2023 දෙසැම්බර් මාස 31 ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 172 වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වෙ සිටින්නේ. වසරේ අවසාන සතිමත් වැඩසටහන මේ වැඩසටහන යටතේදී වැඩසටහනේ මූලික වැඩසටහනට නිසරණින් සහභාගී වන පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාද පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. සුපුරුදු පරිදි වැඩසටහනේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරොත් මුලිකවම අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සමන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපි අද දිනේ සුපුරුදු පරිදි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සමන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද මේ අවුරුද්දක් ඉවර වෙන ආවර වෙන දවසක අලුත් අවුරුද්දක් පටන් ගන්න ඕන මෙන්න කියලා තමයි අපි හම්බ වෙන්නේ. එතකොට ඒ වගේ හම්බ වෙන දවසක ලබන අවුරුද්දටත් වටිනා විදිහට මේ ප්‍රතිපදාව ගැන, මේ පුහුණුව ගැන යම් කිසි විදියක මතක් කර ගැනීමක් කරන්න අපිට පුළුවන්. ඒ සඳහා යම් වෙලාවක් අරගන්න පුළුවන්. මේ ඉරිද දවසේ උදේ ඒ වගේ පොඩි ඉඩ කඩක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අද දවසට මෙන්න මේ ප්‍රතිපදාවක්, පුහුණුවක් වර්ධනය කිරීම ගැන, ඒ පුහුණුව ප්‍රතිපදාව වර්ධනය කරනකොට මොන විදිහටද මේක ළඟා කරගන්න පුළුවන්, කොයි විදිහටද මේක යම් කිසි පමණක සාර්ථක කරගන්න පුළුවන් කියන උත්සාහය මතක් කිරීම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතුවොත් දැන් මේ විදිහේ භාවනාවකට වැඩකට කෙනෙක් යොමු වෙනවා. එහෙම යොමු වෙලා කටයුතු කරනවා, උත්සාහ කරනවා. එතකොට එහෙම කරනකොට සාමාන්‍යයෙන් මට දකින්න තියෙන දෙයක් තමයි ඔය නිතර නිතර පුද්ගලයෝ ඇවිල්ලා ඇවිල්ලා යනකොට ඒ විදිහේ කට්ටිය පිළිබඳ යම් කිසි ආගන්තුක සත්කාරයක් කරනකොට අන්න දකින්න තියෙන දේ තමයි සමහර කෙනෙක් මේ එනවා බොහොම ආසාවෙන්. දවස් කීපයක් නවතින්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ කියලා එනවා. එතකොට එහෙම ආවට මොකද, එහෙම කාලයක් ගත කරාට මොකද, ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර මේක තව අර තම තමුන්ගේ ජීවිතවල පහු කරගෙන යන තව එක අවස්ථාවක්. එහෙම නැත්නම් අර ට්‍රිප් එකක් ගියාම අපි නිකන් ආ මේ හොඳයි නේද, ලස්සනයි නේද, ලස්සන පැත්තකට ගියා, මුදේ නෑවා මේ කියලා ඔය එන්නේ. අන්න ඒ වගේ තවත් එක මතකයක්, තවත් එක සිදුවීමක් විතරයි. මේ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාව, මේ ජීවිතයක් පරිවර්තනය කරන, වෙනස් කරන ප්‍රතිපදාව අන්න සමහර කෙනෙක්ට තවත් එක මංසලකුණක්, තවත් එක සිදුවීමක්, තවත් එක ගමනක් විතරයි. මම මෙහෙට ඇවිල්ලා භාවනාත් කරයි කියලා ඊට පස්සේ ඒ ලේබලෙත් ගහගෙන අන්න ගෙදර යනවා, නික්මිලා යනවා. ඉතින් ඒ වගේ කෙනෙක් දිහා බලනකොට තේරෙන දේ තමයි සමහර විට මේ තැනැත්තා, මේ පුද්ගලයා අන්න නිසි වීරය, නිසි උත්සාහයක් යොදන්නේ නැහැ. එහෙම පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය පමණට ඒ යෙදිලා කටයුතු කරන්නේ නැහැ. මේක තැටිය රත් වෙන්නේ නැහැ. අර නිකන් ගින්දර නිකම්ම දාලා තිබුණු පමණින් තැටියක් රත් වෙන්නේ නැහැනේ, භාජනයක් රත් වෙන්නේ නැහැනේ. ඒකට යම් කිසි ගිනි මෙලවීමක් කරන්න ඕනේ, ගින්න ටිකක් පෝෂණය කරන්න ඕනේ. ඒතර තමයි දෙයක් උයා ගන්න පියා ගන්න පුළුවන් ගන්නට මේ භාජනේ රත් වෙන්නේ. එහෙම නැත්තම් නිකන් අර පත්තු කරලා තියෙනවා වැඩේ වෙන්නේ නැහැ. හරි, අර නසරුදීන්ගේ කතාව වගේ තමයි. නසරුදීන්ට මොකද්ද චැලෙන්ජ් එකක්, අභියෝගයක් බාරගෙන නසරුදීන් ගියාලු කන්දම් මුදුනේ රැයක් ගත කරන්න. හරි හීතලයි මේ කන්ද මුදුනේ. එතකොට යාළුවෝ ටික කියලා තියන්නේ, උඹ මේ විදියට කන්ද මුදුනේ ඉන්දියොත් මේ විදියට උණුසුම් කරන්න ගිනි ගහන්නේ නැතුව ඉන්දියොත් අන්න අපි උඹට තෑග්ගක් දෙනවා කියලා චැලෙන්ජ් එකක් කළා. ඉතින් නසරුදීන් ගිහිල්ලා මේ කන්ද උඩ නැවතිලා ඉන්දියලු රැයක් බොහොම අමාරුවෙන් හීතල විඳගෙන ඉන්දියලු අර එළියට විතරක් පේන ආලෝකයට විතරක් ඉටිපන්දම පත්තු කරගෙන ඉන්දියලු. ඉතින් ඔහොම ඔහොම රෑ ගියලා පහුව දාහම ඔන්න ඉන්දියද, ඔව් ඉන්දියා, මුකුත්ම ගිනි ගිනි මෙලෙව්වේ නැද්ද, මේ විදිහට උස්නේ ගන්න මුකුත් කරේ නැද්ද? නෑ, මම මේ ආලෝකයට විතරක් ඉටිපන්දම පත්තු කරන් ඉන්දියා, මේ ගිනි මෙලෙව්වේ නෑ කියලා කිව්වලුත් ගිනි තපින්න. එහෙම න හරියන්නේ නෑ, එහෙනම් ඉටිපන්දමෙන් තමයි උඹ ඉඳලා තියෙන්නේ, ඉටිපන්දමේ රස්නේ තමයි ඉඳලා තියෙන්නේ කියලා ඔන්න ගෙවයේ මුදල ගෙවන එක, ඒ ඔට්ටුවේ මුදල ගෙවන එක මග ඇරියලු. ඊට පස්සේ නසරුදීන් ඒ වෙලාවේ මුකුත් කියන්නේ නැතුව එමීට සද්ද නැතුව නිකන් ඉඳලා පස්සේ මේ කට්ටියට ආරාධනා කළවරු රෑ කෑමකට එන්න අපේ ගෙදර කියලා. ඉතින් දැන් කෑමට ඇවිල්ලා කට්ටිය සූදානම් වෙලා, දැන් හරි ලිපේ තියෙන්නේ, දැන් බානෝ දැන් බානෝ කි කි මේ මනුස්සයා ඉන්නවලු. හැබැයි කෑමක් ආවේ නැහැ. ඉතින් පෑ ගානක් කොහොම බලා ඉඳලා බැරිම තැන කට්ටිය ගිහිල්ලා බැලුවලු මොකද්ද මේ කියලා. බලනකොට ලොකු හැලියක් තියලා යටින් ඉටිපන්දමක් තියලා තියෙනවලු. නා දැන් හරිනේ, අන්න උඹලා මට කරපු දේ මම උඹලට අනිත් වෙනස් විදියකට කරලා පෙන්නුවා. ඉටිපන්දමේ බලන්නකෝ රත් වෙන්නේ නැහැ නේ, තාම රත් වෙන්නේ නැහැ නේ, මේ ඉටිපන්දම පත්තු කරගෙන ඉන්නවා කියලා කියනවලු. ඔන්න ඒ වගේ ඉතින් අර ගින්නක් පත්තු කරපු පමණින් මේ දේ ජව කැවිලා රත් වෙලා එන්නේ නැහැ. යම් කිසි උත්සාහයක් දරන්න ඕනේ. එතකොට එක පැත්තකින් දකින්න පුළුවනි මේ විදිහේ වීරය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කරන උත්සාහය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් මොකද්දෝ පින්මදි ගතියක්, එහෙම නැත්නම් අර පරණ ඒ කටයුතු සැලසිලා නැති ගතියක්, එහෙම එකක් තියෙන්නත් පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් අන්න මේක තාම දරා ගන්න සූදානම් නැහැ. මේ ප්‍රතිපදාව, මේ පුහුණුව බාර ගන්න, දරා ගන්න තාම මේරිලා මදි. එහෙම ඒවත් තියෙනවානේ. එහෙම දේවලුත් තියෙනවා. එතකොට ඒ පැත්තකුත් තියෙනවා සාමාන්‍යයෙන්. අන්න ඒ සූදානම තාම නැත්තම් අන්න මොකද වෙන්නේ? ඒ තැනැත්තාට මේක අර විදියට රත් වෙලා ජව කැවිලා එන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ලා දකින්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් හිතනවා, අධෛර්යයටපත් වෙනවා, මම මේ මට බෑ මෙහෙනම් මේක කරන්න, මේ පුහුණුව කරන්න බෑ, භාවනාවක් ප්‍රතිපදාවක් මට හරියන්නේ නැහැ කියලා අධෛර්යයටපත් වෙනවා. නමුත් ඇත්තටම මේ වගේ කෙනෙක්ටත් අන්න අර විදිහට කාලයක් කරගෙන යනකොට දවසක මේක Java කැවිලා එන්න පුළුවන්. පෙර කරුණු සැකසিলা නැත්තම් සැකසෙන්න ක්‍රමවේදේ තමයි මේකේ යෙදিলা කටයුතු කිරීම. යෙදিলা කටයුතු කිරීම, ටිකක් වැඩි වීරයකින් කටයුතු කිරීම. එහෙම කරගෙන යනකොට ඔන්න ඒ කරුණු සැකසিলা අවස්ථාව උදා වෙලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම මේ සතිපාසල වැඩසටහන් වලට අවුරුදු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මම මේ විදියට සිටීම් හිඳීම් කරලා තියෙනවා. එතකොට ඒක මම සම්බන්ධුනේ මගේ ජීවිතේ තවත් ඉවෙන්ට් එකක් විදියට. මම මේක කැමති ඉවෙන්ට් එකක්. අර ජීවිතේ සාමාන්‍ය දේවල් වලින් පොඩ්ඩක් දුරස් වෙලා විනාඩි කීපයක් හරි මේ දරුවෝ එක්ක මේ සිහිය පුරුදු කරමින්, ඇවිදිමින්, හිඳිමින් මේ ක්‍රියාකාරකම් කරමින් ගත කරන එක මම සාමාන්‍යයෙන් ජීවිතේ කැමති ඉවෙන්ට් එකක්. ඒ විදිහට තමයි මම මේ අවුරුදු දෙකක් විතර ගත කරේ මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙමි. හැබැයි පහුගිය කාලෙක මේ විදිහට මම නේවාසිකව භාවනා කරා. අද මට ඔබ වහන්සේ කියපු දේ සම්පූර්ණ අර දවස් අවුරුදු දෙකටම වැටහුණු විදිහට නෙමේ, වෙනස්ම විදිහකට වැටහුණා. මේක නෙමේ මෙච්චර දවසක් අපි කරලා තියෙන්නේ, මේක කොච්චර වටින දෙයක්ද මේ බලන්න, මේ මම පිළිබඳව දැනුවත් වුණාම කොච්චර දේවල් දැනෙනවද කියලා. අර අහස පොළොව වගේ වෙනසක් එතනතර දැනෙනවා. එතකොට ට්‍රිගර් වුණේ කොහොමද මං එහෙව? එතකොට අර අවුරුදු දෙක අපතේ ගියාද කියලා, අපතේ ගියා වගේ තමයි කතා කරේ. නමුත් ඇත්තටම ඒ අවුරුදු දෙකේදී කාරණා සැකසීලා තියෙනවනේ. ඒ ටික 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 සැකසී සැක සැකසුණු නිසා තමයි ඔන්න අවුරුදු දෙකකට පස්සේ හරි මේ කියන පණිවිඩේ හරියට දරා ගන්න පුළුවන් වුණේ. ඒ ඒ දරුවා කියන්නේ මොකක්ද? අර සතිපාසල් මට්ටම ඉක්මෝලා ගියා. ඉතින් මං කෝවා දැන් ඉතින් සතිපාසල් මට්ටම ඉක්මෝලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් නිසරණයට එන්න වෙන වැඩක් තමයි වෙලා තියෙන්නේ කියලා මම සඳහන් කරා. මොකද හේතුව අර අර දැන් තේරෙනවා වැඩේ. මේ කියන කියන වචනයක මේ මේ අදහස මොකද්ද? මේ කියන්නේ මොකක් සඳහාද කියන එක තේරෙනවා මට මේ සිදුවීම් ජාලෙන් පස්සේ. හැබැයි කලින් මම මේකට සම්බන්ධ වුණාට මට එච්චර එහෙම හිතට දැනුනේ නෑ. මම ওই පන්සල් වලත් එහෙම ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තවත් දෙයක් මේක කියන අදහසින් තමයි මං ඉඳී. දැම්මට තේරෙනවා, ප්‍රැක්ටිස් එක දැම්මට තේරෙනවා මොකද්ද මේ කියන්නේ, මේකේ ගැඹුර කොච්චරද කියලා මම දැම්මට තේරෙනවා ඇයි කියලා. අර ගම් දිවුරා දිවුරා කියනවා හිතා ගන්න බැරි වෙනසකින්. ඉතින් එහෙම කාරණා ගැළපිලා ඇවිල්ලා යම් කිසි වෙලාවක මේක පිළිබඳ ගැඹුරක් ඔන්න පේන්න ගන්නවා. ඉතින් එහෙම ගැඹුරක් ටික ටික සැකසීලානේ පේන්නේ. එතකොට මුලින් නොතේරෙන කෙනෙක් උනත්, මුලින් අර විදියට රත් වෙන්නේ නැති කෙනෙක් උනත්, අන්න මොකද කළ යුත්තේ? ටිකක් යෙදිලා යෙදිලා ඉන්නකොට, අර විදියට කාලයක් ගත කරනකොට, අත් නොහැර ඉඳියොත්, දිගට පැවැත්වුවොත්, අන්න යම් කිසි වෙලාවක මේක පත්තු වෙලා එන්න පුළුවන්. මේක නෙමේ කියන්නේ, මේක නෙමේ ගැඹුර කියලා පෙන්වන්න පුළුවන්. හරියට නිකන් අර නිවන් දැක්කා වගේ තමයි. නිවන අර්ශ නිවන කියන දේත් එක පාර නිකන් ඔක්කොම තේරෙන්නේ නෑනේ. ඒ වෙනුවට ක්‍රමානුකූලව කරගෙන කරගෙන යනකොට ඔන්න දවසක ගැඹුරුව විනිවිදීමක් සිද්ධ වෙනවා. ක්ෂණ මාත්‍ර නිවනක්. ඒක නිකන් ඔය සෝවාන් ඒ මාර්ගයේ එතනින් උඩ ඒ වගේ තත්යකටත් වැඩිය විදර්ශනා ඥාන විදියට තමයි පෙන්නන්නේ. ඔය ක්ෂණ මාත්‍ර නිවනක් කියන්නේ ටයිනි මොමන්ට් ඔෆ් සටෝරි කියන්නේ මොමෙන්ටරි එන්ලයිට්මන්ට් කියන්නේ. අන්න මේ විදර්ශනා ඥාන විදියට මේ ගැඹුරට විනිවිදිනවා. තාම නිවන් දැකලා නැහැ. නමුත් මගේ ස්වභාවේ මටම පේන ගන්නවා මේ ක්‍රියාවලියේ ගැඹුරක් අත්දකින්න. ඒ ෂණයකදී අත්දැක්කට ඒකට හේතු වෙච්ච කාරණා ගොඩක් බාහිරේ අතීතේ තියෙනවා. කාලයක් තිස්සේ උත්සාහ කරගෙන කරගෙන ඇවිල්ලා ඔන්න ෂණයකදී මොකද්දෝ දෙයක් තේරෙනවා අත්දකින්න. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අර විදිහට වීරිය පැත්තක් වගේම මේ විදිහට කරුණු කාරණා සැකසෙන්න ඕනේ කියන පැත්තකුත් තියෙනවා. වීරිය හේතු වෙන්න පුළුවන් කරුණු කාරණා සැකසෙන්. එතකොට වීරියත් නැත්නම් කරුණු කාරණා සැකසিলাත් නැත්නම් දෙකම අවුල්. වීරිය තියෙනවා නම් අනේ යම් කිසි විදියක ඉදිරියේදී හරි කරුණු කාරණා සැකසෙනවා. ඉතින් ඔන්න එහෙම දෙයක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කතාබහට මේ පැහැදිලි කිරීමට බැසගන්නේ මෙන්න මේ විදිහට. මේ කිම කිම කුමන නම් ධර්ම තුනක් දුප්පටි විජ්ජා දුකසේ අවබෝධ කළ යුතුද? දුකසේ අවබෝධ කළ යුතුද? වෙහෙස මහන්සියෙන් උත්සාහයෙන් වීරයෙන් අවබෝධ කළ යුතුද? කිමන කුමන ධර්ම තුනක් කියලා ප්‍රශ්නයක් විදියට අහලා ඊට පස්සේ කියනවා තිස්සෝ නිස්සරණියා ධාතුයෝ. මෙන්න මේ එතෙරවීම නිස්සරණයක් පිළිබඳ කතා කරන්. එතෙරවීම සම්බන්ධ කොටස් තුනක් දුකසේ අවබෝධ කළ යුතුයි. මේ විදියට තමයි ප්‍රකාශ කරන්නේ. මොනවද මේ කොටස් තුන? මොනවද මේ දුකසේ අවබෝධ කළ යුතු ඈතරවීම සම්බන්ධ කාරණා තුන කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ එකින් එක ගෙනහල්ලා පැහැදිලි කරනවා. මොකද පළවෙනි කාරණාව කාමානමේතං නිස්සරණං යදිදං නෙකම්මං. මෙන්න මේ කාමයන්ගෙන් එතෙරවීමක් කියන නෙකම්මය දුකසේ අවබෝධ කළ යුත්තක්. ඔන්න පළවෙනි කරුණ. පළවෙනි කරුණ මේ කාමයන්ගේ යෙදිලා කල්ගත කරනවා අපි. ඒවායේ නැවත නැවත හොයාගෙන යනවා අපි. ඒව ඔස්සේම කාලය ගෙවෙනවා අපි. ඉතින් එහෙම ගෙවන කෙනෙක් අන දුකසේ තමයි ඒකෙන් නික්මිලා මේ වගේ ආරණ්‍යයකට රිට්‍රීට් එකකට භාවනා මධ්‍යස්ථානයකට දවසක් දෙකක් හරි මං කියන්නේ වැඩි ඕනේ නැහැ. දවසක් දෙකක් හරි හදාගන්න පුළුවන් වෙන්නේ දුකසේ තමයි. මොකද ඔය යෙදිලා තියෙන වැඩ කටයුතු එහෙම ඉඩ සලසලා අපිට යන්න කියලා දෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ යන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ගෙදර කට්ටිය වේවා වටපිටාවේ වේවා ඔක්කොමලා එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ එහෙම ඉඩක් දෙන්න අදහසක් නෑ ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ නැවත නැවත මොන මොනවා හරි හේතු කාරණා ටිකක් ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ දුකසේ තමයි දවස් කීපයකට හරි මේ විදිහට නෙක්ඛම්මයක් ලං කරගන්න පුළුවන් වෙන්නේ. ඒක බොහොම අමාරුවෙන් උත්සාහයෙන් කළ යුතු දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ අවුරුද්දක් ඉවර වෙලා එන වෙලාවක් නේ. එතකොට පහුගිය දවස්වල මම බලාගෙන කට්ටිය ඔන්න පිරිලා 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 එනවා. මේ ඉහළ නැවතිලා ඉන්න ආරන් ඉහළ ආරන් ඉන්න යෝගී පිරිස වැඩි වේවි වැඩි වේවි වැඩි වේවි එනවා. ඒ මොකද අර අවුරුද්ද ඉවර වෙනවා ඇනුවල් ලීව් එහෙමත් තියෙනවා. ඉතින් ඒක කොහොම කොහොම හරි හදාගෙන දවසකට දෙකකට තුනකට හරි එනවා. එහෙම එනකොට ඔය ඔෆිස් එකේ කට්ටිය ඉතින් කල්පනා කරනවා මෙච්චර කට්ටිය අරගෙන හරියන්නේ නැහැ. මේගොල්ලෝ මේ කොහේ යන් ඉඳලා ආවද දන්නේ නැහැ. මේ මොකුද දන්නේ නැහැ කියලා සමහර වෙලාවට වළක්වනවා. වළක්වුවාම නිකන් අනවශ්‍ය මේ පාප කර්ම ඔළුවේ ගහ ගන්නවා. මේ මේ මැනේජ්මන්ට් කරන්න ගිහිල්ලා. මොකද හේතුව අර සමහර වෙලාවට මේ රැතිසේ අර කොහේ හෝ ඈතක පළාතක ඉඳලා දවස් කීපයකට අර නිවාඩුත් හදාගෙන එන මනුස්සයා. ආවට පස්සේ කියනවා මේ වෙලාවේ ගන්න බෑනේ. මේ වෙලාවේ ගන්න බෑ හෙට උදේට එන්න කියලා කියනවා. හරි නිකන් අර 8-5 ජොබ් එකක් කරන රාජ්‍ය ආයතනවල තියනවා වගේ මොකද්දෝ එකක් කියන්න උත්සාහ කරනවා. නමුත් ඒ වගේ මිනිස්සෙක් අර දින කීපේ හරි හදාගෙන එන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා ගත්තොත් එයාට සමහර විට අවුරුද්දට මේ දවස් දෙක තුන විතරයි තියෙන්නේ. දැන් පහුගිය දවසකත් කෙනෙක් ආවා ඔය බ්‍රැන්ඩ් එක්ස් එකේ වැඩ කරන් යන ගමන් කියලා නෝ සයින්නස මේ අවුරුද්දටම මේ දවස් තුන හතර විතරයි මේ තියෙන්නේ. ඉතින් ඒක ගැන අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඒතර ඒකත් වැළක්වුණොත් ඒක මහා අපරාධයක්. ඒක නිසා අන්න ඒ විදියට ඒ කොහොම කොහොම හරි ඉඩක් හදාගෙන එන කෙනෙක්ට අන්න ඒ ඉඩ පහසුකම සලසලා දෙන්න බලනවා. ඇඳවලුත් නැහැ. ඉඩත්මදි වෙනවා. නමුත් කියනවා අන්න මේ සයින්නල්ස අපි බිම හරි නිදිය ගන්නම් මේ එන කට්ටියට ඉඩ දෙන්න කියලා අර පරණ පුරුදු කට්ටිය කියනවා. ඊට පස්සේ ඒ බලන කට්ටියත් කියනවා කොහොම කොහොම හරි කවුරුත් නවත්තන්න එපා වළක්වන්න එපා එන්න දෙන්න කියලා. ඉතින් ඒ විදිහට අර සමහර වෙලාවට 20ක් 25ක් වගේ පිරිසක් වුණත් එකතු වෙනවා. දවස් දෙක තුන සමහරුන්ගේ තියෙන්නේ. කමක් නැහැ එහෙම එහෙම හරි හදාගෙන එනවා. ඒ මිනිස්සයාගෙන් ඇහුවොත් ඔය දවස් තුන හදාගත්තේ කොහොමද කියලා දුකසේ තමයි හදාගෙන තියෙන්නේ. ලේසි පහසුවට හදලා නැහැ. දුකසේ අර ගෙවල් දොරවල් වල ධර්මල්ලොන්ගේ ඒ වැඩ කටයුතු රැකිරක්ෂා වැඩ කටයුතු ඔක්කොම අහවර කරගෙන ඒගොල්ලන්ට ගෙදරට බඩුත් ගෙනහලා දාලා වැඩ ඔක්කොමත් කරලා දීලා කාලා ඉඳපල්ලා කියලා අන්න කියලා බොහොම අමාරුවෙන් දවස් තුනක් වෙන් කරගෙන එනවා. ඒකෙත් යන්න එපා කියලා දවස් හවසක් කොහෙන් හරි හොරාගන්න ඒගොල්ලොත් උත්සාහ ගන්නවා. කෙසේ නමුත් අන්න දුකසේ තමයි ආවේ. දුකසේ තමයි ඒ උත්සාහයෙන් තමයි අන්න ඒ ඇවිල්ලා දවස් දෙක තුනක් ගත කරනවා. අන්න මොකද උනේ කාමයන්ගෙන් එතෙරවීමක් දවස් දෙක තුනකට හරි ලං කරගත්තා. අමාරුවෙන් නමුත් ලං කරගත්තා. ඒක වටින දෙයක්. අන්න නෙක්ඛම්මයක් පුරුදු කරා. නෙක්ඛම්මයක් පුරුදු කරා දවස් දෙක තුනකට හරි. එතකොට ඒ එතෙරවීම මෙන්න මේ වටිනා එතෙරවීම තුනින් එකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පළවෙනි එතෙරවීම මේ කාමයන්ගෙන් එතෙර වෙනවා ටික දවසකට හරි. ටික දවසකට හරි කාමයන්ගේ නිස්සාරණයක් අපේක්ෂා කරනවා ටික දවසකට හරි. නෙක්ඛම්මයක් තමට ලං කර ගන්නවා ටික දවසකට හරි. අන්න කරන පරීක්ෂණය. හැබැයි වැඩේ කියන්නේ අලුත් අවුරුද්ද ලං වෙනකොට 31 පළවෙනි දවගේ වෙනකොට අනේ ඔක්කොමලා පිටත් වෙලා බඩු භාණ්ඩත් අරගෙන ආපහු ගෙදරට යනවා. ඒක තමයි වැඩි. දැන් මෙතන ඔය උඩ ඉන්න කැපකාර මහත්තයා අලුත් කෙනෙක් ඉන්නේ. එයා බය වෙලා ස්වාමීන් වහන්සේ ඉද මදි වේද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මෙච්චරක් ඇවිල්ලානේ බලන්නකො. කමන්නෑ මං කෝ එන්න දෙන්නකෝ ඕගොල්ලන්ට. ආවට මොකද ඔය 31 වගේ වෙනකොට මහත්තයාටම බලා ගන්න බුලම් මොකද වෙන්නේ කියලා. ඔය ආවට අපි බය වෙන්නේ නැහැ. අපි බය වෙන්නේ නැහැ. ඔය රිලව් බය වෙන්නේ නැහැ. ඔය ඇවිල්ලා ඕන්න කට්ටිය ගොඩාක් ඇවිල්ලා නවතිනවා. 31 රෑ වගේ වෙනකොට ඔන්න ගිහිල්ලා බලනකොට. පළවෙනි දණ කොහොමත් ඉන්නේ නැහැ. ඉතින් ඒක තමයි වැඩේ. අන්න නැවතත් ගිහිල්ලා කාමයන්ටම වැඩ ගන්නවා. පරණ පුරුදු කෙරුවාව පරණ පුරුදු ස්වභාවය. ඒකට කැමති. නමුත් මෙන්න මේ විදිහට නිස්සාරණයක් දවස් දෙකක තුනකට හරි කාමයන්ගෙන් එතරවීමක් දවස් දෙක තුනකට හරි මේ විදිහට නෙක්ඛම්මයක් ලං කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනා පරීක්ෂණයක් තම තමුන්ගේ ජීවිතවල. ඒක කරලා බලන්න. ජීවිතේ එක වරක් හරි ඔය මාස 3ක් විතර ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානෙක මේ විදිහේ විවේක පරිසරයක මේ විදිහේ නිසි භාවනාවක් උපදේශක් ලැබෙන තැනක ඉඳලා බලන්න. ඉඳලා බලන්න ඉඳලා බැලුවොත් තේරෙනවා කවදාවත් ජීවිතේ නොදැක්ක පැතිකඩක් දකින්න පුළුවන්. බාහිරේ නෙමෙයි තමන් තුළ මේ මනස තුළ යන ක්‍රියාවලියේ කවදාවත් මම නොදැක්ක පැතිකඩක් මා තුළ මෙහෙම පැතිකඩක් තියුණාද කියලාවත් දන්නේ නැති පැතිකඩක් දකින්න පුළුවන්. අර විදිහට මාස 3ක් විතර නෙක්ඛම්මයක් පුරුදු කරොත් ඒකත් නිකන් ගිහිල්ලා ඔය කොහේරි ගිහිල්ලා ඉඳලා හරියන්නේ නැහැ. වෙනුවට භාවනාවක යෙදෙන්න ඕනේ. සිටීම් හිඳීම් විදිහට සක්මන් පරියන්ක විදිහට එදිනෙදා ජීවිතේ විදිහට බලන්න මේ විදිහට නැවතිලා ඉඳියොත් එහෙම අවස්ථාවක් ජීවිතේ එකවරක් හරි උදා කරගන්න පුළුවන් වුණොත් තේරෙනවා මා තුළ මේ කවදාවත් නොදැක්ක පැතිකඩ නොදැක්ක ස්වභාව ඔන්න පේන්න පටන් ගන්නවා. පහසුවක් ගැන නම් නෙමෙයි මම මේ කියන්නේ. ආශ්චර්යයක් ගැන නම් නෙමෙයි මම මේ කියන්නේ. දුකසේ තමයි. කෙඳිරි ගාගෙන බඩ ගාගෙන අඬාගෙන තමයි ඉන්නේ. නමුත් අන්න දිගට ඉඳියොත් තේරෙනවා මේ මම මේ ජීවිතේ කරපු දේවල් ඔක්කොම අන්න මා ඉස්සරහා නිකන් චිත්‍රපටියක් ප්ලේ වෙනවා වගේ ප්ලේ වෙන්න පටන් ගන්නවා. උතුර දකුණ මාරු වෙනවා. උතුර දකුණ මාරු වෙනවා. අර ගෙවල් වල කරපු දේවල් ඒ වැඩ නෙමෙයි ප්‍රමුඛ වෙන්නේ. ඒ වෙනුවට මේ අවුරුදු 20 30 පරණ ඒවා පොඩි කාලේ වෙච්ච ඒවා ඒව ඔක්කොම නිකන් ඇවිස්සලා 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 වෙන් වෙලා ගියපු පුද්ගලයෝ ඉඳලා මැරිලා ගියපු එවුන් ඉඳලා තරහා වෙලා ගියපු එවුන් ඒ වෙච්ච අනතුරු ආබාධ ඔය ඔක්කොම එක නිකන් පොදියට ඇවිස්සලා 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 එන්න පටන් ගන්නවා. එහෙම ක්‍රියාවලියක් දකින කෙනෙක් හිතනවා මාව මේ මනස වික්ෂිප්ත වෙන්න එනවද පිස්සු ඇදීගෙන එනවද මට බේ ටිකක් ගන්න වෙයිද කියලා ඔය විදිහට සැක සංකා මතු කරගන්න පුළුවන්. නමුත් ඒ වගේ කෙනෙක්ට කියන්න ඕනේ ඔන්න නෙක්ඛම්මය බලන්න. ඔය නෙක්ඛම්මය පුරුදු කරන්න. ඕක දරාගෙන ඉවසගෙන ඉන්න. ඉන්දියොත් තේරෙනවා මෙහෙම ඇවිසිලා 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 ඇවිල්ලා ඔන්න කාලෙකදී නැවත වැහැලා යනවා. රැවිසෙන වෙලාවේ බොහොම දුකසේ තමයි දරන්නේ. අඬාගෙන කෙඳිරි ගාගෙන වෙහෙසිලා එහෙම තමයි දරන්නේ. නමුත් ඔන්න කාලෙකදී මේක ආපහු නැවතත් තැම්පත් වෙලා විවේක වෙලා යනවා. ඉතින් ඒ සඳහා ඉඳලම බලන්න ඕනේ. ගෙවල් වල ඉඳලව කරාට ඒක දැනෙන්නෙත් නෑ ඇත්තටම. මොකද අපි නිකන් අර නිකන් මාරයා එක්ක ගිවිසුමක් අස්සම් කළා වගේනේ. එතකොට මාරයාත් දන්නවා මාත් දන්නවා මම යන්නේ නෑ කොහෙවත් මේ දවසකට දෙකකට තමයි යන්නේ මචං කියලා. උඹත් අප්සෙට් එකක් ගන්න එපා කියලා තමයි ඔය එන්නේ මාරයට. ගෙදර ඉන්න මාරයෝ ටිකටත් ඒක තමයි කියලා එන්නේ. එහෙම නෙමෙයි. ඒ වෙනුවට පොඩ්ඩක් මූට ගේමක් කෝල් කරොත් මාරයාට පොඩ්ඩක් අභියෝග කරොත් ඔන්න තේරෙනවා කොහොමද ඇවිසිලා එන්නේ කියලා. එතකොට අර විදිහේ දීර්ඝ කාලයක් නෙක්ඛම්මයක් පුහුණු කරනවා කියන්නේ එහෙම නැත්නම් පැවිද්දෙක් විදිහට ගෙදර අතහැරලා එනවා කියන්නේ ඔන්න අර මොකද වෙන්නේ මාරයාට අභියෝග කරා වගේ. අභියෝග කරාම ඔන්න ඉතින් කකුල් දෙකෙන්ම අල්ලලා පොලේ ගහන ගානට ඇවිස්සිලා එනවා. ඉතින් ඒ ක්‍රියාවලිය දුකසේ තමයි දරන්න වෙන්නේ. දුකසේ දැරුවොත් ඔන්න තේරෙනවා මේ කාමයන්ගෙන් නික්මීම කියන්නේ මොකද්ද. සෙල්ලම් නෑ වැඩේ. සෙල්ලම් නෑ වැඩේ. ඕක මරණ මොහොතේ අත්දැක්කහම මොකක් වෙයිද? ඊළඟ ප්‍රශ්නේ, ওই විදිහේ ජීවිතයට එකවරක් හරි මේක කලින් දැකලා තිබුණේ නැත්තම්, මේ විදිහේ රිට්‍රීට් එකකට ගිහිල්ලා තිබුණේ නැත්තම්, මේ විදිහේ නෙක්ඛම්මයක් පුරුදු කරලා දුන්නේ නැත්තම්, මරණ මොහොතේ ඕක කොහොමත් වෙනවා. දැන් මරණ මොහොතේ අර විදිහට මුළු ජීවිතේම දේවල් ඇවිස්සිලා ඇවිස්සිලා ඒ වෙහෙස පීඩාව දුක දැනෙන්න පටන් ගත්තොත් මොකක් වෙයිද? ඉතින් මැරිලා යන දිහා ගැන එච්චර හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. දෙයක් නැහැ. දන්නව වැඩේ හරි. වැඩේ හරි අපායේ ගේට්ටුව ඇරලා තියෙනවා. ඒ එක්සිට් එක තමයි ගන්න වෙන්නේ කියලා දන්නවා. අයි මැරෙන්න කලින්ම දන්නවා වැඩේ හරි කියලා. ඉතින් ඒක තමයි අවුල. ඉතින් ජීවිතේ එකවරක් හරි මේ වගේ අත්දැකීමක් ලැබලා තියෙන්න ඕන. ඉතින් ජීවිතේ එකවරක් වහම මේ කට්ටිය කල්පනා කරනවා ඇති. දැන් මේ අහගෙන ඉන්න කට්ටිය හෙට 2024 මට වයස මෙච්චරයි. ළමයි තාම පොඩි. තව අවුරුදු 20කින්. ඒ කියන්නේ කීයද? 2040 ගණන් වලදී වගේ මම මේ වගේ දෙයකට යන්න ඕනේ, ගිහිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ කියලා ඔන්න ප්ලෑන් කරන කට්ටිය ඇති. අර නිකන් ශ්‍රී ලංකාව දියුණු කරනවායි කියන්නේ, අංග සම්පූර්ණ කරනවායි කියන්නේ 2048, අන්න ඒ වගේ එකක් තමයි ඕකත්. අන්තිමට මිනිහත් නෑ, මෑන්ටත් අවුරුදු 99ක්. හරි, වෙන වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ සැලසුම් ගහන කට්ටියක් තියෙනවා. එහෙම සැලසුමක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට හැකි පමණින් පුළුවන් කාලෙක මේ විදිහේ නෙක්ඛම්මයක් පුරුදු කරලා බලන්න. මේ ළමයි එහෙම වුණා පොඩ්ඩක් අනාථ කරලා ආවට කමන්නේ නැහැ අපිට දවසක. පොඩ්ඩක් කමන්නේ නැහැ, උඹලා කොහොයාගෙන කාපල්ලා. තොපිට මෙච්චර සලකන්න ඕනේ නැහැ කියලා ආවනම් අන්න බලන්න තිබුණා ඔය වැඩි. ඇවිල්ලා දවස් දෙකෙන් අඬාගෙන ගෙදර යන බවත් හරි. ඒකත් අපි කොතෙකුත් දැකලා තියෙනවා. නමුත් මෙන්න මේ විදිහේ නෙක්ඛම්මයක් පුරුදු කරලා බැලුවොත් තේරෙනවා මේ කාමයන්ගෙන් එතෙර වීම කියන්නේ මොන වගේ දෙයක්ද අඩුම ගාණි කියලාවත් දැක දැන ගන්න පුළුවන්. දැන් පහුගිය දවසක මේ සුදු මහත් එක්ක ආවා මාස 3කට වගේ නතර වෙන්න. ඉතින් කතා කර කර ඉන්නකොට දෙන්නෙක් ඇවිල්ලා ලංකාවේ කට්ටිය කතා කරලා යන්න ගියා. ඊට පස්සේ එයා අහනවා මේ මේගොල්ලෝ මේ යනවද? මේ මං කෝ යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අවුරුද්ද අන්තිමනේ, ඒගොල්ලෝ ඉතින් අලුත් අවුරුද්ද පටන් ගන්නවා, ගෙදර යන්න කියලා. ආ මේ යනවනේ කියලා එයා කල්පනා කරනවා. දැන් එයාට තේරෙනවා මේ ඇවිල්ලා දවසයි දෙකයි, මුන් ආපහු යනවා කියලා. දැන් මෙයා ඇවිල්ලා තින්නේ මාස 3කට. එතකොට ඒ සංසන්දනේ වෙන පිට රටක ඉඳලා මාස 3ක් ඉඳ හදාගෙන ටිකට් බුක් කරගෙන ඇවිල්ලා එහෙම ඉන්නවා කියන්නේ. ඉතින් මේ මිනිස්සු ඒ වගේ වෙලාවක් පරීක්ෂණයක් හදාගෙන තියෙනවා, කරගෙන තියෙනවා. අපි මොකද කරන්නේ? ඔච්චර කරත්, අවුරුද්ද පුරාවට කරත්, කොහොම කරත් අහවර වීමක් නැහැ නේ මේකේ. අහවර වීමක් නැහැ. ඔන්න ජරාසාවෙන් අස් කරොත් ඔන්න ටික දවසක් නිවාඩු තියෙනවා, භාවනා කරන්න පුළුවන්. ඒ තලුතේ රස්සාවක් හොයන්න එපැයි කියන අදහසින් තමයි ඉන්නේ. නමුත් අර විදිහට උනන්දුවක්, උත්සාහයක්, දුකසේ මේ විදිහ ඉඩක් හදාගෙන බැලුවොත් අන තේරෙනවා මේ කාමයන්ගෙන් එතෙර වීම කියන එක මොන විදිහේ පරීක්ෂණයක්ද, කොච්චර දුකසේද ඒකට මුහුණ දෙන්න වෙන්නේ. නෙක්ඛම් මේ කියන දේ මොන විදිහේ දෙයක්ද කියලා බලන්න පුළුවන්. දැන් පැවිද්දෙක් කරන්නේ ওই දේ තමයි. ගෙවල් ආපව ගෙදර පිළිබඳ අපේක්ෂාවක් නැහැ කියලා ගෙදර අතහැරලා එනවනේ. ඇවිල්ලා කොහේ හරි මේ වගේ තැනක තැලැග ගන්නවනේ, වැඩ ගන්නවනේ. අන්න බලන්න පුළුවන් මෙච්චර කාලයක් අපි අල්ල බදාගෙන ඉඳපු දේවල් වල කෙරුවාව. අර විදියට සියල්ලම ඇවිස්සිලා ඇවිස්සිලා නිකන් ඔකෝම නිකන් අර මැරෙන මොහොතේ පෙන්නනවා වගේ සිදුවීම් ගණනාවක් එක 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 පැතිකඩ වලින් පැතිකඩ වලින් පේන්න පටන් ගන්නවා. උදේට ඇහැරෙනකොට අල්ලන්නේ නිකන් අර කාන්දමට අල්ලනවා වගේ අල්ලන්නේ, මහා නිකන් මූසල මොකද්දෝ හැංගීමකට තමයි අල්ලන්නේ. නිකන් මේ නිකන් ජීවිතේම කඩා වැටුණා, කොහෙවත් දැන් යන්න ඉන්න තැනකුත් නැහැ, ගෙවල් වල මොන වෙලාද දන්නේත් නැහැ, මෙතන ඉඳලා මොනව වෙයිද දන්නේත් නැහැ කියන මහා මූසල හැංගීම් පොදියකට එකපාර නිකන් ඩක් ගාලා අල්ලනවා උදේ පාන්දර හැරිච්ච ගමන්. යන්තම් දවස ගෙවෙනකොට පොඩ්ඩක් ඒ ටික අමතක වෙලා යනවා. නිදිය ගන්න වෙලාව සැපයි. ආපහු පවදා උදේට ඩක් ගාලා අතන්ට අල්ලනවා. ඕක තමයි වෙන්නේ. මාස ගානක් පුරාවට ওই ක්‍රියාවලිය තමයි තියෙන්නේ. මාස ගානකට පස්සේ තේරෙනවා දැන් නම් අර උදේ ඇහැරුණ ගමන් අර මූසල ගතිය නැති වෙලා යනවා. මූසල ගතියට ඩක් ගාලා එකපාරට අල්ලන එක නැති වෙලා යනවා. සාමාන්‍ය ওই හිතේ ස්වභාවයක් තියෙනවා. ওই උදේ ඇහැරුණාම යම්කිසි විවේක හිතකින් ඇහැරෙන්නේ. ඇහැරිලා ඉස්සෙල්ලාම නිකන් ග්‍රහණය කරන අරමුණු තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදර දොරේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒක අල්ලනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි හිතේ වෙහෙසක් පීඩාවක් තියෙනවනේ ඒක අල්ලනවා. අනාගත බියක් තියෙනවනේ ඒක අල්ලනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒතර අර විදිහින් එක්කම්මයක් පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා අර නිකන් මහා මූසල අර නිකන් ජීවිතේම නිකන් මූසල වෙච්ච ගතියකින් මොකද්දෝ හැඟීම් ගොඩක් තියෙනවා. අර ගෙදර කට්ටිය මතක් වෙන ඒ පැතිකඩ මේ විදිහට මේ අවිනිශ්චිත ස්වභාවය පිළිබඳ ඒ පැතිකඩ මේ ඉන්න තැන තියෙන අපහසුව අර සාමාන්‍ය ගෙදර හුරු පුරුදු පහසුව නැති බව පිළිබඳ ඒ ස්වභාව ඔන්න ඔය ගොඩේම එකතුවක් විදිහට මහා පා කරපු මූසල ගතියක් වගේ එකක්. ඕක තමයි අල්ලන්නේ. ඕක ඕකත් එක්ක මාස ගණනක් ඉන්නවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ඒකම තමයි නෙක්ඛම්මය. ඒකම තමයි පැවිද්ද. අන්න දරාගෙන ඉන්න දුකසේ. සැපෙන් නිකන් ඉන්නව නෙමෙයි දුකසේ. නමුත් ඉන්නවා. ඉන්නවා. ඒක විසඳන්න යන්නෙත් නැහැ. ඒකට යම්කිසි ප්‍රතිකර්මයක් කරන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහේ ඉන්නවා මේකත් එක්ක. වැටිලා වැටිලා ඉන්නවා. තැරැන්දි තැරැන්දි ඉන්නවා. අන්න ඉන්න හැකියාව තමයි මේ කියන්නේ. ඒක දුකසේ ඉන්නේ. නමුත් ඒක කළ යුත්තක්. කළ යුත්තක්. ඒ ඔය ඒ වගේ දේවල් විසඳන්න යන්න අවශ්‍යත් නැහැ. මේ වෙනුවට ඒකත් එක්ක ඉඳීමෙන්ම විසඳෙනවා මේක. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මේ සතර සතිපට්ඨාණයෙන් මේ දුක්ඛ දෝමනස දුරු කරනවා කියලා අහලා තියෙනවා. මටත් මේ හරියට දුක්ඛ දෝමනස තියෙනවා. සිහිය පුරුදු කරනකොටත් ඒක එනවා. කොහොමද හාමුදුරනේ මේක දුරු කරන්නේ? එතකොට මං කවද දුරු නොකිරීමෙන් තමයි දුරු කරන්න කියලා. වචන පැටලවිල්ලක්. දුරු කරන්න ගියානේ දුරු කරන්න ගියපු ගමන් පමණින්ම ලෙඩක්. ඒ වෙනුවට මේකත් එක්ක ඔහෙ තියාගෙන ඉන්නවා. රස්නේ තියාගෙන ඉන්නවා. වැඩ කටයුතු කරනවා. වෙහෙසත් තියාගෙන ඉන්නවා. වැඩ කටයුතු කරනවා. අර දුක්ඛ දෝමනස්ස ටිකත් තියාගෙන ඉන්නවා. වැඩ කටයුතු කරනවා. අන්නේ ඒ විදිහේ ප්‍රතිපදාවක් තුලින් දවසක තේරෙනවා මේකේ රැස් බැහැලා යනවා. මේකේ බලේ බිඳෙනවා. බිඳෙන්නේ මොකද්ද? අන්න අපි බිඳන් බිඳින්න ගිහිල්ලා නෙමෙයි ඉබේ බිඳෙන් දුරු කරන්න ගිහිල්ලා නෙමෙයි දුරු වෙන්නේ. අන්න ඒක වටිනවා. එහෙම නැත්නම් බිඳින්න ගියානේ දුරු කරන්න ගියානේ ඒ ක්‍රියාවලියෙම නැවතත් අර දේ පෝෂණය වෙනවා. ඉතින් ඔන්නඔහොම පැත්තකුත් තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ කාමයන්ගෙන් එතරවීමක් නෙක්ඛම්මයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න දුකසේ අවබෝධ කළ යුත්තක් පළවෙනි දේ. දුකසේ අවබෝධ කළ යුතු දුකසේ ලංකර ගත යුතු පළවෙනි දේ. දෙවැනි එක කියනවා මෙන්න මේ රූපයන්ගෙන් එතරවීමක් අරූපයක්. අන්න ඒකත් දුකසේ අවබෝධ කළ යුත්තක්. දැන් කාමයන්ගෙන් එතෙර වුණ කෙනෙක් නෙක්ඛම්මයට ගියපු කෙනෙක් කරන්නේ මොකද්ද කියලත් ඉන්න වෙනවා. මේ දෙවැනි කාරණාව පැහැදිලි කරන්න කලින් අපි හිතමු නෙක්ඛම්මය බාරගත්ත කෙනෙක් අර විදියට සතර සතිපට්ඨානෙ පුරුදු කරන කෙනෙක් මොකද්ද කරන්නේ? අර වෙහෙස පීඩා ඔක්කොම අතරේ අර හිතවිලි අතරේ හුස්මට හිත දානවනේ. එහෙම නැත්නම් පියවර වලට හිත දානවනේ. ඒකට අවධානයක් දෙනවනේ. ඒ විදිහට හුස්මක් දෙකක් තුනක් පියවරක් දෙකක් තුනක් තියාගන්න සිහියෙන් උත්සාහ ගන්නවා. නැත්නම් හුස්ම දෙක තුනක් වැටෙන්න දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම කරනකොට අන්න මොකද වෙන්නේ? මේ රූපී ස්වභාවයක් තමයි අල්ලගන්නේ. රූපී ස්වභාවයකට හිත දැම්මා. කාමයන්ගෙන් හිත වෙන් කළා. අන්න මේ හුස්මට හිත දැම්මා. මේ පියවරවල් දැනෙන දැනීමට හිත දැම්මා. ඒ විදිහට මේ දැනත්තා පුරුදු කරා. ඒකත් අමාරුයි. අර විදිහට කියනවා හිතවිලි ගොඩාක් ගලාගෙන ගලාගෙන එනවා, gedara ප්‍රශ්න එනවා, ඒ කාම හිතවිලි එනවා, රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා. මේ ඔක්කොම අතරේ නමුත් හුස්ම දැනෙනවා. පියවර දැනෙනවා. අපි ඒවා අයින් කළා. අර විදිහට හුස්ම බලන්න, පියවර බලන්න කියනවටත් වැඩිය අනේ ඒ අතරේ හුස්ම බලන්න පුළුවන්ද, ඒ අතරේ පියවර බලන්න පුළුවන්ද කියන උත්සාහය තමයි තියෙන්නේ. අර විදියට නෙක්ඛම්මයක් පුරුදු කරන කෙනෙක් සිද්ධ කරන්නේ ඒ දේ. ඒතර දැන් ඊයේත් කෙනෙක් කියනවා මම අහලා තිබුණේ මේ භාවනා කරනකොට මේ තරහ වගේ දේවල් එන්න බෑ කියලා. මේ විදිහට මේ රාගය එන්න බෑ කියලා. හිතිවිලි එන්න බෑ කියලා. එහෙම තමයි මං අහලා තිබුණේ. එහෙම කෙනෙක් මට ඇවිල්ලා කිව්වනේ කියලා දැන් මේ කියනවා. කෙනෙක් කිව්වලු භාවනා කරනවා නම් සිහියෙන් ඉන්නවා නම් තරහ එන්න බෑ කියලා. ඒක කියනකොට මහාමුදුරනේ මට තරහව. හරියටම හරි. මං කොහොම මං මං වගේ පොරක් තමයි ඔය වගේ ගොන් කතාවක් කියනකොටම මටත් අද වෙනවා. නෑ ඒ මොකද දන්නේ නැති මගුලක් මේ කියන්නේ. පුරුදු කොල්ලක් නෑ. කාගේදෝ අහගත් එකක් කොහෙන්දෝ අටෝ ගත් එකක් ඇවිල්ලා කියනවා. ආ මෙහෙම වෙන්න ඕනි කියලා. නෑ. තරහ එනවා. රාගේ තියෙනවා. වරණ පුරුදු මෝඩයම තමයි. නමුත් ඒ ඔක්කොම අතරේ හුස්ම බලන සේයාවකින් හුස්ම බලන බැල්මකින් බලාගෙන ඉන්නවා. එච්චරයි. තරහ නැති වෙලා නැහැ. හිතවිලි නැති වෙලා නැහැ. රාගය නැති වෙලා නැහැ. ඒ ඔක්කොම තියෙනවා. ඒගොල්ලොන්ට දීපු වටිනාකම විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඌත් ඉන්නවා බලාගෙන පොලි මේ ගණන් ගන්නෑ. උඹ උඹ ඉන්නවා කියලා කියන්නේවත් නැහැ. නෑ වෙනුවට අනේ වෙන එකට ඡන්දෙ දෙනවා. හුස්මට ඡන්දෙ දෙනවා කියන්නේ ලේසිත් නැහැ ඒ අතරේ. නමුත් දෙනවා. අනේ ඒ ඒ බැල්ම තමයි පුරුදු කරන්නේ. අන්නේ ඒ බැල්ම පුරුදු කරන්නේ මොකද්ද මේ රූපයක් තමයි අල්ලන්නේ රූපී ස්වභාවයක් තමයි අල්ලගත්තේ දැන් ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කියන දෙවෙනි ඈතරවීමක් මොකද්ද මේ රූපී ස්වභාවයකින් ඈතර වෙනවා ඒ සඳහා අල්ලන්නේ අරූපය නැත්නම් ඒක දුකසේ සාක්ෂාත් කළ යුතු දෙයක් මොකද්ද අරූපය එතකොට මොකද්ද මේ කියන්නේ අර රූපී ස්වභාවයක් අපි අල්ලගත්තද අපි හිතමු හුස්ම ඇල්ලුවා එහෙම නැත්නම් පියවර වලට දැනෙන දැනීම ඇල්ලුවා. ඒක දුකසේ තමයි අල්ලන්න ඕනි. දුකසේ අල්ලගෙන 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 මේ විදියට සිහියක් නැවත නැවත හුස්ම කීපයක් බලනකොට පියවර කීපයක් අත්දකින්නකොට අන්න මොකද වෙන්නේ මේ අරූපේට හිත යන්නේ නිකන් රූටලා. අරූපේට හිත දානවා කියන්න බෑ. ඒ වෙනුවට රූපී ස්වභාවය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් හොඳ සිහියකින් කටයුතු කරනකොට හිත රූටලා ගිහිල්ලා අරූපයට වැටෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්. ඔය භාවනාවක් වුණුවක් කරන කෙනෙක් ඔය පොඩි දරුවෝ පවා ඕක හරියට ලස්සනට කියනවා. මොකද ඒ කට්ටිය කියන්නේ ඒ කට්ටිය ඉස්සෙල්ලා කියන්නේ මේ හුස්ම වැටෙන විදිය ගැන රූපී ස්වභාවයක් එතන තියෙන. වෙන හුස්ම දැනෙන විදිය කියනවා. මේ ඇතුළේන හුස්ම එහෙම දැනෙනවා පිට වෙන හුස්ම එහෙම දැනෙනවා. එව නැත්තම් මේ පතුල් වදින විදිය ගැන කියනවා. විලුඹ තමයි හාමුදුරනේ වදින්නේ. හරි ඉස්සරහා කොට්ටේ කෑල්ලත් වදිනවා. ඇඟිලිත් අන්තිමට තද වෙනවා. වදින මේ ආකාරයි කියලා ඔය පොඩි දරුවෝ පවා කියනවා. හරි හරි ඔහොම විලුඹ වදින බව පතුල දැනෙන බව දැනගනිමින් යන්න. මේ විදියට හුස්මේ වැටෙන බව ඇතුල් වෙන බව පිට වෙන බව දැනගනිමින් යන්න. වැඩි හුස්ම ගණනක් වැඩි පියවර ගණනක් බලන්න පුළුවන් ද බබහට කියලා කිව්වහම අන්න මොකද කියන්නේ ටික දවසක් කරලා ඇවිල්ලා නැවත නැවත පුරුදු කරලා ඇවිල්ලා ඔන්න කියනවා මොකද්ද මට මේ හුස්ම දෙක අතර හිස් තැනක් දැනෙන්න පටන් ගන්නවා. හුස්ම ඇතුල් වෙන පිට වෙන හිස් තැනට වැඩිය ලොකුයි අලුත් හුස්මක් ඇතුල් වෙනකොට තියෙන හිස් තැන. අනේ ඒ විදිහට මොකද අර තියෙන රූපී ස්වභාවයේ ටික ටික අරූපෙට රූටලා යනවා. අවධානය එදිහවට ඇදිලා යනවා. එහෙම නැත්තම් කියනවා මේ විලුඹ කොට්ටේ වදින බව හරි. හැබැයි මගේ මේ පතුලේ මැද හරිය වදින්නේ නෑනේ. මේ වදින්නේ නැති තැන් මට පේනවනේ මේ පතුලේ මඳ හරිය වදින්නේ නැති බව ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ වார்த்தාවේ. එතකොට මොකද වුනේ? ඔන්න රූපී ස්වභාවයක් අලලා පටන් ගත්තා. අරූපී ස්වභාවය ඔස්සේ නැවත නැවත හිත පැවැත්තුවා. මේ විදියට හුස්ම කෙරේ හිත පවත්නකොට ඉබේම රූටලා ගිහිල්ලා අන්න හුස්ම අතර තියෙන පරතරය දැනෙන්න පටන් ගන්නවා. අර විදියට පියවර ගැන දැනීම ගැන හිත පවත්නකොට ඉබේම රූටලා ගිහිල්ලා ඒ පියවර නොගැටෙන තැන් දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සද්ද කෙරෙහි සිහිය පවතිනකොට ඉබේම ගිහිල්ලා නිහඬේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි වැඩි. අන්න දුකසේ කොහොමද නැවත නැවත මේ රූපයට අවධානය ගෙනහල්ලා මේ රූපී ස්වභාවය නිරීක්ෂණය කරමින් බොහෝ වෙහෙස මහන්සි වුණා මේ තැනැත්තා. අන්න එතකොට තේරෙනවා මේ වෙහෙස මහන්සිය මේ දුකසේ කරපු උපක්‍රමයේ ප්‍රයෝජනයට අරගෙන ඒක අනුග්‍රහයෙන් අන්න මොකද වෙන්නේ අරූපී ස්වභාවයක් ටික ටික මේ තැනැත්තා දකිනවා. අන්න දෙවෙනි ඈතරවීම කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඔය පෙන්වන්නේ. ඒකත් දුකසේ. ඊට පස්සේ හොඳම එක තියෙන්නේ තුන්වෙනියට තමයි. තුන් ඉදියට තමයි. මොකද්ද මේ කියන්නේ? දැන් රූප කාමයන් අත්ින්ද මේ තැනැත්තා, ඊට පස්සේ අර විදියට රූපී ස්වභාවයක් අත්ින්ද මේ තැනැත්තා, ඊට පස්සේ අර විදියට අරූපී ස්වභාවයක් අත්ින්ද මේ තැනැත්තා. දැන් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි එතෙරවීමක් ගැන කියනවා. මොකද්ද මේ තුන්වෙනි එතෙරවීම? යම්තාක් මේ කාමයන් තියෙනවද, මේ රූපී ස්වභාවයක් තියෙනවද, මේ අරූපී ස්වභාවයක් තියෙනවද, මේ සියල්ල හටගත් දේවල් භූතං සංකතං, මේ විදියට සකස් කරන ලද දේවල් පටිච්ච සමුප්පන්නං, මේ විදියට හේතු කාරණා සහිතව හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල්, හරි, ඔන්නයි විදියට සඳහන් කළා. මේ නිරෝධය සාක්ෂාත් කරානම්, එහෙම නැත්නම් මේ නිස්සාරණය නිවීම සාක්ෂාත් කරානම්, නිවන සාක්ෂාත් කරානම්, අන්න ඒක තුන්වෙනි එතෙරවීමක් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. ඒකත් දුකසේ, ඒකත් දුකසේ. මේ එතෙරවීම කොහොමද අපි පැහැදිලි කරන්නේ? අර විදිය භාවනාවක් ප්‍රතිපදාවක් ඒ විදිය උත්සාහයක් දරන කෙනෙක් ගැන කොහොමද අපි මේ තුන්වෙනි එතෙරවීම පැහැදිලි කරන්නේ? එතකොට අපි ගත්තොත් දැන් අර රූපෙට ඇලිලා ගත කර, කාමයන්ට ඇලිලා ගත කරා මුලින්ම. කාමයන්ට ඇලිලා ගත කරලා දුකසේ ඔන්න රූපෙට ඇලුනා. රූපෙට ඇලිලා ගත කරලා ඔන්න දුකසේ අරූපෙට ඇලෙනවා. ඔහොම විවිධ ස්වභාව මේ තැනැත තුළ තියෙනවා. එතකොට දැන් රූපී ස්වභාවයකට ඇලිලා ඉන්නවා කියන්නේ හුස්ම. ඊට පස්සේ අර විදියට අපි ගත්තොත් අර හුස්ම අතර තියෙන පරතරයට හිත ඇදිලා යනවා. අර විදියට විවේකී ස්වභාවයක් මොකද්දෝ, එකක ඉන්දියා ටික වෙලාවක් මොකද්ද කියලා තේරුන්නේ. හැබැයි ඒකෙන් නැගිටට පස්සේ තේරෙනවා අන්න විවේකී ස්වභාවික ඉන්දියා. අන්න අරූපී පැත්ත ඔය කියන්නේ. එතකොට ඒක ඒ වගේ දේවල් අත්දකින්නකොට මේ තැනැත්තා ඒක යාගේ ලෝකෙම කරගන්නවා. මං යන්න ඕනේ, අතෙන්ට යන්න ඕනේ, අදත් යන්න ඕනේ කියලා ඔන්න භාවනාවට වාඩි වෙන්නේම අර අර ඔක්කොම නැති වෙලා ගිහිල්ලා හිස්සන එක හොයාගෙන තමයි යන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කියනවා, හරි ඉතින් හිස්සෙන එක නම් හොඳයි තමයි, නමුත් ඉතින් හිස්සෙන එකම හැමදාම ඕනෙත් නැහැ. හිස්සෙන එක නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. හිස්සෙන එකෙන් නැගිටින විදිය බලන්න. නැගිටලා ආපහු හිස් එකට යන විදිය බලන්න කියලා. අන්න ඒ විදියට මොකද්දෝ නිකන් පැටලෙවිල්ලක් සාමාන්‍ය කමඨාන් උපදේශවල සිද්ධ කරනවා. මොකද්ද මේ කියන්නේ? ඔය අරූපේ වුණත් දැඩි ලෙස ගන්න එපා. ඒකට බැස ගන්න එපා. අන්න බුද්ධ කාලේ ඉඳිය යෝගීන්ට, එහෙම නැත්නම් ඒ තාපස්යන්ට වැඩදුණු තැන, බුදුරජාණන් වහන්සේ හොයාගත්ත තැන මෙන්න මේ කියන්නේ. මේ තුන්වෙනි ක්‍රමවේදෙ මේ කියන්නේ. තුන්වෙනි නික්මීමක් එතරවීමක් කියන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අරූපී ස්වභාවත් මේවා භූතං ඉපදුණු සංකත සකස් කරන ලද පටිච්චසමුප්පන් හේතු කාරණා සහිතව හැදෙන ලද ස්වභාව මේ තුලත් තියෙනවා. ඒක නිසා ඒකිනුත් නික්මීමක් එතරවීමක් අවශ්‍යයි. කොහොමද නික්මෙන්නේ එතරවෙන්නේ? අන්න මේවට නොඇලී කල් ගෙවනවා. ඒක මගහැරලා තවත් කොහෙවත් යනවා නෙමෙයි. ඒ වෙනුවට අන්න බලන්න අර අරූපේට යනකොට ඒකට තියෙන පෙරේතකමත්, ඒකෙන් එළියට එනකොට ඒකට තියෙන වෙහෙසත්, ඒක නැවත නැවත මනාප අමනාප දක්නාසුලුව කල් ගත කරනවා. එතකොට අරූපෙට යනකොට ඒකට අපේ හිත මනාපයි. ඒකෙන් පිට වෙලා එනකොට අපේ හිත මනාප නැහැ. එහෙම නැත්නම් කාමයන්ගෙන් ඉඳලා රූපෙට එනකොට අපේ හිත ඒකට මනාපයි. ආපහු ගෙදර යන්න වෙනකොට අපේ හිත ඒකට මනාප නැහැ. ගෙදර ගියාට පස්සේ ඒකට ද්වේෂ කර කර කවදානම් මං ආපහු භාවනාවක් කරන්න යන්දෝ කියලා අර ගෙදරේ උන්ට සාප කරන එකත් අන්න ඔය කොක්කේම කොටස තමයි. එතකොට මේ කාමයන්ගෙන් ගැවසිගත් ස්වභාව, රූපී ස්වභාව, අරූපී ස්වභාව මේ තුනම එකම විදිහේ කොකු. එක පැත්තකින් එකම විදිහේ කොකු වැඩේ කියන්නේ කාමයන් කාලබීලා ඉන්න කාලේ, ජොලි කරන කාලේ ඊට වැඩිය කොක්කක් වදිනවා රූපී ස්වභාවයක් අල්ලගත්තට පස්සේ. දැන් අනික් කට්ටියට භාවනාව කියලා දෙන්න යන්න ඈ. ඊට පස්සේ අර විදියට එක එක්කෙනාට උපදෙස් දෙන්න, වැරදි කරන එවුන්ව තලන්න, මරන්න, ඔය විදියට උත්සාහ ගන්නවා. අන්න ඔය මොකද උනේ? කලින් කොක්ක නම් නැති වෙලා ගියා. කලින් ඉඳිය මනුස්ස ගතියක් නැති වෙලා ගියා. ඉස්සර අඩුම ගානේ කන බොන ගතිය තිබුණාට මොකද? මනුස්ස ගතිය කමක් තිබුණානේ. මනුසකමක් තිබුණා. දැන් ඒකත් නැති වෙලා ගියා. ඒකත් නැති වෙලා ගියා. මොකද මම භාවනානු යෝගියෙක්. හැබැයි උඹලා එහෙම නෙවෙයි, උඹලා භාවනා නොකරන කට්ටිය. උඹලා මේ දන් දෙන්න ආපියෝ. මම එහෙම නෙවෙයි, මං සීල් සමාදන් වෙලා ඉන්නේ කියලා ඔන්න වලිගෙම හපා ගන්නවා. මගෙම වලිගේ තමයි හපලා දින් බලනකොට. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පහුගිය දවසක ඔය දාන දායක කට්ටියන් ඉන්න කට්ටිය එතන ඔය 10ක් 15ක් ඉතින් ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් දානේ දෙන්න ඉන්න කට්ටිය. ඉතින් ඒ කට්ටියට අපි ඔය සතිමත් බව පිළිබඳ පොඩි වැඩසටහනක් කරනවා. ඉතින් ඒක කරා. ඒක කරන්න ඉතින් කලින්ම රිට්‍රීට් එකක් තියෙන හින්දා වැස්සත් හින්දා උඩම මළුවේ තියෙන සක්මන් ශාලාව අන්න මේ සංවිධායක නෝනාට දැන්වලා තිබුණා දවස් මේ පැය භාගයකට අපිට නිදහස් කරලා දෙන්න මේ 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 පිරිසට මේ වැඩසටහන කරන්න. ඒ පැය භාගයේ ඒ කට්ටියට පොඩ්ඩක් ඔය හරි වෙන තැනක මොකක් හරි කරගන්න කියන්න, වැස්සට කරන දෙයක් නැහැ. මේ සක්මන් ශාලාව පැය භාගයකට නිදහස් කරලා දෙන්න කියලා. ඉතින් එහෙම කිව්වා සංවිධායක නෝනා මහත්තයාත් ඒ කට්ටිය දැනුවත් කරන්නේ නැති කැමැත්තෙන් ඒක බාරගත්තා. නමුත් අර ශාලාවට ගියාම තේරෙනවා එක්කෙනෙක් යන්නෙම නැතුව ඔන්න සක්මන් කරනවා. අර මිනිස්සු දිහා අමුතු බැල්මකිනුත් බලනවා මේ පාට ඇඳගෙන මේ වගේ තැන් වලට එනවද කියලා. ඊට පස්සේ තව කට්ටියත් ඇවිල්ලා දොරෙන් එබිලා අර නිකන් අර බල්ල හුජ්ජ කරනවා වගේ පොඩ්ඩක් රවුමක් කර කියලා ආපහු මූණත් ඇද කරගෙන නික්මිලා යනවා. ඉතින් මම මේ බලාගෙන මේගොල්ලෝ මේ භාවනා කරන්න ඇවිල්ලානේ. මේගොල්ලෝ මේ සිල් සමාදන් වෙලානේ. දැන් මේ අපේ ශාලාව මේ අනිත් කට්ටිය ඇවිල්ලා අල්ලගෙනනේ කියලා අර පැය භාගෙට නටන නැටිලා. ඒ පැය භාගෙට දවස් පහක් අයක් නැවතිලා ඉන්න මිනිස්සු මේ. එතකොට අර අර එදා රැයට ආපු අර දානේ දෙන්න ආපු අර පිරිස අර පැය භාගෙට අරග ගන්නවට කැමති නැහැ. ඉතින් මොකද උනේ ඔය? අන්න භාවනා යෝගී බවට නම් පත් වුණා. හැබැයි අර කනකොට බොනකොට තිබුණ මනුස්සකමවත් නැහැ දැන්. ඒ වෙනුවට මොකද්දෝ වෙන එකක් අන්තට්ටුවක් දාගත්තා. දැන් ඒක දාගෙන බලනවා දැන් මේ අපේ ශාලාව අපි භාවනා කරන්න ආපු කට්ටිය. අපි මේ මේ වෙන් කරගෙන මේ බුක් කරගෙන ආවේ මේ මේගොල්ලෝ මේ ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට එහෙම ඉඩ දෙන්න පුළුවන්ද අපි කියලා ඔන්න ඉතින් අන්න වරද්ද ගත්ත පොට. ඉතින් එහෙම ඒවා තියෙනවනේ ඕන් තරම්. අර කාල කන බොන මිනිහාගේ එහෙම නරකක් නෑ අපෝ. ඔය හිරේකට හිරේ විලංගේ වැටිච්ච මිනිස්සු එහෙම පොඩ්ඩ ආශ්‍රය කරලා බලන්න. ඔය භාවනා යෝගීන් තරම් නරක නෑ. එහෙම එකක් තියෙනවා. මොකද්දෝ මනුස්සකමක් ඒ මිනිසුන්ගේ තියෙනවා. අඩුම ගානේ අර කරපු කතන්දර ටික කෙලින් කියනවා මම මේම මිනිහෙක් මෙහෙම මෙහෙම වැඩ තමයි මං කරේ. මේක එහෙම නෙමෙයි නේ. මේකේ අමුතු සීලයක් දාගෙන පන්තට්ටුකුත් දාගෙන වටපිටාවට උපදෙස් දෙන්න අර මේ අනිත් කට්ටිය දිහා පහත් කරලා බලන්න මේ ප්‍රතිපදාවම යොදාගත්තා. ඒකයි වැඩේ. අනේ ඒකයි කියන්නේ ඔය ඔය ලෝගුව පිටිපස්සේ ඔය පාද කෙනෙක්ගේ ලෝගුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සිවුර වෙන්න පුළුවන්. ඔය ඔය උතුරු සලුව වෙන්න පුළුවන්. ඕක පිටිපස්සේ තින්නේ නිරුවත් මිනිහෙක්. නිරුවත් මිනිහෙක් කියන්නේ නිරුවත වැඩි වැඩියෙන් පේන කාලයක් තමයි මේක. මොකද මන් දන්නේ වැඩි වැඩියෙන් පේනවා. නමුත් අන්නරේ සරලත්වය අමතක කරන්න හොඳ නැහැ. මමත් මේ වගේ මෙතෙන්ට ආවනේ. මමත් මේ වගේ දවසකට වරුවකට ආපු මිනිස්සෙක් විදියට ඉන්දියානේ. මමත් මේ විදියට ආදුනිකයෙක් ඉන්දියානේ කියලා පොඩ්ඩක් ඒ තමුන්ගේම පොඩ්ඩක් අතීතේ මතක් කරගත්තා නම් එච්චරම අමාරු වෙන්නේ නැහැ ඒක. ගොඩ දෙනෙන්ට ඒක අමතක වෙනවා. අමතක වෙනවා. අමතක වෙලා අර මොකද්දෝ රැස්සලල්ලක් පළඳ ගන්නවා. පළඳගෙන වටපිටාව දිහා පහත් බැල්මකින් බලනවා. ඉතින් ඒ විදිහේ අන්තට්ටු ගැන තමයි මේ කියන්නේ. ඔය අන්තට්ටු ටික දැන් ඔය රූපෙත් අන්තට්ටුවක් වුණා. මම භාවනානුයෝගියෙක්. මම මේ විදිහට මේ සීල් රකින්න කෙනෙක් කියලා අන්න මොකද උනේ අර ගත්ත දෙයම අන්තට්ටුවක් කරගන්නවා. ඊට පස්සේ අරූපී ස්වභාවය ඊට වැඩියෙත් කොක්කක්. ඊට වැඩිය කොක්කක් මොකද ඒක ආයි ලේසියෙන් මේක නරකක් අවුලක් තේරෙන්නේ නැහනේ. හරියට නිකන් අර බුද්ධ කාලේ ඒ ඉන්දියා තාපසයන්. ඒගොල්ලෝ ඒකෙම මත් වෙලා ඒකෙම වැටිලා තමයි ඉන්නේ. මේක තමයි අපේ නිවහන, මේක තමයි අපේ නිවන කියලා ඒක දැඩි ලෙස අල්ලගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? මේ කාමයන්ගේ ස්වභාවය ඒවා, මේ රූපයන්ගේ ස්වභාවය ඒවා, මේ අරූපී ස්වභාවය ඒවා, මේ තුනත් එතෙර කරන්න ඕනි. මේ තුනම කොකු. අන්නේ එතෙර වීම තමයි මේ කියන්නේ. මේ භූතං පහළ වුණු සංකත සකස් කරලද පටිච්ච සම්පන්න. මෙන්න මේ බව දැනගනිමින් මේ තැනැත්තා මෙන්න මේ නිරෝධය එහෙම නැත්තම් නිස්සාරණය මේක සාක්ෂාත් කරනවා. අර එකකටවත් නොඇලීම් මාර්ගයකින් තමයි ඒක කරන්නේ. රූපෙට ඇලෙන්නෙත් නෑ. රූපෙට ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහමද? අර හුස්ම වෙනස් වෙලා විකෘති වෙලා යනකොට, හිතවිලි එනකොට ඒකට මනාප අමනාප ගන්නවද කියලා බලන්න. අන්න හිතවිලි එනකොට, කරදර එනකොට, වටපිටාවේ බාධක එනකොට අන්න අමනාපයක් ගන්නවා නම් අන්න රූපෙට ඇලීම එක පිටිපස්සේ තියෙනවා. ඊට පස්සේ නැවතත් හුස්මට එනකොට මනාපයක් තියෙනවද? අන්න ඒ ඇලීම එක පිටිපස්සේ තියෙනවා. අර විදිහට අරූපෙට හිත යනකොට ඒකට පසාදයක් මනාපයක් අපේ හිත තුළ තියෙනවද? අරූපෙන් නැවතිලා ගැලවිලා ආපහු අර කටුගතිය. කටුගතිය කියන්නේ ඔය නැවතත් රූපී ස්වභාවය. කටුගතිය මතුවලා එනකොට ඒකට අමනාපයක් අපේ හිතේ තියෙනවද? මේ භාවනා මධ්‍යස්ථානයෙන් නික්මිලා ගෙදර යන එකට අමනාපයක් තියෙනවද? ගෙදර ගිහිල්ලා ගෙදර මිනිස්සුන් එක්ක ගැටෙනවද? ඒගොල්ලොත් කල්පනා කරනවා භාවනා කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ, කෝකටත් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනේ කියලා. මොකද දන්නව අර අන්තට්ටුවක් පලඳගෙන එන්නේ කියලා. මේ සාමාන්‍ය විදියට ගනුදෙනු කරලා ඉන්න බෑ. අන්න එතකොටත් මොකද වෙලා තියෙන්නේ? එතකොටත් ඔය කොක්ක තමයි ඔය තියෙන්නේ. එතකොට සාමාන්‍ය අපි කියන දේ තමයි මේ භාවනා කරන කෙනෙක් බලන්න ගෙදර යන්න. ටික දවසක් කරලා ගෙදර යන්න. ගෙදර ගියාම ඔන්න ගෙදර කට්ටිය එක්ක මාරයා විසෙනවා. දැන් පහුගිය දවසක් කෙනෙක් කියනවා මම මේවා කරගෙන ඉඳියා තමයි. නමුත් මේ දවස් 3-4ක් භාවනා කරලා ආවට පස්සේ මට දැන් මේ ගෙදර එවුන් පේන්න බෑ. ගෙදර එවුන් පේන්න බෑ. මේ කරන වැඩේ ගැන තරහක්, වෙහෙසක්, පීඩාවක් තමයි මට එන්නේ. දැන් වැඩේ මාර වැඩේ ස්වාමීනාස දැන් මට මේ ගෙදර වැඩ කරගන්න බැරුව යයිද මෙහෙම කියලා අහනවා. අන්න මොකද උනේ? අර රූපී ස්වභාව, අරූපී ස්වභාව වලට ගොඩාක් ප්‍රේමයක් ඇති කරගත්තා. දැන් අරක කටු ගතියකින් තමයි පේන්නේ. එතනත් නිවන නෑ. ඒකයි වැඩේ. එතනත් නිවන නෑ. හරියට භාවනාවක් ප්‍රතිපදාවක් වැඩෙනවා නම් කලින්ට වැඩිය හොඳට ගෙදර කට්ටිය එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කලින්ට වැඩිය හොඳට දුක් නොගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කලින්ට වැඩිය හොඳට ඒ මිනිස්සුන්ගේ ඒ පිස්සුවේම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා නිවනක් වගේ දෙයක් මොකද්ද ගෑවිලා තියෙනවා ඒක පිටිපස්සේ. එහෙම නැත්නම් අපිට මිනිස්සු එක ගනුදෙනු කරන්න බැරුව යනවා නම්, මනුස්සයෙක් එක කතා කරලා සාමාන්‍ය මනුස්ස ලීලාවෙන් ගනුදෙනු කරන්න බැරුව යනවා නම් එතන කොහෙද නිවනක්? එහෙම නිවනක් නැහැ. ඒකින් ද භාවනා නියෝගී කෙනෙක්ට අපි කියන්නේ හුස්මත් බිඳෙනවා. හුස්ම බිඳෙන විදිය බලන්න. අර විදියට අරූපෙත් බිඳෙනවා. ඒක බිඳෙන විදිය බලන්න. ඊට පස්සේ රිට්‍රීට් එකත් බිඳෙනවා. ගෙදර යන්න වෙනවා. ගෙදරත් ගිහිල්ලා එන්න. ගෙදර ගිහිල්ලා හෙට එන්නම් සවා. හෙට එන්න එපා. මාසයක් දැන් ඉඳලා එහෙම ඕනේ නැහැ. ඈ ඊට පස්සේ ආයි මාසෙකින් දෙකකින් ආපහු එනවා. ආපහු ඇවිල්ලා ඔන්න ආපහු හුස්ම බිඳෙන බව, අර අරූපී ස්වභාව බිඳෙන බව දකිමින් කල් ගෙවනවා. ආපහු ගෙදර යන. ආපහු ගෙදර යන. දිගටම කොහොමත් බාර ගන්නත් බෑ. අනේ හරි ලස්සන නීතියක් දාලා තිනු දවස් 14යි. එතනින් එහාට තියාගන්න බෑ. ඉතින් මගේ මෝඩකමට මම දික් කරනවා. ඉතින් දවස් 14යි මාසයක් කියලා මාසෙ දික් කරනවා. ඊට පස්සේ මාසෙ දිනව තව දවස් 14ක් ඕනේ සවින්නන්සේ. ඉතින් කියනවා බෑනේ මේ ඔෆිස් එකේ නීතියක් දාලා තිනවනේ දවස් 14යි කියලා. ගෙදර ගිහිල්ලා එන්න. ගෙදර ගිහිල්ලා එන්න. කමක් නැහැ. ඒකේ පවුලක් නැහැ. ගියාම මොකද තේරෙන්නේ? ගියාම ඇත්තටම නිවනක් තියනවද? එහෙම නැත්නම් මේ කරපු භාවනාව මට කටුවක් වෙලාද? අන්න තුන්වෙනි එක තමයි අන්න අර විදියට මේ තුනේම ඇලෙන්නේ නැති ස්වභාවයක්. කාමයන්වල රූපී ස්වභාවවල අරූපී ස්වභාවවල මේ සියල්ලම හටගත්. පහළ වුණු භූත. භූත කියන්නේ පහළ වුණු. සංකත සකස් කරන ලද. ඊට පස්සේ පටිච්ච සමුප්පන්න හේතු කරුණු සහිතව තමයි හැදිලා තියෙන්නේ. අන්න ඒ දේවල් වලින් නික්මීමක්, එතෙරවීමක් බුදුරජාණන් වහන්සේ පනවනවා. අන්න ඒ එතෙරවීම තමයි නිවැරදීම. එතෙරවීම ඒකත් දුකසේ කටයුත්තක්. දුකසේ කටයුත්තක්. ඒකයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය භාවනාවට අලුතෙන්, මේ ප්‍රතිපදාවට අලුතෙන් ආපු කෙනෙක් එයාට ගොඩාක් හදිස්සි. හදිස්සි. එතකොට කියනවා මම ඉක්මනට මේ ගෙවල් අතහැරලා එනවා සවින්නාස. හෙට එනවා, අනිද්දා එනවා, මෙහෙම එනවා, මෙහෙ ඉදියට එනවා. මේ ගෙවල් වල එක්කෝම අතහැරන්න ඕනේ කියලා කියනවා. ඒ වෙලාවට අපි කියනවා කිව්වොත් ඉච්චර හදිස්සි වෙන්න එපා. ඔය ජීවිතේ ජීවන රටාව වෙනස් කරන්න යන්න එපා. මොකද හේතුව දැන් ඔක අවුරුදු ගාණක් පුරාවට නේ ඔක හැදිලා තියෙන්නේ. සමහර විට අවුරුදු 10 15ක් ගිහිල්ලා තමයි ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දරුවෝ ඉන්නවා, නෝනා මහත්තයලා ඉන්නවා, රැකිරක්ෂා තියෙනවා, ඔය විදිහට ඔන්න ගොඩාක් මොන මොනවද ඔය ටිකක් තියෙනවනේ. එතකොට ඒ ටික හැදිලා තියෙන්නේ කොච්චර කල් ගිහිල්ලාද, කොච්චර කාලෙකින් ආපු තත්ත්වයක්ද ඒක. එතකොට මේ තැනැත්තා එකපාරට මේ සියල්ල දමලා ගහලා මේ විදිහට එන්න උත්සාහ කරත් ඒ ගොඩක් වෙලාවට ඒක නිකන් අර නිකන් එක්සයිට් වෙලා දඟලන බොරු වෙහෙසක් ගැනිල්ලක් වගේ තමයි. ඒක අසාර්ථකත්වයකින් තමයි ගොඩක් වෙලාවට අහවර වෙන්නේ. ඒ වෙනුවට අපි කියනවා මේ ප්‍රතිපදාවක් අඳුනගත්ත කෙනෙක්ට අන්න මේ ඔය ජීවිත රටාව එකපාරට වෙනස් කරන්න එපා. ඒකෙම ඉඳලා මේකේ යෙදෙන්න. ඒ ජීවන රටාවෙම ඉඳලා මේකේ යෙදෙන්න. එහෙම යෙදිලා යෙදිලා බලන්න මේ යෙදීම තුලින් තමුන්ට පහසුවක් සහනයක් තියෙනවද කියලා. එහෙම තියනවා නම් ඒක තුල අන්න නිවනක් තියෙනවා. මේ විදිහේ විවේකී ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්තම් මොකද්දෝ අවුලක් පැටලිල්ලක් තමයි. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි කියනවා අන්න අර විදියට මේ ජීවිතේ එකපාරට වෙනස් කරන්න යන්න එපා. ඒ ජීවන රටාවෙම ඉඳගෙන මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් අන්න දවසක් එයි ආයෙ හිතන්න දෙයක් නැහැ. දැන් ඉතින් මේක තමයි මට තියෙන උත්තරේ කියලා තේරෙන දවසක්. ඒක එන්න සමහර විට අවුරුදු ගාණක් යයි. මොකද හේතුව අවුරුදු ගාණකින් හැදිච්ච එහෙම තත්ත්වයක් එකපාරට කඩලා බිඳලා විසි කරන්න ගියාම ඒක වෙහෙස වැඩි. ඒ වෙනුවට අවුරුදු ගාණක් තමන් ටිකෙන් ටික මේකේ යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නකොට තේරෙනවා දැන් නම් ඉතින් කියන්න දෙයක් නැහැ. දැන් ගෙදර එවුන්ටත් තේරෙනවා මගේ ගැන අපේක්ෂාවක් තියාගෙන වැඩක් නැහැ. වැඩක් නැහැ. අන්න ඒ තේරීම එන දවස වෙනකම් පොඩ්ඩක් ඉන්න ඕනේ. ඉන්දියට පස්සේ තේරෙනවා දැන් ඉතින් හරි වැඩේ හරි යනවා නම් යන්නත් පුළුවන්. අතෑරලා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවිකුත් ඔක පිටිපස්සේ තියෙනවා. මේ ආධුනික කෙනෙක් අලුත් කෙනෙක් ගොඩාක් නිකන් අර අවුල් ඇති කරගන්නවා. මොකද මේ හදිසි වෙන්න ගිහිල්ලා. හදිසි වෙන්න ගිහිල්ලා නෑ. අපි ආටි කියන්නේ ඔය ඉන්න ජීවන රටාවෙම ඉන්න. ඉඳලා ඉඳලා මේ ප්‍රතිපදාව පුහුණු අඳුර ගන්න. අර විදිහට නෙක්ඛම්මයක් ටික දවසකට පුරුදු කරන්. රූපී ස්වභාවයකට ඇලෙන්, අරූපී ස්වභාවයකට ඇලෙන්. එහෙම 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 නැවත නැවත කරන්. කරලා ආවක් ගෙදර යන්න. ආවක් ගෙදර යවන එක යවනවා. ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා අර මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් කොහමද? මේ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් කොහමද? ඒ මිනිස්සු එක්ක ප්‍රශ්න වැඩිද අඩුද කියලා බලන්න. ආපවෙන් ආපවෙන් ආපව ඇවිල්ලා රූපයකට ඇලෙන්න, අරූපයට ඇලෙන්න, ඒ විදිහට කටයුතු කරන්න. රූපෙ බිඳෙන ආකාරය, අරූපෙ බිඳෙන ආකාරය බලන්න. ආපව ගෙදර යන්න. කලින් පාරට වැඩිය ගෙදර මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ද බැරිද? ඔන්න ඔය කියන වෙනස, ඔන්න ඔය කියන පරිවර්තනය විය යුතුයි. එහෙම වෙනකොට වෙනකොට තමයි නියම නිවනක් කියන අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපි මොකද්ද ඔය එකක අහුවෙලා. මේ කියන කතාවත් ඉතින් දුකසේ තමයි. ඈ ගෙදර ඉඳලා ආපහු මෙහෙට ආම මේකේ කල්ගත කරනවා. ආපහු ගෙදර යනකොට දුකසේ තමයි ගිහිල්ලා ඒ කරන්න වෙන්නේ. නමුත් කරනවා. ආපහු මෙහෙට එනවා. හුස්ම රූපී ස්වභාවයට තියෙන ඒ ආකර්ෂණයේ බිඳෙනකොට දුකසේ තමයි ඒක දරන්න වෙන්නේ. කමක් නැහැ කරනවා. අරූපේට යනකොට ඒ ආකර්ෂණයේ බිඳෙනකොට දුකසේ තමයි කරන්න වෙන්නේ. කමක් නැහැ කරනවා. අන්න ඒ විදිහට නැවත නැවත ඔය කාම ස්වභාව, රූපී ස්වභාව, අරූපී ස්වභාව කියන මෙන්න මේ තුන් ආකාරයටම නොඇලීමක් තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි එතරවීම විදිහට පනවන්නේ. ඒ එතරවීමත් දුකසේ අවබෝධ කළ යුත්තක්. දුකසේ අවබෝධ කළ යුත්තක්. සමහර විට අර කලින් එතරවීම වලට එරෙහිව යනවා වගේ ගතියකුත් මේ තුල තියෙනවා. නමුත් ඒ එරෙහිව යෑම තුලින්ම තමයි මේ නියම නිවනක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අර සියල්ල අර කලින් කීවා වගේ භූත පහළ වුණු සංකත සකස් කරන ලද පටිච්ච සමුප්පන්න දේවල්. එතකොට ක්‍රියාවලියෙන් මිදිලා නැහැ. අර සංසාර ගමනේ මිදිලා නැහැ. මිදෙනව නම් ක්‍රමවේදේ තමයි අර විදියට කාමයන් කෙරෙහි වුණත් රූප ස්වභාව ගැන වුණත් අරූපී ස්වභාව ගැන වුණත් මේවා ගැන නොඇලී කටයුතු කරන්න පුළුවන් නම් මේ එකක්වත් ගන්නේ නැත්තම් මේ එකකවත් පිහිටන්නේ නැත්තම් අන්න ඒක තමයි මේ කියන නියම නිවීම. ඉතින් ඒ වගේ නිවීමක් සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දවසේත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබගේ සතිය දියුණු කර ගැනීම පිණිස වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අවුරුද්දක් පුරා අපි අපේ යෙදපු වීරිය මං හිතන්නේ සාරාංශගත කිරීමක් විදිහටත් දකින්න පුළුවන් එම දේශනාව. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා එදිනදා ජීවිතයේ අංගයක් ලෙස සතිය ඇතුල් කරගන්නේ කොහොමද? ඒ සඳහා කොපමණ බාධක ආවත් වීරියෙන් යුතුව මේ දිගටම කරගෙන යන්නේ කොහොමද කියලා. ඊට අදාළ දේශනාවක් වශයෙන් බුදුන් වහන්සේ සඳහන් කරා තරණ ලද කාරණා තුනක් ස්වාමීන් වහන්සේ සඳහන් කළා. මොනවද මේ දුකසේ අවබෝධ කළ යුතු කාරණා ධර්මතා මොනවද කියලා. ඒ සඳහා මූලික වශයෙන් කාමයන්ගෙන් නිතර වීම, රූපයන්ගෙන් නිතර වීම, අරූපයන්ගෙන් නිතර වීම සහ අවසානයේදී නිරෝධය සාක්ෂාත් කිරීම වශයෙන් ස්වාමීන් වහන්සේ මේ කාරණා සඳහන් කරා. ධර්ම දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් අපේ YouTube channel එක, නිස්සරණ වාණී වෙබ්සයිට් එක, Facebook, ඒ වගේම XLR ඔස්සේ. වැඩසටහන සම්බන්ධ වෙච්ච පසු සම්බන්ධ වෙච්ච අයගේ පහසු සඳහා තමයි ඒ පොඩි මතක් කිරීමක් සිද්ධ කරේ. අද දිනේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය ගරුණීය ස්වාමීන් වහන්සේට පුද කරනවා. ඊළඟට තිබෙන්නේ කොහොමද අපි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි දුකසේ අවබෝධ කළ යුතු ධර්මතා වැඩි දියුණු කරගන්න විදිහට සතිය දියුණු කරන්නේ. ඒ සඳහා නිසරණ වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් නිර්මාණ කරන ලද වීඩියෝ පටි සමාවෙන්න අද මට මේ ෂෙයා කරගන්න විදිහක් නැහැ. ආධුනික සතිමත් බව වුණ කරන්නන්ගේ අත්පත්‍රිකාව නාමන්දට හරි බන්දුල මාමට හරි පුළුවන් නම් පොඩ්ඩක් ෂෙයා කරන්න. එහෙම නැත්නම් මං පොඩි සඳහන් කිරීමක් කරන්නම් කොහොමද මේ අපි සතිය දිනු කරන්නේ ආධුනික වශයෙන් කියලා. මං හිතන්නේ ගොඩක් කට්ටිය වැඩසටහනට දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වෙන පිරිසක් ඉන්නේ. නමුත් නැවත මතක් කිරීමක් වශයෙන් කියනවා නම් මේ වීඩියෝ පටි දෙක නරඹලා සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලික අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි මේට වෙහෙසයි, මේ දුකයි පොඩ්ඩක් ආරම්භයේදී. නමුත් වීරයෙන් යුතුව මේක කරන්න පුළුවන්. මූලිකවම කොහොමද මේක කරන්නේ? දිනේ වෙන් කරගත්තු කාලයක් යොදාගෙන උදේ හෝ හවස මූලිකවම විනාඩි 5ක පමණ කාලයකින් මේක ආරම්භ කරන්න පුළුවන්. ආරම්භ කිරීමක් වශයෙන් සතිමත් ඇවිදීමට උපදෙස් දෙනවා. එය සතිමත් පරයන්කයට උපකාර වෙන නිසා මූලිකවම විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරලා ඊට පස්සේ තවත් විනාඩි 5ක් පමණ සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන්. මෙය සුළු වශයෙන් වැඩි දියුණු කරන්න පුළුවන්. විනාඩි 10ක් තමන්ගේ කාලය දික් කරන්න පුළුවන්. විනාඩි 15ක්, 20ක් මේ ආකාරයට තමන්ගේ පුහුණුව සතියක් පමණ කාලයක් කරලා පෑය දෙකක පමණ සම්පූර්ණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියවන්න පුළුවන්. කොහොමද සතිමත් ඇවිදීම සිද්ධ කරේ? සතිමත් පරයන්කය සිද්ධ කරේ කොහොමද? ඒ තමන්ගේ හිඳ ගැනීමේදී ලැබුණු අත්දැකීම්, මූලික අරමුණ මොකද්ද? ආනාපාන සතියද, උදරයේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් සතිමත් ඇවිදීමේදී පායට දැනිච්ච ආකාරය, ඒ වගේම පාදවල ස්පර්ශයන්, අවට බාධක, මේ සියල්ලක්ම ඇතුළත් කළා. ඒක කොහොමද සතියෙන් අවබෝධ කරගත්තේ? ඊළඟට එදිනදා ජීවිතයේදී තමන්ගේ පුහුණුව කොහොමද එදිනදා කාර්යයන්දී යොදාගත්තේ? මේ සියල්ල ඇතුළත් කළ වார்த்தාව අප වෙත ලියවෙන්න පුළුවන්. වැඩසටහනේ අතරතුර එම වார்த்தා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ වගේම තමන්ට යම් ගැටලුවක් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ ඉදිරිපත් කරන්න පුළුවන් වැඩසටහන අතරතුරදී. මෙහිදී ඉතාමත් වැදගත්ම දේ තමයි තමුන්ට ඉතාමත් විරල අවස්ථාවක් මේක, ඒ ප්‍රයෝජනට ගන්න, තමුන්ගේ අත්දැකීම් අප වෙත සමග ෂෙයා කරගන්න. ප්‍රශ්න තිබෙනවා නම්, ගැටලු තිබෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. එය අන් අයගේත් සතිය පුහුණු කරන අයට උපකාර වෙනවා. තමන්ගේ ගැටලුව මොකද? තමන්ගේ ගැටලුව අන් අයගේත් ගැටලුවකට විසඳුමක් වෙන්න පුළුවන්. වැඩසටහන සෑම ඉරිදා දිනකම මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:00ට, ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7:00ට, නිව්සීලන් වේලාවෙන් 1:30ටත් පැවැත්වෙනවා. සුළු දෙනාගෙම ඉල්ලා සිටින්නේ හැකි පමණ වැඩසටහනට සම්බන්ධ වෙන්න, නවකින් වැඩසටහනට සම්බන්ධ කරන්න. මෙම පණිවිඩය සියලු දෙනාටම දෙන්න ශයා කරගන්න. ඒ තමන්ගේ සතිමත් බැවි දියුණුවටත් හේතු වෙනවා. මීළඟට තිබෙන්නේ අද අපට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමීන් වහන්ස, අපේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා, නමුත් පේන්න නෑ සම්බන්ධ වුණයි කියලා.
ඒක
ඔබ
තමයි මාත්
වහන්සේ
බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම එකක් දැක්කද? නදීත් පෙවුණාද එහෙම එකක්?
නෑ ස්වාමීන් වහන්ස, මං බල බල හිටියේ, තාවනම් නෑ. ඔබ වහන්සේ අප සමග සම්බන්ධ වෙන්න අවසරයි ඉල්ලා සිටිනවා.
හරි, අද අවුලක් නෑ.
එහෙමයි ස්වාමීන් වහන්ස. පන්දුළු මාමා, අද දවසේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්ස. වහන්සේ මුලින්ම අපගේ සාකච්ඡාවට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින ප්‍රශ්න දෙකක් ලැබී තිබෙනවා වහන්සේට ඉදිරිපත් කිරීමට අවසර.
හොඳයි,
පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස, අද දින සවස 4ට පමණ සක්මන් භාවනාව කළෙමි. ශරීරය ඉතා සැහැල්ලුයි. පොළවේ තදගතිය යටිපතුලට හොඳින් දැනේ. කකුලේ මාංශ පේශීන්වල චලනයක් දැනේ. උදෑසන ආහාරගත් වහාම සක්මන් භාවනාව කළෙමි. උදරය ආහාරගත් වහාම නිසා තද බවක් දැනේ. ඇවිදින විට හුස්ම ගැනීම දැන් තරමක් අපහසුයි. යටිපතුලට මෙන්ම උදරයටද දැන් අවධානය යොමු වේ. පර්යංකේ ශරීරය ඉතා පහසුවෙන් තබාගෙන පර්යංකයට වාඩි උනේමි. සිතුවිලියාවත් දීර්ඝ කතන්දර ගොතන බවක් නොපෙනේ. ශරීරයේ මාංශ පේශීන්වල වේදනාවක් ඇති වී නැති වෙන බව දැනගැතිනි. වර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ පුහුණුව හොඳයි. සාමාන්‍යයෙන් ඔය දවල් උදේ ආහාර වේලකට පස්සේ සක්මනක් කරන්න පුළුවන් නම් ඒක වටින දෙයක්. මොකද හේතුව අපි නිකං ඔහේ ඉන්නවට වැඩිය ආහාර දිරවීමට වගේත් උපකාර වෙනවා. ඒ වගේම අර භාවනාවක් වඩා ගන්නත් හොඳ වෙලාවක්. ඉතින් එන්නේ විදිහට පුරුදු කර ගන්න ඕනේ. ඒක එතකොට තේරෙනවා අර පත්තුලට වගේම උදරයටත් අවධානය යනවා. සාමාන්‍ය ශරීරයේ ක්‍රියාවලි ආහාර නිසා ඒ යන ක්‍රියාවලි, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. පරයන්කිට ගියත් ඒ වගේ තමයි. අර විදිහට නොයෙකුත් දේවල් එනවා යනවා. නමුත් මේක දිගට පවත්වන එක තමයි වැඩි. ඔය පුහුණුවේ ඕකම දිගට පවත්වන අදහස තමයි තියෙන්නේ. ඔතනින් එහාට විශේෂයක් අරක කරම බලන්න ඕනේ, මේක කරන්න ඕනේ, එහෙම එකක් නැහැ. එවෙනුවට බලන්න ඕන ඔය විදිහට මම මේ භාවනානුයෝගී ස්වභාවයකින් මේ විදිහට කල් ගෙවන්න පුළුවන්ද කියලා. කෑමට පස්සේ මේ විදිහට ගන්න ඇවිදින්න ටිකක්, ඇවිල්ලා වාඩි වෙලා ඉන්න, එහෙම පුරුදු කරන්න. එතකොට තේරෙනවා ආහාර නිසා වෙහෙසයි, නිදිමතත් එනවා. සාමාන්‍යයෙන් ඔය හවස දවල් පරයන්ක භාවනාවක් වගේ කරොත් දවල් ආහාරයෙන්, එහෙම නැත්නම් උදේ ආහාරයෙන් පස්සේ ඒ ආහාර වෙහෙස තියෙනවා. ඒක නිසා අර විදියට අපේ අර තියුණ නිකන් ෂාප් ගතියක් නැති වෙලා ඒ වෙනුවට නිකන් ඔය නිකන් නින්දට යට වුණා වගේ නිකන් මත්තුණු ගතියකින් වගේ ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. කමක් නැහැ, ඒක අවුලක් නැහැ. ඒ දවසේ විවිධ අවස්ථානේ. එතකොට සාමාන්‍යයෙන් අපි ආහාර අරගෙන පුටුවක වාඩි වෙලා ඉන්නවට වැඩිය හොඳ දේ තමයි මේ විදියට සක්මනක යෙදෙන. සක්මනක යෙදෙනකොට ආහාර දිරවීම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ සක්මන් භාවනාවේ ආනිසංසයක් විදියටම ප්‍රකාශ කරනවා. මේ ආහාර දිරවීමක් පිළිබඳ, ඒ ශරීර සෞඛ්‍යයක් පැවැත්වීමක් පිළිබඳ කතා කරනවා. ඒක නිසා ඒ පැතිවලටත් හොඳයි. අනිත් පැත්තෙන් සක්මන් කරනකොට ඇඟේ වීර්ය ශක්තිය වර්ධනය වෙලා එනවා. ඔය හුස්ම මදි ගතියක් එන්නේ සක්මන හොඳට පුරුදු කරා නම් ඒක එනවා අඩුයි. එදිනෙදා ජීවිතෙත් වැඩ කටයුතු කරන්න ඒක උදව්පකාර වෙන්න පුළුවන්. නැත්නම් අපේ ඇඟේ ශක්තිය දුර්වල වුණොත් ඒ වැඩ කටයුතු කරගන්න බැරුව යනවනේ. ඒතර සක්මන් භාවනාවේ ආනිසංස වලට අමතරව අර විදිහේ ව්‍යායාම ස්වභාවිකුත් තියෙනවා. දැන් පහුගිය දවසක අලුත් කෙනෙක් මම හිතන්නේ ඒ කෙනාට ওই සක්මන් භාවනාව ගැන අදහස කිව්වට පස්සේ කියනවා මට දොස්තර නිර්දේශ කළ තියෙනවලු වට 50ක් ඇවිදින්න කියලා දවසට අසනීපෙට. ඒකත් බොරලු පොලෝක නම් වැඩිය හොඳයි කියලා තියෙනවලු සපත්තු සරපු නැතුව. සිමෙන්ති පොළවෙත් ඉතින් කමන්නේ කරන්නම් දෙයක් නැත්තම් නමුත් වත්තේ එළියේ පිය පොළවේ ඇවිදින්න කියලා කියන්නේ. ඒතර මේ වෛද්‍ය නිර්දේශය අසනීපයක් සඳහා. ඉතින් මම කිව්වා අනේ හොඳයි එහෙම හරි නිර්දේශයක් ලැබිච්ච එක වෛද්‍ය නිර්දේශයක් හරි. දැන් ඒකම භාවනාවක් විදියට ඒ කොටසටම භාවනාවක් ඇතුළත් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඉන්න කට්ටියටත් කියන්න තියෙන්නේ වෛද්‍ය නිර්දේශ හම්බෙනකන් ඉන්න එපා. එතකොට වරක් වැඩිනේ. එතකොට ඔය බෝ නොවෙන ලෙඩ ඇවිල් ඉවරයි. ඇවිල් ඉවරයි. ආවට පස්සේ පමා වැඩි ඔබ පමා වැඩි තමයි. ඊට පස්සේ ඉතින් පාලනයක් පිළිබඳ කතා තමයි තියෙන්නේ. නමුත් මේ විදියට යෙදෙන කෙනෙක්ට වැළැක්වීමක් පිළිබඳ හෙදකමක් පිළිබඳ කතාවක් කරන්න පුළුවන්. ඔය හાર્ට් ඇටැක් එකක් වුණාද එකපාර නිකන් හાર્ට් ඇටැක් එකක් ආව බලන්නකො හදිස්සියේ මේ වැඩ කර කර ඉන්නකොට ඉස්පිතාලේ යන්න උනා කියලා කියනවා. එහෙම එකපාරට එනවද හાર્ට් ඇටැක්? ඉතින් දොස්තර මහත්තයා අහනවා ඒකද ආපු පළවෙනි සලකුණ කියලා අහනවා. ඒකද ආපු පළවෙනි සලකුණ නෑ නේ අවුරුදු 10කට විතර කලින් ඉඳලා ඔන්න ටික ටික තමයි සලකුණු පහළ වෙන්නේ. ඔන්න මහන්සි වෙන්න බැරුව යනවා. හුස්ම මදි වෙන ගතියක් එනවා. පොඩ්ඩක් මහන්සි වුණත් හරියට හති ඕම 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 අඟතර බාරු වෙනවා. ටික 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 තමයි එන්නේ. එහෙම නැතුව එක පාට නිකන් හසෙන් පහළ වෙන්නේ නැහැ. අන්න මොකද උනේ අර බෝ නොවෙන රෝග. එතකොට සතිමත් කෙනෙක්ට මේ බෝ නොවෙන රෝග අල්ලන්න පුළුවන්. දියවැඩියා වගේ රෝගයක් වුණත් ඒකත් ගත්තොත් එක දවසෙන් හැදෙන්නේ නැහැනේ. දැන් පෞගේ දවසක මේ 300 ගානකට ගොයිද ෂුගර් ඒ කෙනාට. ඉතින් පාම් පෙති දෙකක් බෙදාගෙන අරගෙන යනවා. මගේත් කටවඳ නැහැ. එහෙම හොඳත් නැහැ කියන්නේ මං කෝ ෂුගර් නේද කියලා. අනේ ස්වාමීනාන්ද මේ පාම් පෙති දෙක ස්වාමීනාන්ද කාලෙකින් ස්වාමීනාන්ද මේ කන්න බාගත්තේ ස්වාමීනාන්ද කියලා ලොකු හැලක් කියුවා. හැලක් කියුවා. ඉතින් ඔය බත් පාන් එහෙම ලොකුවට පෝෂන්ස් කාලා ෂුගර් විතර නතර කරාම හරියයිද ඒකට? එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒකෙන් හින්දා මේ ඔය බෝ නොවෙන රෝග කියලා හඳුනන දේවල් තියෙනවා. ඔය ප්‍රෙෂර් ෂුගර් ඔය එක එක ඒ වගේ රෝග නම්බුකාර ලෙඩ වගේ ඒවා ඒවා ඔක්කොටම මේ මේකේ තියෙනවා හෙදකමක්. හැදුනට පස්සේ වේදකමක් විදියට ගන්නත් පුළුවන්. නමුත් අපේ යෝජනාව තමයි හැදෙන්න කලින් හෙදකමක් විදියට ගන්න. එතකොට තේරෙන ලෙඩක් හැදෙන්න ගිහිල්ලා යන්තම් යූ ටර්න් එකක් ගහගෙන බේරුණා මේ පුහුණුවේ ආශිර්වාදයෙන්. එහෙම නැත්නම් ඉතින් දවසක ලෙඩ වුණාට පස්සේ ඉතින් බේත් බිබී කෙන්ද්‍රි ගගා භාවනා කරනවට වැඩිය මේ ක්‍රමවේදය හොඳ වෙයි. ඒක නිසා ඔය සක්මන ටිකක් වේගෙන් ඇවිදින්න. සමහර කට්ටිය නිකන් මේ ඇඟ ලොක් කළා වගේ කකුලක් තියෙනවා. ආපහු තව විනාඩියක විතර තව කකුලක් තියෙනවා. එච්චර නිකන් වෙහෙසක් ගන්න ඕනේ නෑ. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඇඟේ ටිකක් ඔය හිරියන්නත් එක පොඩ්ඩක් ජවයෙන් ඇවිදින්නකෝ. මුලින් එහෙම පටන් ගන්නකෝ. එහෙම ඇවිදිනකොට ඇඟම විනාඩි 10ක් 15ක් යනකොට සුදුසු වේගයක් හදා ගන්නවා යා. අර මුලින් පොඩ්ඩක් Java කැවෙන්නත් එක්ක ඇවිදලා බලන්න ඕනේ. ටිකක් වේගෙන් ව්‍යායාමයට ඇවිදිනවා වගේ, ජොගින් යනවා වගේ ඇවිද්දාම ටික වෙලාවකින් තේරෙනවා ඇඟම බැලන්ස් කරලා එයාට සුදුසු වේගයක් හදා ගන්නවා. ඒ වෙලාවට ආයාස කරන්න ඕනෙත් නැහැ. අනේ ව්‍යායාම ගතියකුත් සක්මන තුල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ දුර ගමන් යන්න පුළුවන් වෙනවා. ඒකේ අදහස තමයි මේ ඇඟ හොඳට ශක්තිමත් වෙලා තමුන්ගේ වෙහෙසෙන්න පුළුවන් ඇඟක් හැදෙනවා. දුර ගමන් යන්න පුළුවන් වෙනවා. නිරෝගී භාවය, ආහාර දිරවීම ඔයගේ ආනිසංස ගොඩක් තියෙනවා. මේකෙන් ඉඳලා සක්මනක ඒ ආනිසංස තියෙනවා. සක්මන දන්නේ නැත්නම් භාවනාවක් දන්නේ නැහැ කියන පැහැදිලි චෝදනාව අපිට කරන්න පුළුවන්. ඒක නිසා බලන්න මේ සක්මන අඳුනගන්න. සක්මන අඳුනගන්න එක ලේසි නෑ. ටිකක් අර විදිහේ සපත්තු දරපු නැතුව වෛද්‍ය නිර්දේශ නැතුව ඇවිදින්න නිකන් පොළවේ මිදුලේ මුලින් කකුල් රිදෙයි. කමක් නෑ. ටික දවසක් යනකොට හුරු වෙනවා. ඔය ඇඟ කියන එක හුරු වෙන ඕන දෙයකට නිකන් මුලින් පොඩ අපහසුව දරාගෙන යන්න ඕනේ. දරාගෙන ගියාම ඔන්න හැදිලා එනවා. හැදිලා එනවා. පතුල් තද වෙලා එනවා. ඒ ඉස්සර මෙහි ආපුම දවස්වල සපත්තුම දාලා දාලා ඉඳලා ඇවිල්ලා ඔය සාමාන්‍ය කොන්ක්‍රීට් එකේ නිකන් ඔය ජනවාරි පෙබරවාරි කාලෙදී මේ ගහක නිකන් බූවක් වගේ මොකද්දෝ මලක් වගේ එකක් වැටෙනවා. ඒකේ තියෙන බූවක්. එතකොට ඒක ඇනෙනවා ඒ දවස්වල. ඒක ඇනෙනවා. ඇනුණාට පස්සේ යන්නේත් නෑ. අර තැරැන්දි තැරැන්දි තියෙනවා. එතකොට හොඳටම තේරෙනවා මේ පතුල් මේ සූදානම් නැහැ මේ වගේ පරිසරයක ඇවිදින්න කියලා. නමුත් සෙරප්පු දාලා දිගට පැවැත්වුවේ නැති හින්දා දැන් ඉතින් කොහේ ගියා මොනව වුණත් දැනෙන්නේ නැහැ. ඒ දවස්වල ආම කූඩැල්ලෙක් ඇහැම විස ගෙඩියක් වගේ මොකද්දෝ එකක් දාලා මාස ගණන් ඇදි 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 අර නිකන් කිනිතුල්ලෙක් කෑ වගේ ලපේකුත් එක්ක කාලය තිස්සේ තිවිලා තමයි හොඳ වෙන්නේ. දැන් කූඩැල්ලෝ කෑවට ගානකුත් නැහැ, කූඩැල්ලට ගානකුත් නැහැ, මට ගානකුත් නැහැ. මොකද්දෝ වෙනසක්. ඒ කියන්නේ මේ ඇඟ පරිසරයට හැදෙනවා. නිතර නිතර කූඩැලු විස ඇඟට එනකොට එයා ඒ විසට ප්‍රතිකර්ම යා ළඟ හදා ගන්නවා. දැන් තුවාල හොඳ වෙන්නේ බලන දෙයක් නැහැ. දැන් සපත්තු දාන සරප්පු නැතුව යන එක ප්‍රශ්නයක් නෙමෙයි. අන්න ඒ විදිහට අපේ කය හුරු වෙනවා. ඒ සඳහා මුලින් ඉතින් අර දුකසේ තමයි. දුකසේ තමයි. දුකසේ කරගෙන යනකොට ඔන්න තේරෙනවා සක්මනට කය හුරු වෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ විදිහට කයේ ශක්තිය වර්ධනය වෙනවා. ඔහොම ඔහොම ගොඩාක් ආනිසංස තියෙනවා. අපි මේ මුලින් එන දුක දරා ගන්න කැමති නෑනේ. මෙතන අවුල තියෙනවා. දැන් අර මොකද්දෝ එකක ප්‍රෝග්‍රෑම් එකක අන්න මේ එයා මේ වැඩිපුර පරිස්සම් වෙලා මොනවද අත් හොදනවා අනිතර නිතර විස බීජ නසනවා. මේ විදිහට මිනිස්සු එක්ක වැඩි ගැවසෙන්නේ නැහැ, මාස්ක් එකක් දානවා. මෙච්චර තිබිද්දී තොන්න ලෙඩක් හැදිලා. ලෙඩේ හැදුනට පස්සේ මහරාන්තිකයි. එතකොට කෙනෙක් කියනවා මේ බලන්න මෙයා මේ මෙච්චර කාලයක් කරලා තියෙන යාගේ අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරපු එක හොඳක් නෙමෙයි කරලා තියෙන්නේ. අර විදියට වැඩිපුර ආරක්ෂා වෙලා ඒ එක එක බෙහෙත් අරගෙන ඒ ඔක්කොම කළා. කරලා තියෙන්නේ මොකද්ද? කරලා තියෙන්නේ ප්‍රතිශක්තිකරණේ දුර්වල කරපු එක. ලෙඩක් හැදිච්ච දවසට මලා තමයි. මලා තමයි. ඒ වෙනුවට අර පරිස්සමක් නැතුව නිතර නිතර ලෙඩ වෙවි ඔය ඉන්න මනුස්සයාට අන්න ඒ ඇඟ හදා ගන්නවා ප්‍රතිශක්තිය. ප්‍රතිශක්තිය හදා ගන්න ඔයා වෙන දේවල් මත බාහිරේ මත යැපෙන්න උනන්දුවක් නැහැ. උනන්දුවක් නැහැ. අන්න ඒ විදිහ දෙයක්. ඒ විදිහ දෙයක්. නේ ඉතින් එහෙම හැදෙන්න ඉතින් දුකසේනේ හැදෙන්නේ. මම ඒ දවසල පොඩි කාලේ අහුරු අහුරු බෙහෙත් බොන ඔය සෙම්මට අනම්මනම් මොනවටද මන් දන්නේ. ඉතින් බෙහෙත් බොන්නේ. ඒ නිතර නිතර ඉතින් සෙම එහෙම හැදෙනවා. ඔහොම තමයි. බෙහෙත් බොනවා. දැන් අවුරුදු ගානකින් පැනඩෝල් පෙත්තක්වත් බිව්වක මතක නැහැ. මොකද හේතුව ඒ ලෙඩ වෙලාම එයාම හදා ගන්නවා. මුලදී අමාරුයි. මුලදී ගොඩක් වෙහෙසයි. මුලදී අසනීපේ දුකසේ. නමුත් ඇඟ ටික 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 හැදෙනවා. හැදෙනවා. එයාගේ ශක්තිය ළඟ තියෙනවා. ඒකට ඉඩ දෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. හිතට ලකුණු දීලා නැති තියෙන්නේ. හිතට තමයි වටිනකම තියෙන්නේ. ඇඟ දන්නේ නැහැ කියලා ඔන්න ඉතින් අපි කියලා දෙන්න යනවා. මේ අවුරුදු මිලියන ගණන් පුරාවට මේ පරිණාමයෙන් රැස් කරගත්ත දැනුම් සම්භාරයට එරෙහිව අපේ මේ thinking mind එකක් උපදෙස් දෙන්න යනවා. ඒකට කියන්න තියෙන්නේ ඔය mind එක නෙමෙයි voice. ඔය ඇඟ තමයි voice. ඔය මයින්ඩ් එක මහා මෝඩ මැටි ගතියක් ඕකේ තියෙනවා. ඒක නිසා ඔය හිතීලි වලට ලකුණු දෙනවට වැඩිය ඇඟට ලකුණු දෙන්න. ඇඟට ලකුණු දෙනවා කියන්නේ මොකද්ද? වර්තමාන මොහොතට හිත ගන්න. එහෙම නැත්නම් ඇඟේ දැනීමකට අවධානය දෙන්න. හිතවිලි තියුණාවේ. හිතවිලි තියුණාවේ සැලසුම් එයි අර එහෙම කරමු කියලා එකක්වත් කරන්නේ නැහැ. ඒ වෙනුවට අර හුස්මකට අවධානය දෙනවා. අරවාගෙන දැනුවත් නමුත් හුස්මට අවධානය දෙනවා. මොකද්ද මේ කරන්නේ? අන්න මේ මගේ මේ හිතට වැඩිය ප්‍රඥාවන්තයි මේ ඇඟ. අන්න ඒ ප්‍රඥාවට මම සම්බන්ධ වෙනවා. ඒ විස්ඩම් එක මම ටැප් කරනවා කියන අදහසින් තමයි ඉන්නේ. අන්න ඒක ටැප් කරනකොට තේරෙනවා අර අර හිතට වැඩිය බොහොම ගැඹුරක් බොහොම ඥානයක් මේ කයේ තියෙනවා. කයේ තියෙනවා කියන්නේ වර්තමාන මොහොතේ තියෙන වෙන මොකුත් නැහැ ඔකේ. ඔන්න ඒක දක්නාසුලුව ඒකට සම්බන්ධ වෙන සුලුව කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය විදිහ අපේ ජීවිත ගොඩාක් වෙනස් කරගන්න පුළුවන් මේ මේ ප්‍රතිපදාව තුළින්, මේ විදිහට සිහියක් තුළින්. එක පැතිකඩක් නෙමෙයි විවිධ පැතිකඩ වලින්. දැන් පහුගිය දවසක කෙනෙක්ට මම වගේ දෙයක් පැහැදිලි කරලා කියනවා, සයින්වන්ස හිතුවේවත් නැහැ නේ මේ වගේ විවිධ පැතිකඩ තියෙයි කියලා, මේ වගේ නොයෙකුත් ටූල්ස් තියෙයි කියලා, මේ ව්‍යායාම වලටත් මේක හේතු වෙයි කියලා, මේ මේ ආහාර උනත් සුදුසු විදිහට අරගන්න මේක හේතු වෙයි කියලා, මේ gedara ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න මේක හේතු වෙයි කියලා, මේ හිත ඕවර් තින්කින් නැති කරන්නත් මේක හේතු වෙයි කියලා. මෙහෙම හිතුවේ නැහැ නේ මේකේ මේ විවිධ පැතිකඩ තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. මේ ගොඩාක් ෂේඩ්ස් තියෙනවා. ඒ ගොඩාක් විවිධ පැතිකඩ තියෙනවා. අන්න ඒක දැනෙන්නේ කාලය තිස්සේ පුරුදු කරන කෙනෙක්ට. ඒක නිසා මේක මේ අවශ්‍ය අවශ්‍ය පැතිකඩ දිහාවට හරවන්න පුළුවන්. අවශ්‍ය අවශ්‍ය දේ සාර්ථක කරගන්න පුළුවන්, නිරෝගී කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් ඒක තම තමුන්ගේ පරීක්ෂණයක්. ඔවා කියලා එකින් එක පැහැදිලි කරන්න පුළුවනි අපිට මේ වගේ අවස්ථාවල. නමුත් මේක ඉතින් වචන විතරනේ. යෙදෙනකොට තමයි තම තමුන්ට තේරෙන්නේ, ආ මේ පැත්තෙනුත් මේ මම ලෙඩ ලෙඩ බහුල කෙනෙක්, ඒ පැත්තෙනුත් මට මේ ආහාරෙන් මේ නරකක් වෙනවා, ඒ පැත්තෙනුත් ව්‍යායාම මදි, ඒ පැත්තෙනුත් මේ විදිහට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න මට තේරෙන්නේ, ඒ පැත්තෙනුත් මගේම හැඟීම් හිතිවිලි එක්ක ගනුදෙනු කරන්නේ, ඒ පැත්තෙනුත් ඔහොම 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 විවිධ පැතිකඩ තියෙනවා. අන්න ඒ පැතිකඩ දකිනාසුළුව දිගට පුහුණු කරන්න කියන යෝජනාව තමයි තියෙන්නේ. ඒක තමොන්ට පුහුණු කරන කෙනෙක්ට තමයි ඒක තේරෙන්නේ, මේ මෙහෙම පැතිකඩ මේකෙන් ලං කරගන්න පුළුවන් කියලා.
එමයි ස්වාමීන් වහන්ස, දෙවන ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවසර. ගරු ස්වාමීන් වහන්ස, ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරගෙන කරන පර්යන්ත භාවනාවේ අද්දකීම් පහත සඳහන් කරමි. විනාඩි 15ක් පමණ ගත වූ කල හුස්ම සියුම් වී යනවා. ඉතා කෙටි ආශ්වාසයක් දැනෙනවා. ප්‍රශ්වාසය දැනෙන්නේ නැති තරම්. සිත වෙනත් අරමුණු කරා යනවා. එය දැනගන්නවා. නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. පැයක භාවනාවකදී මෙය කීප විටක්ම සිදුවෙනවා. සාමාන්‍ය ජීවිතයේදී within bracket කාර්යාලයේදී යම් දෙයක් කෙරෙහි ගැටීමක් හෝ ඇලීමක් within bracket තරහා යාමක් හෝ ආසාවක් ඇති වුණොත් එය දැනගන්නවා. එවිට ආස්වාසෝ ප්‍රස්වාස භාවනාව නොකලත් හිත යොමු වෙනවා ආස්වාස ප්‍රාස්වාසයට. එම නිසා react කරන්නේ නැහැ. ප්‍රපංචකරණය කිරීමක් සිදුවීම් වුණොත් එය දැනගන්නවා. අවශ්‍ය නම් එය නතර කරනවා. නැත්නම් ඒ සම්බන්ධව දැනගෙන ගැඹුරින් හිතන්නට පුළුවන්. භාවනා සම්බන්ධයෙන් ස්වයං වහන්සේගේ උපදේශයේ පතමි. තෙරුවන් සරණයි. වார்த்தාවේ අවසන් සමයයි.
ඔව්, මේක මේ වார்த்தාව අහනකොට මට හිතෙන්නේ යම් කිසි විදියක පරිණාමයකට වෙනස් වීමකට සූදානම් වෙනවා කියලා. මේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ කියන කෙනාගේ භාවනාව, ඒ සඳහා මම මෙහෙම මතක් කිරීමක් කරන්න. දැන් අර සිටින් මෙඩිටේෂන් එක ගැන කියනවනේ, එතන මේ විදියට කෙටි ආශ්වාසයක් දැනෙනවා, ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ. හිතවිලි විවිධ දේවල් මතුවෙලා එනවා, නැවත හුස්මට ගන්නවා. ඔන්නෝම කතාවක් එතෙන්දි කියවුණා. එතකොට අපි හිතුවොත් දැන් මේ හිතවිලි වලට ඇදිලා යනවා, නැවත හුස්මට ගන්නවා, ආපහු කෙටි ආශ්වාසයක් ප්‍රශ්වාසය නොදැනෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මේ හිතවිලි වලට ඇදිලා ගියාම අතරමං වුණාම ගෙදර එන්න ඕනේ බව සහ එන්න ඕනේ ගෙදර අඳුනගෙන තියෙනවා. කොහෙද ගෙදර? අර කෙටි ආශ්වාසය සහ නොදැනෙන ප්‍රශ්වාසය කියන තැනට එන්න පුළුවන්. ඒක නැවත නැවත පුරුදු කරලා තියෙන පාටයි. එතකොට මම මෙහෙම යෝජනාවක් කරනවා. දැන් අර හිතිරි වලට ගියහම ඒ වගේ දේවල් ආවහම ඒක පිළිබඳ මුකුත් නොකර ඉඳියොත් මොකක් වෙයිද? නොකර ඉඳියොත් සදාකාලිකව ඒ හිතවිලි වලම දිගේ දිගේ යයිද, එහෙම නැත්නම් වෙන මොකක් හරි වෙයිද කියලා පරීක්ෂාවක් විදියට, පරීක්ෂණයක් විදියට, ආර්ය පරීක්ෂණය කියලා නේ කියන්නේ. ඒ සඳහා අපිට වැරදි වැරදි ඉගෙන ගන්න පුළුවන්. හරි, එතකොට අඩුම ගන්න තේරෙන්නේ මේ හාමුදුරුවෝ කියපු එක මට හරි ගියේ නැහැ කියලා හරි තේරෙන්නේ නැත. එහෙම හරි තේරෙන්නේ. ඒක ඉතින් දවසෙන් දෙකෙන් නෙමෙයි, කී කාලයක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට ඒ විදිහට අන්න අර හිතිදි වලින් වික්ෂිප්ත වෙන හිත නැවත හුස්මට ගෙනාවේ නැත්තම් මොකක් වෙයිද? සදාකාලිකව වික්ෂිප්ත වෙලා ඒව ඔස්සේ මෙයයිද, නැත්තම් මොකක් වෙයිද කියලා විමසලා බලන්න. හදිස්සියවත් මේක කරන්න ගිහිල්ලා සැක සංකාවක් මතු වුණොත් එන්න ඕනේ තැන නැවතත් දන්නවා. කොහෙද? ආපහු අර කෙටි ආශ්වාසයක් සහ නොදැනෙන ප්‍රශ්වාසයකට එන්න පුළුවන්. සැක සංකාවක් මතු වුණොත්. නමුත් අර පරීක්ෂණේ කළ යුතුයි, ඒක කිරීම වටිනවා. එතකොට තේරෙන්න ඉඩ තියෙනවා, දැන් එහෙනම් බැලුවාම මගේ සිහිය මේ විදියට වර්ධනය වෙනවාද දුර්වල වෙනවාද කියලා තම තමුන්ටම හොයාගන්න පුළුවන්. අන්න අර කී හිතිවිලි එන වෙලාවේදී ඒ වික්ෂිප්ත වෙන වෙලාවේදී මේ පරීක්ෂණය කරලා බලන්න. මම එහෙම කියන්නේ ඇයි මුලින් මුල කොටස දැන හඳුනගෙන තියෙන හින්දා අර විදියට අතරමං වුණාම එන්න ඕනේ තැන සහ එන ක්‍රමවේදෙ දන්නවා. ගෙදර දන්නවා. ගෙදර දන්න කෙනෙක්ට අපි කියනවා ගෙදරම ඉන්න ඕනේ නැහැ බං කියලා. ඒ වෙනුවට පොඩ්ඩක් රවුමක් ගහලා ඇවිදලා ආපහු ඉමීට ගෙදර වරේ. එහෙම අවුලක් නැහැ. ගෙදරට වෙලා ඉන්න ඕනේද නැහැනේ. ලෝකේ එහා කෙරවලට ගියත් අතරමං නැහැනේ ගෙදර දන්න මනුස්සයා. ගෙදර දන්නේ නැත්නම් ඉතින් ගෙදර ළඟ ඉඳියත් අතරමං තමයි. මේක නිසා ඉස්සෙල්ලා ගෙදර අඳුර ගන්න ඕනේ. ගෙදර අඳුරගත්තට පස්සේ අපි කියනවා ගෙදරම ඉන්න ඕනේ නැහැ. වාත යන්නේ වෙලියට ගිහිල්ලා වරෙන් පොඩ්ඩක් මේකටම වෙලා වැඩිලා ඉන්නේ කියලා අන්න පොඩ්ඩක් කියන්න පුළුවන්. කියන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන් වෙන්නේ ගෙදර අඳුරගත්ත නිසා. ගෙදර අඳුරගත්ත නිසා අන්න ඒ විදිහේ අවධානයට ගෙදර වගේ තමයි මේ හුස්ම. මේ කෙටි ආශ්වාසය සහ නොදැනෙන ප්‍රශ්වාසය. ඒක නිකන් අවධානයට ගෙදර වගේ. අපේ හිත තුළ අවධානයට ගෙදර වගේ මේ කයේ දැනීමක්. ගෙදර වගේ. ඒක අඳුනගත්තට පස්සේ ඒ ගෙදෙට්ට හොඳට එන්න පුළුවන් හැකියාවක් වර්ධනය වුණාට පස්සේ අපි කියනවා ඉතින් ගෙදරම ඉන්න ඕනේ නැහැ. ගෙදරම ඉන්න ඕනේ නැහැ, පොඩි රවුමක් ගහලා එන්න බලන්න මොන මොනටද යන්නේ කොහෙද යන්නේ කියලා පොඩ්ඩක් බලන්න. බලලා යාම ගෙදර එනවාද කියලා බලන්න. සාමාන්‍ය හීලා සතෙන්න ඌ ගෙදර එන්න එපා, ඌ ආයි හොයන්න යන්න තියෙන විදිහක් නැහැ. හීලා නැති එක ගියා ගියාම ආපහු එන්නේ නැහැ. අනේ දවසවල පොඩි කාලේ පරෙයෝ දෙන්නේ කදාගෙන ඉඳියා. පරෙය පිස්සුවක් උත් ඇදිලා තිබුණා. ඉතින් පරෙයෝ දෙන්නේ තියාගෙන මේ කාලයක් ඉඳියා, මාසයක් හමාරක් ඉඳියා. ඊට පස්සේ දැන් නම් උඩ ගැහුවා නම් හරි කියලා ඔන්න එකෙක් උඩ ගාලා ඌ ගියා ගියාම ආව පැත්ත පළාතේ ආවෙද. ඈ එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් හීලා නැත්තම්. නමුත් හීලා සතා මොකද කරන්නේ? ඔන්න ආපහු ඇවිල්ලා බහිනවා. වාහලෙට බහිනවා, වාහලෙන් කූඩුවට බහිනවා, කූඩුව ඇතුළටත් යනවා. මේක තමයි ඒ සතාගේ හැටි. ඉතින් එන්නේ විදිහේ දෙයක් තියෙනවා තම තමුන් තුලත් පරීක්ෂා කරලා බලන්න කියන අදහස දෙන්න පුළුවන්. ඒ අදහස දුන්නට පස්සේ අන්න අර එදිනෙදා ජීවිතේ ක්‍රියාවලියක් තියෙන. මනාප මේ රැකියා ස්ථානවල විවිධ පුද්ගලයෝ එක ගනුදෙනු කරනකොට මේ 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 විදිහේ විවිධ දේවල් ඇතුළ ඇති වෙනවා. මනාපමනාප ඇති වෙනවා. රියැක්ට් කරන්නේ නැහැ කියන අදහසින් තමයි ලියලා තියුනේ. නමුත් මේ විදිහේ ඕල් අපි කියන්නේ මොකද්ද? රිස්ක් ලවි. අර විදිහට නිකන් අනතුරක් ගන්න පරීක්ෂණයකට ගියාට පස්සේ රියැක්ට් නොකරනවාමත් නෙමෙයි සමහර වෙලාවට. අපි හිතමු රියැක්ට් කරන්නේ නැහැ කියලා කියමුකෝ, රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. රෙස්පොන්ඩ් කරන්න ගියාමත් වෙහෙසයි සමහර වෙලාවට. දැන් මෙච්චර කල් කට වහගෙන ඉඳලා පුරුදු වුණා නම් කියන්න ගියාම වෙහෙසයි. නමුත් ඒක මේ පරීක්ෂණයේ කොටසක්. පරීක්ෂණයේ කොටසක්. ඒක රිස්ක් ලවින්. අර ඒකයි මම කිව්වේ අර අතන අර අතරමං වීමත් එක්ක තමයි මේ දෙවනි කැල්ල එන්නේ. ඒතකොට නිකන් මොකද්ද රියැක්ට් කරන්නේ නැති වුණාට නිකන් රෙස්පොන්ඩ් කරන වගේ එකක් තියෙනවා. රෙස්පොන්ඩ් කරනවා කියලා මේක මේ බලන්න ඔයා මේම කිව්වා මගේ හිත රිදුනා කියලා ඕම ඕම වැල් බයිලා කියලා නිකන් අර ඔය තියෙන ඔය දැන් ඔය බටහිර ලෝකේ රෙස්පොන්ඩ් කිරිල්ලක් තියෙන්නේ. හරි වාතයක් අප්පා. නියපොත්තේ ඉඳලා සුද්ධ කරන්න එනවා. මොකක් හරි හදිසියවත් නිකන් උදේදී හම්බුණා. ඈ හදිසිය අර මනුස්සයා වැඩක ඉඳී. ඒ මනුස්සයා මුණ නොබලා ගියා යන්න. අන්න මෙන්න ටිකකින් එනවා ඇවිල්ලා කියනවා ඔයාව මට මෙතෙන්දී හම්බුණා මේ වෙලාවේදී උදේදී. ඔයා මගේ මුණ බැලුවේ නෑ, මං ඔයයි කිනා වුණා. මේ මේමයි කියලා ඔන්න දැන් රෙස්පොන්ඩ් කරන්න ඇවිල්ලා අර ටික ඔක්කොම ගොතාගෙන. ඒ මනුස්සයා මේ gedara ප්‍රශ්නෙකින් ඉඳී. ඕක ඔච්චර දඟලගෙන දඟලන්න දෙයක් නෑ. බෑනේ ඔක්කොම නියපොත් ඉඳලා සුද්ධ කරන්න ඕනේ. එහෙම රෙස්පොන්ඩ් කිරිල්ලක් ගැන නෙමෙයි අපි මේ කියන්නේ. ඒ වෙනුවට අපේ සමාජයක මේ ආසියා කරේ ඉවසීමක් පිළිබඳ අදහසක් අපි ළඟ තියෙනවා. අපි ළඟ තියෙනවා දුක් දුක් සෑහෙන ඉවසලා ඒවා දරාගෙන එතනින් ඒවා නිම කළා තියෙනවා. නමුත් අපි අනිත් පැත්තට ටිකක් දුක වැඩිපුර දරා ගන්නවා. නිකන් අර දුකේ මේදිලා ඇතුලේ තැම්බි තැම්බි වෙහසි වෙහසි ඉන්නා වගේ ගතියකුත් තියෙනවානේ. ඒක නිසා අර විදියට පොඩ්ඩක් සමහර වෙලාවට නිහඬවම ඉන්නේ නැහැ. මොනවදෝ කියනවා. හැබැයි කිව්වේ අර තරහෙන් ඇවිස්සීලා එහෙම නෙමෙයි. රෙස්පොන්ඩ් කරා. රෙස්පොන්ඩ් කරා. ඒකත් මේ අර හැම එකම සුද්ධ කරන්න ගියෙත් නැහැ. නිකන් තමුන්ගේ යහපතට වගේ, තමුන්ගේ විවේකයට වගේ මොනවදෝ කියනවා. නිකන් අර යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර තියෙන්නේ? අන්න ඒවා තමයි ඔයාලට හරියන්නේ. නිකන් මේ මොකද්ද වුණා. හැබැයි කිව්වේ සම්පූර්ණ වෙන දෙයක්. අර මනුසත් කල්පනා කරනවා දැන් මේකට බනින්නත් බෑ මේ කිව්ව දෙයට මොකද්ද මේ කිව්වේ කියලා ඔන්න දවස් දෙක තුනකට පස්සේ තේරෙනවා යකෝ මූ මේකනේ මට කියලා තියෙන්නේ කියලා. ඒක තේරෙන දවස් දෙක තුනකට පස්සේ ඒකට පරක්කු වැඩිනේ. පරක්කු වැඩිනේ. එන්නේ එහෙම දෙයක් තියෙන්න ඕනේ. එතකොට සුද්ධයි. ඒවලේවලේ සුද්ධ කරමින් තමයි යන්නේ. නැත්තම් අපි මොකද වෙන්නේ? මේ වගේ ඒවා ගොඩාක් හිර කරගෙන තද කරගෙන ඉඳලා දවසක පිපිරිලා යනවා. පිපිරෙනකොට පමා වැඩි පිපිරෙන්නේ මහා සද්දෙකුත් නගාගෙන. ඒක නිසා අර විදිහට පොඩ්ඩක් නිකන් අමුතු පරීක්ෂණයක් මේක. පරීක්ෂණේ කරන්න දවස් දෙකක් කරන්න ගියාම වෙහෙසයි. නමුත් කාලය තිස්සේ කරනකොට කරනකොට තේරෙනවා මේ වෙහෙසේම බැලන්ස් එකක් හදාගන්න පුළුවන්. අර අනතුරේම බැලන්ස් එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ තැනත් අර එවල එවලේ අතහරින විදිහට මොනවදෝ ගනුදෙනුවක් මේ වටපිටාව එක්කත් සිද්ධ කරනවා. හැම වෙලේම නිහඬම නැහැ. හැම වෙලේම නිහඬව ගියොත් අර නිකන් හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියන්නේ. ඒ වගේ තමයි. නෑ ඒ වෙනුවට මොකද්දෝ තියෙනවා. හැබැයි අර මිනිස්සු එක ආරවුල් වලට ගිහිල්ලා නිකන් අනවශ්‍ය වෙහෙසක් හදාගන්නෙත් නෑ. ඒ වෙනුවට නිකන් අර ඔක අතරමැද්දෙන් රිංගලා මේ යන ගතියක් තමයි තියෙන්නේ. අන්න ඒ සමබරතාවයේ ඒක පරීක්ෂණයක්. ඒක අර කිව්වා වගේ අර හුස්මේ කිව්ව කතාව වගේ ඒක නිකන් රෙස්ට් ලවින්. ඒක අනතුරක් සහිතව තමයි කරගෙන යන්නේ. නමුත් ඒකේ මොඩි අමුතු ජොලියක් තියෙනවා අප්පා. ඒක තමයි ඔය විපස්සනාව කියන්නේ. ඔතනින් එහා නිකන් අර නිකන් එහෙම නිකන් අර ස්ථාවර කිරිල්ලක් නෙමෙයි තියෙන්නේ. හැම වෙලේම නිකන් අවුලක තමයි ඉන්නේ. අවුලේ ඉන්නවා. හැබැයි අවුලට එපා කියන්නේත් නැහැ. අවුලට ඵලයන් කියන්නේත් නැහැ. මොකද්දෝ එකක ඉන්නවා. අන්නේ ඉඳින් ඉන්න තියෙන හැකියාව තමයි දියුණු කරගන්න ඕනේ. ඔක තියෙනවා නීචේ කියනවා වෙනස් විදියකට. මොකද්ද ඔබ තුල කේඔස් තියෙන්න ඕනේ. ඔබ තුල අවුලක් තියෙන්න ඕනේ. මොකක් සඳහාද? මේ ඩාන්සින් ස්ටාර් එකකට උප්පත්තියක් දෙන්න. ඩාන්සින් ස්ටාර් එකක් කියලා හඳුන්වන්නේ නිකන් අපි හිතමුකෝ නිවනක් කියලා. නිවන කියන වචنين දාමුකෝ. එහෙම නැත්නම් නිකන් අර මොකක් හරි තමන් තුළ පහළ වෙන ඥානයක් කියලා දාන්නකෝ. අන්නේ ඥානයකට උපතක් දෙන්න නම් ඇතුළත තියෙන්න ඕනි කේඔස්. කේඔස් තියෙන්න ඕනි, අවුලක් තියෙන්න ඕනි. හරි නිකන් ඔක්කොම ප්‍රශ්න විසඳලා ඔක්කොම මේ හරියටම ඉර කෙලින් ඇඳලා සුද්ධෙට සුද්ධ කළා එහෙම කරන් ඉන්නවා නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒ සමතකාරයෝන්ගේ තියෙන පිස්සුවක් තියෙන්නේ. ඒ සමතකාරයෝ තමුන් අන්තිමට තමුන්ට නිවනකුත් නැහැ, වෙන කට්ටියට නිවනකුත් නැහැ, වටපිටාවේ උන්ට නිවනකුත් නැහැ. මේ වගේ කට්ටිය ඉන්නකොට ඒ වෙනුවට අන්න මොකද තියෙන්නේ? මේ අවුලෙම තමයි ඉන්නේ, මේ කුණු කන්දලෙම තමයි ඉන්නේ. මේක කේවල පරිසුද්ධියක් නම් ගන්න යන්නේ නැහැ, කොහොමත් ගන්නත් බෑ. ඒ වෙනුවට මේ අවුලේ හොය වැටිලා ඉන්නවා. අවුලේ ඉන්නකොට ඉන්නකොට තේරෙනවා ඒ අවුලෙම අමුතු රසයක් බැලන්ස් එකක් මතුවෙලා එනවා. ඒ රසේ බැලන්ස් එක අපි හිතනවට වැඩිය අමුතු නිකන් අමුතු ක්‍රියාවලියක්. අර නිකන් රෝලර් කෝස්ටර් රයිඩ් එකක් වගේ. රෝලර් කෝස්ටර් රයිඩ් එකට යනවා. අනේ මාව ගන්න එළියට, මන්නම් බෑ මේක යන්න, උජ්ජයිද දන්නේ නැහැ කියලා තමයි පටන් ගන්න. නමුත් අර විදිහට මැද්දේ කෑ ගහලා විලාප තියලා අඬලා hina වෙලා සිහි නැති වෙලා ඔක්කොම කරලා අන්තිමට බැහැල යන්නේ මොකද්ද? ජීවිතේ වියදම් කරපු හොඳම ඩොලර් 50 කියලා යනවා යන්න. එහෙම තමයි වැඩේ. අන්න ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ওই රෝලර් කෝස්ටර් රයිඩ් එක හරිම ජොලි. ඒක තමයි නියම විපස්සනාව. ඒක තමයි ওই ආර්යයන් වහන්සේලාගේ රහස. එහෙම නැතුව මේ ලෝකේ එක කොහොමද ගනුදෙනු කරන්නේ? එහෙම නිකන් අපි හිතන විදියට මේ ඔක්කොම සුද්ධ කරලා බේරන්න බෑ මේකේ කවදාවත්. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි මේ නිකන් අර කුරුල්ලෝ ගියා වගේ පාරක් හොයන්න බෑ. එහෙම නැත්තම් කියනවා මේ මුවා මේ වැද්ද දාපු මේ මේ ඇමේ කාලා උගුල ගස්ස ගන්න නැතුව යනවා. ඇමේ නොකා ඉන්නව නෙමෙයි, ඔතනයි තියෙන අවුල. ගොඩ දෙනෙක් හිතනවා මේ උගුල ගන්න ගස්ස ගන්න නැත්තම් ඇමේ කන්නේ නැතුව පැත්තකට වෙලා බලා ඉඳීමක් කියලා. නෑ, ඇමේ කාලා උගුල ගස්ස ගන්න නැතුව යනවා. වැද්දා එනකොට පැනලා යනවා, ඔන්න බලාපන් අපේ වැඩ කියලා අරුවට පේන්නම තමයි යන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? අර අර තියෙන රසමසවුල කන්න ඕනේ. කන්න ඕනේ. ඒක නිකන් පමණට කන්න ඕනේ. නිකන් පෙරේත කමට කෑවොත් එහෙම උගුලත් ගැස්සিলা, තව වටපිටාවේ උගුලුත් ගැස්සෙනවනේ. අර ඒක නිකන් මාළුවාට ඇමක් දැම්මම ඌගේ කටේ ඉර වෙන්නේ. ගෙම්බට ඇමක් දැම්මොත් ඌ බඩටම ගිලිනවලු. ආයි ඌට ඉතින් ආයි ගැලවුමක් නැහැ. මාළුවාගේ නම් කටේ ඉර වෙන එක සමහර වෙලාවට ගැලවෙනවනේ. නෑ, ගෙම්බා බඩටම ගිලිනවා. නෑ, පමණට කන ක්‍රමවේදය තමයි තියෙන්නේ. ඒක හරිම රිස්ක් ලවින්. හරිම අනතුරු සහගත දෙයක්. වරදිනවා. ආයි වරදින්නේ නැහැ කියලා හිතන්නත් ඒවා වරදිනවා. උගුල ගැස්සෙනවා කමක් නැහැ එටත් අලුත් දවසන්නේ මචං කියලා උත්සාහ කළ බැලුවොත් අන්න ඒක තමයි ක්‍රමවේදය. අන්න ඒ විදිහේ පරීක්ෂණයක් සඳහා අවස්ථාව ඇවිල්ලා ඒ විදිහේ විපරිණාමයක් කෙනෙක් දැලඹුවා සමනලෙක් වෙන්න සූදානම් කියන අදහස තියෙන උතන බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. අතරතුර ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා, ඒක ඉදිරිපත් කළ කිරීමට අවසරයි. තුන්වෙනි වார்த்தාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාව මා දැන් මෙතන ලෙස පර්යන්කේ හිඳ හුස්ම රැල්ල මත සිත පිහිටයි. සීතල කෙටි හුස්ම ඇතුළට එන ආකාරයත් උණුසුම් දිග හුස්ම පිටව යන ආකාරයත් නිරීක්ෂණය විය. හුස්ම රැල්ලේ මුලමැද අග ආකාරය ගැන හිත යොමු වේ. පිටවන හුස්ම දෙසද එලෙස නිරීක්ෂණය විය. ක්‍රමයෙන් විනාඩි කිහිපයකින් පසු හුස්ම රැල්ල නොදෙනී යයි. නින්දකින් අවදි වන්නාසේ නැවත හුස්ම රැල්ල දැනෙන්න පටන් ගනි. සිතිවිලි වලින් බාධාවක් නොමැත. සිතිවිලි ඉඳ හිට පැමිණේ. ඒවා පසකින් නැති වී යනු ඇත. වේදනාවකින් බාධාවක් නොමැත. පැයකට ආසන්න කාලයක් ගත වී ගියේය. සක්මන් භාවනාව දෙකක් තියෙනවද? ඉතුරු කොටස සක්මන් භාවනාව. අඩි 40 පමණ වැලි පොළොවක සක්මන් භාවනාවට තෝරා ගත්තෙමි. වම දකුණ ලෙස යටිපතුල පොළොව මත වදින ආකාරයට සිත යොමු කළෙමි. වැලිවල සිනිඳු තෙත ගතිය යටිපතුලට නිරීක්ෂණය විය. වැලි යටිපතුලේ ඇතිරෙන ආකාරයේ එය නොගෑවෙන ප්‍රදේශ වෙත සිතට නිරීක්ෂණය විය. පතුල පොළොවට ඇදගන්නා ආකාරයත් ඉවත් පැද්දී යන ආකාරයත් හැරෙන විටද නැවත පොළවේ පතිතවන ආකාරයත් සිත යොමු විය. මෙලෙස සිතවිලි වලින් බාධාවක් නොමැතිව වට කීපයක් යා හැකිය. සිතිල්ලි පැමිණියද කතන්දර ගෙතීමක් නොමැතිව පතුලට සිත යොමු කළෙමි. ටික වේලාවක සක්වන් කිරීමේදී ඉබේ යන ස්වභාවයක් නිරීක්ෂණය විය. වර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට ඒකේ අර අපි ධර්ම දේශනාවේ සඳහන් කරා වගේ මේ රූපී ස්වභාවය වගේම අරූපී ස්වභාවය අතර හුවමාරුවක් නැවත නැවත දකින්න පුළුවනි. අර විදිහට මේ නින්දකින් අවදි වෙනවා වගේ. එහෙම නැත්නම් අර පතුල් වල දැනෙන කොටස් වගේම නොදැනෙන කොටස් ගැන සඳහන් වෙනවා. ඒ විදිහේ හුවමාරුවක් නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට ඔය වැඩේදී ඉස්සරහට කරන්න තියෙන්නේ ඔය යන ක්‍රියාවලියට ඔහොම යන දීමක් තමයි කරන්න තියෙන්නේ. දැන් මේ වගේ අවධියක ඉන්න කෙනෙක් ගොඩාක් වෙලාවට පටල ගන්නවා, දැකලා තියෙනවා ඔය කොහේ හරි මොකක් හරි කවුරු හරි කියපු දෙයක් අහලා ඊට පස්සේ තව අලුතෙන් මොනවා හරි කරන්න යනවා. සංසය දැන් භාවනා කරනවා, ඒ භාවනා කරන්නේ මොනවා හරි කරන්න එපයි කියලා ඔන්න අලුත් එකක් මොකක් හරි කරන්න යනවා. මෙහෙම උපදේශක් මට අහන්න ලැබුණා කියලා ඔන්න තව එකක් කරන්න යනවා. ඒද එහෙම කරන්න ගියොත් හරි අමාරුයි. විශේෂයෙන් මේ විදිහේ අපි පිරිසක් එක්කනේ මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමන්නේ කරන්නේ. එතකොට සාමාන්‍ය දැන් මේ අවස්ථාවේ 15ක් 20ක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔය 15 වගේ කරොත් සමහර වෙලාවට 80ක් 100ක් ඉන්නවා. එතකොට ඒ වගේ පිරිසකට ආමන්ත්‍රණය කරනකොට මේ අහන කට්ටියත් පොඩ්ඩක් ඉතින් අර ප්‍රඥාව ඉදිරියෙන් තියාගෙන අහන්න වෙනවා. එහෙම නැත්නම් අර ආධුනිකයට දෙන උපදේශයක් ආපෝලිය දාගත්තොත් ආපෝ නිකන් අහන හයේ පන්තියට යනවා වෙනකොට එකේ පන්තියට ගියා වගේ ශිෂ්‍යත්ව පාස් වෙලා ඔන්න ඉතින් ආපෝ එකේ ඉඳලා වටංගන එනවා. ආපව පාටිතර ඇවිල්ලා ආපව කල්පනා කරනවා ආපව එකේ පන්තිර ගියොත් හොඳයි කියලා. ඉතින් ඔය රවුම යන්න දෙන්නත් ඕනේ. කිව්වට තේරුම් ගන්නෙත් නෑ සමහර කෙනෙක්. හරි එහෙනම් උඹ ඔම පලයන් උඹට දවසක තේරේ මේකේ පන්තියයි පහේ පන්තියයි අතර මිසක් මම එතනින් එහාට යන්න කල්පනාවක් නෑ කියන එක තේරේ. නමුත් මේ ලියපු කෙනාට අපිට කියන්න තියෙන්නේ මේ යන ක්‍රියාවලිය හරි ඔය හුවමාරු ඔහොම වෙන දෙන්න. ආයි තව දුරටත් කරන්න දෙයක් නෑ ලොකුවට. ඔකට යන්න දෙන්න විතරයි තියෙන්නේ. විශ්වාසයෙන් යන දෙන්න නොයෙකුත් සැක සංකා මතුවේ සමහර වෙලාවට මේ මම මේ හරිද කරනවා මෙහෙම වෙන්න පුළුවන්ද භාවනාවක මේකද භාවනාව කියලා නොවිදේ සැක සංකා මතුවේ. නමුත් ඕකම තමයි වැඩේ. ඕක පිළිබඳ විශ්වාසය තියාගන්න. ඕකම නැවත නැවත වෙන්න දෙන්න. දැන් කරනවා කියන විදිහෙන් නෙමෙයි මම මේ කියන්නේ. වෙන්න දෙනවා කියන අදහසෙන් කියන්නේ මම මේ. සක්මනට යනවා, පරියන්කයට යනවා, ඒ කාලේ ඒ විදිහට ගත කරනවා. නමුත් ඒ ඇතුළත ක්‍රියාවලියේදී කරන දෙයකටත් වැඩිය වෙන දෙයක් තියෙන්නේ. නිින්ද යනවා, අවදි වෙනවා, සිතිවිලි එනවා, අපහුස්මට එනවා. මේ එකකින්වත් බාධාවක් නැහැ. ඒක කියනවනේ වාතාව ලියන කෙනා එයාගේ වචනින් කියනවා බාධාවක් නැහැ කියලා. හරි, බාධාවක් නැහැ තමයි. ඔය ඇටිටියුඩ් එක ගත්තට පස්සේ බාධාවක් නැහැ. මොකකින්වත් බාධාවක් නැහැ කියලා ඇටිටියුඩ් එකක් ගත්තොත් මොකකින්වත් බාධාවක් නැහැ. මොකකින්වත් බාධාවක් නැහැ. එතකොට අපි හිතනවනේ නේ අරක බාධයි, මේක බාධයි, මේක නිසා බෑ, අරක නිසා බෑ කියලා. එහෙම එහෙම එකක් නැහැ. මොකකින්වත් බාධාවක් නැහැ කියලා හිතාගන්න. එතකොට ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩෙන්නේ. විශ්වාසය තහවුරු වෙන්න අපිට කොච්චර කාලයක් ඇයිද? සමහර කෙනෙක් එකේ ඉඳලා පාට යනවා, පහෙන් අස්සලා ආපෝ එකට යනවා, ආපෝ පාට යනවා, ආපෝ එකට යනවා, ආපෝ පහේ පන්තියට යනවා. ඉතින් ඕම ඕම යන්න ඕනේ. ඉතින් විශ්වාසය තහවුරු වෙනකන් මම හයේ පන්තියට යන්න සූදානම් කියන විශ්වාසය තහවුරු වෙනකන් යන්න වෙනවා. ඉතින් ඒක ගමන නලා නවත්තන්න හොඳ නැහැ. ආසාවෙන් කරනවා නේ, උඹ එහෙනම් කරගෙන ඉඳපන් කියලා. නමුත් ඔන්න ඔය ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් මේ විදිහට මේ මොකද ඒ වුණත් බාධාවක් නැහැ කියන වචනේ සඳහන් වෙනවා. අන්න ඒ විශ්වාසයෙන් කරගෙන යා. එතකොට කෙනෙක් හිතෙනවා යකෝ මේකද මේ භාවනාවක් කියන්නේ. මේක මේ භාවනාවක් කියන්නේ. ඒක අනිවාර්යෙන් නැතින ප්‍රශ්නයක්. මම මේ පොත් කියවල තියෙනවා, පොත්වල තියෙන භාවනාව හරීම නිකන් රොමෑන්ටික් පික්චර් එකක් නේ සෝයින්නාස තියෙන්නේ. නිකන් හරි නිකන් මොකද්දෝ ලෝකෙක අතරමං වෙලා මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා මේ විදිහට ගංජා සුරුට්ටුවක් උරා ගත්තා වගේ මොකද්දෝ සූස්තියක ඉඳීමන්නේ ස්වාමීනාස මේ කියන්නේ. එහෙම නැත්නම් අර පන්සලේ ගිහිල්ලා මම භාවනා කරනකොටත් එහෙම එකක් නේ මං අහලා තියෙන්නේ. මේ පොත්වල තියෙනෙත් ඒ වගේ දෙයක් නේ. එතකොට මේ පොත්වල තියෙන එකයි මේ කට්ටිය කියන එකයි මේ ඔක්කොටම පරස්පර විරුද්ධ විදියට නේ දැන් ඔබ වහන්සේලා මේ කියන එක යන්නේ කියලා කියනවා. ඉතින් හරිනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට එහෙම සැකයක් මතුවෙන එකත් හරිනේ. අපි කියනවා මෙන්න තියෙන ඔරිජිනල් බඩු කරලා බලන්න තියෙන්නේ. කළ බලන් තියෙන්නේ මේක තමයි භාවනාව, මේක තමයි බුදුරජාණන් වහන්සේගේ භාවනාව. එහෙම නැත්නම් ඔය කියන ඒවා ඔය නිකන් අර බමුණෝ අර අර එක එක තාපසයෝ දැන්ටත් ඉන්නේ ඉන්දියාවේ එක එක ජාතිය වුන් මතුවෙලා එනවනේ. දැන් ගංජා සුරුට්ටක් උරා ගන්නවා, මොකද්ද අමුතු බණක් කියනවා, ලොවෙත් අහලා නැහැ අම්මෝ මෙහෙම බණ කියලා ඇත්තටම හිතෙනවා. නමුත් අර අර ගංජා සුරුට්ටුවේ තියෙන්නේ පවර් එක, වෙන කොහෙවත් නැහැ. ගංජා සුරුට්ටුවේ තියෙන්නේ අර කෙනෙක් කියනවා මම ඉස්සර ගංජා සුරුට්ටු පාවිච්චි කරා සයන්ස. මේ ගංජා සුරුට්ටුවක් ගැවුවාම නම් සයන්ස හොඳට බණ කියන්නේ පුළුවන් සයන්ස. හරියට ඔක්කොම එක ලයින් එකේ අරගෙන යන්න පුළුවන්. පැයක් කියනවා නම් පැයක් කියන්න පුළුවන්. පැය දෙකක් කියනවා නම් දෙකක් කියන්න පුළුවන්. පැය තුනක් කියනවා නම් තුනක් කියන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අන්න අර සුරුට්ටුව විතරයි. ඒක නිසා ඔන්න ඔය යථාර්ථය තමයි. ඒකයි මම අර කලිනුත් කියන්න උත්සාහ කරේ. මේ අවුලේ ඉන්න, ඔය අවුලේ ඉන්න ඔක අවුල හොඳ කරන්න යන්න එපා. හොඳ කරන්න යන්න එපා. ඔය ඕක ඔතනින් එහාට වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ඕකේම යෙදිලා යෙදිලා ඔය ක්‍රියාවලියටම යන්න දෙන්න ඕනේ. මේක තමයි නියමම භවනාව ඔරිජිනල්ම බඩු. කරනකොට කරනකොට තේරෙනවා මේ මොන දේ ආවත් මාව සැලෙන්නේ නැහනේ. මේ මොන දේ ආවත් මාව වෙහෙසක් එන්නේ නැහනේ. මේ කොයි දේ සිද්ධ වුණත් මගේ හිත සැලෙන්නේ නැහැ නේ කියලා ඔන්න තත්වයක් මතුවලා එනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන නිවන. ඒක තමයි අර කී නියම ප්‍රතිපදාව. එහෙම නැත්නම් අර తాවකාලිකව නිකන් අර අර මොකද්ද ඔය එකකට මතුවලා එනවා. ඔය දැන් ඔය පල්ලිවල එහෙම ඔය දේව අනුහසින් සුව කරන මොනවද උත්සව තියෙන්නේ. අනේ ඉතින් අර 100ක 200ක ලොකු ක්‍රවුඩ් එකකත් අරගෙන ගීතිකා කියලා එන ভাইබ්‍රේෂන් එකක් හදලා ඔන්න දෙවියන් වහන්සේ එනවා, ඔන්න දෙවියන් වහන්සේ එනවා බලන්න මෙන්න මෙයාටම ආශිර්වාද කරනවා, මෙයාටම ආශිර්වාද කරනවා කියනකොට අර රෝද පුටු ඉන්න එක නැගිටිනවා. නැගිටලා ඇවිදගෙන එනවා. අන්න ඉතින් කියනවා මිරාකල් එකක්, දෙයියෝ ආශිර්වාද කරා, දෙයියෝ මෙයාව සුව කරා කියලා. අනේ වැඩසටහන ඉවරලා දවස් දෙක යනකොට ආපහු පස්සෙන් පස්සට ගිහිල්ලා ඒ රෝද පුටුවෙන් වාඩි වෙනවා එක. අර අර ඒ සූස්තියට එන්නේ නැගිටලා. ඒ සූස්තියට එන්නේ. අර ඒ වෙලාවේ අර මොකද්දෝ අර මේ ভাইබ්‍රේෂන් එකත් එක්ක අර ඇමිග්ඩලාව ෆයර් වෙලා මොකද්දෝ එකක් වෙනවා. උනාට මොකද ඒක බොහොම තාවකාලිකයි, දවසයි දෙකයි ආපහු රෝද පුටුවේ. රෝද පුටුවේ. ඉතින් ඒ වගේ සුස්ති තියෙන්න පුළුවන්. ඒ වගේ සුස්ති වලට කවුරුත් කැමතියි. නමුත් අපි මේ කියන එක දුකසේ. අද ධර්ම දේශනාවේ නැවත නැවත කියව මොකද දුකසේ. දුකසේ තමයි අවබෝධ කරන්න තියෙන්නේ. මේක නිකන් පළලල නුදාලා වගේ මේක වැටිලා ඉන්නවා කියන්නේ පහසුවක් නැහැ. නමුත් එහෙම එහෙම ඉන්නකොට අන්න දවසක තේරෙනවා මේ කොයි දේ ආවත් සැලෙන්නේ නැහැ. මං ඉස්සර වගේම ප්‍රශ්න ගොඩ කියන්නේ නමුත් ප්‍රශ්න මට තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි, ප්‍රශ්න ඇඟට ගත්තොත් නේ අවුල තියෙන්නේ. දැන් පහුගිය දවසක අපේ කඩුවේල මේ දවස්වල ඉන්න ස්වාමීන් වහන්සේට කතා කරා වැඩසටහනකට. සයින්නාද මේ වැඩසටහනක් තියෙනවා ඔය ඉද්ද අදල් දෙන්න අදල් දෙන්න කියලා. ඉතින් මට ඉස්සර ඉඳලා බයිනවා කොහොමත් නිකන් යාළුකමට බයිනවා. ඔය කියනවා ඉතින් මේ අයියෝ මේක මහා කරදරයක් වුණානි කියලා කියනවා. මම ගෝවා සයින්නාස අනිත් කට්ටිය කරදර වුණාට කමක් නැහැ, ඔබ වහන්සේ කරදර ගන්න එපා. නැත්තම් ස්ථානයක් කරන්න ගියාම කරදර අරගෙන නිකන් අඩු වයසෙන් මැරෙන්නනේ සවින්නාස වෙන්නේ කිව්වාම උඹ දැන් මොකද කියන්නේ මට, මොකටද ඔය කියන්නේ? මේ මං කොයි ඉතින් ඔබ වහන්සේ මේ කරදර ගන්නවනේ, කරදර ගන්න හොඳ නැහැ, කරදර තියේවි, අනිත් කට්ටිය කරදර කරන්නත් තේවි, කරදරේ ඇඟට දාගත්තොත් නේ අවුල තියෙන්නේ. අන්න එතකොට තේරෙනවා මොකද අඩු වයසෙන් මැරෙන්න වෙනවා. හાર્ට් ඇටැක්, හાર્ට් ඇටැක්, ටෙන්ෂන්, ඔය වගේ එක එක නම් වලින් හඳුන්වන්න දෙන්න පුළුවන්. නැත්නම් ආර්සස් රෝග, මොකද අර ඇඟට අරගෙන නෑ මේ ප්‍රතිපදාවේ ඔක්කොම තියෙනවා. කරදරයට යන්න කියන්නේ නෑ, කරදරේ උඹත් ඉන්න බා, උඹටත් තියෙන්න ඕනේ. කෙලෙසුත් විචාවේ මේ ඔක්කොම තියෙච්චාවේ, රාගෙත් තියෙච්චාවේ, තරහත් තියෙච්චාවේ, ඔක්කොම ටික එක්ක අන්න එක වහලක නිකන් කරට අත දාගෙන ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් නම් හරි, වැඩේ හරි. ඉතින් එන්නේ ඒකී ස්වභාවය තමයි ඒක සඳහා ඉඩ දෙ. ඒක සඳහා විශ්වාසයෙන් කටයුතු කරන්න. එහෙම කටයුතු කරොත් වැඩේ හරි. මේ බුදුරජාණන් වහන්සේගේ නියම ප්‍රතිපදාව මේ ආර්ය පරිශ්‍රණය අඳුර ගන්නවා. ඔය අපි ඒ අහලා තියෙනවා නිකන් ඒ දවස්වල භික්ෂුන් වහන්සේලා මේ විදියට මේ භාවනා යෝගීව ඉන්දියා කියලා. ඕකේ තමයි ඉඳලා තියෙන්නේ. ආයි වෙන දෙයක් නැහැ. නිවනක් ලං කරගත්තා නම් ඕකේ තමයි ඉඳලා තියෙන්නේ. ඊට වැඩිය මොකක් හරි දෙයක් හොයන්න ගිහිල්ලා අන්තිමට සංසාරයට වැටෙන්නත් පුළුවන්. ඒක නිසා ඔන්නෝයිකී දෙයට යන දෙන්න, ඔන්නෝයිකී දෙය පිළිබඳ විශ්වාසයක් සහිතව කටයුතු කරන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේට අවස්ථාවක් තියෙනවද දැන්? වෙලාව කොහමද ස්වාමීන් වහන්සේ මේ වාචසික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්න පුළුවන්ද?
දැන් චේතසිකය වැඩි ඉවරුණානේ වාචසිකය වලම ඉතින්. හරි.
සමයින් ස්වාමීන් වහන්සේ. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සූම් හෑන්ඩ් එක ඔසවා. දැන් ඔන්න කෙනෙක් චම්පික ඔබට පුළුවන් දැන් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඇහෙනව නේද ස්වාමීන් වහන්ස?
කියන්න ඇහෙනව ඇහෙනව.
එහෙම ස්වාමීන් වහන්ස, දැන් ස්වාමීන් වහන්ස මං කාලෙක ඉඳන් සතිමත් බව පුරුදු කරනවා. මන්ට ඊයේ කඩුවෙල ගිහිල්ලා සතිපාසලේ සක්මන් කරලා ඉවර වෙනකොට ස්වාමීන් වහන්සේ කියන හවස් පාගේ මට පුදුම සැහැල්ලුවක් දැනුණා. ඒ කියන්නේ පයට දැනෙන දැනීම් ස්පර්ශයන් දැනෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ රාළු සීතලේ පොළවේ පවතින ස්වභාවයන්. හැබැයි මට ඒවා ගැන අර ඉස්සර තරම් කිසිම ඒ පිළිබඳව බරක් අගයක් මට දැනෙන්නේ නැහැ. මං ඉතින් ඇවිදගෙන යනවා. කොහොම පැයකහමඩ දෙකක් විතර මං ටිකක් සක්මනට බර කෙනෙක් ස්වාමීන් වහන්සේ. ඒක නිසා මං පරයන්ක කරන ගොඩක් අඩු වෙලාවක ඉන්නේ. ඉතින් සක්මන උහුම කරගෙන යන ස්වාමීන් වහන්සේ හරිම සැහැල්ලුයි. මට එතකොට තේරුණා ස්වාමීන් වහන්සේ මේ සෑම දෙයක්ම ඇති වෙන්නේ නිකන් හිස් තැනකින් තමයි පටන් ගන්නේ. හැමදේම පොළොවේ දැන් ඒ ස්පර්ශයන් දැනුණත් ඒක යටිපතුලේ විවිධ තැන්වලට දැනෙන්නේ. එතකොට ඒ හැම තැනක්ම ගෙවිලා ගියාට පස්සේ නැවත හිස් තැනකින් තමයි මේ අලුත් දේවල් පටන් ගන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ආයි කෙටි පරයන්කයකට ගිහිල්ලා වාඩි වෙලා හුස්ම රැල්ල දිහා බැලුවට මට පිම්බීම හැකිලිම ප්‍රකට වුණේ. ඊට පස්සේ ඒවා වේගෙන් පිම්බෙනවා. අර සක්මන් කරලා ටිකක් මේ ආපු නිසා කයේ වෙහෙසකාරී බවක් තිබුණා, සංවේදනා දැනුණා. ඒ සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ මම බලාගෙන සිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දෙකෙන්ම මං මිදිලා ටිකක් වෙලා ඉන්නකොට මගේ හිතට ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ අදහස් එනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා දැන් කාලෙක ඉඳලා මේ දැන් ටික කාලෙක ඉඳලාම මේ සියල්ලම ධර්මතාවයන් නේද කියලා. මේ හැම අරමුණක්ම ගෙවිලා යනවා. මේවා ධර්මතාවයන් ලෙස අන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ මට ඒ පරයන්කේ තුලදී වුණත් අවදිමත් සිතෙන් බලන් ඉන්නකොට මට ඔබ වහන්සේ දැන් මෙච්චර වෙලා විස්තර කරා වගේ ධර්මදේශනාවයි කමඨහන් වලට දීපු උපදේශ වේ සියල්ලෙනු වැටහුනේ ස්වාමීන් වහන්සේ. මම මුකුත් නොකර තමයි මම බලාගෙන සිටින්නේ. ඒකට ස්වාමීන් වහන්සේ මට හැම වෙලම තේරෙනවා මේ අරමුණු වලට මේවා අරමුණු විතරයි. මේවලට මම මැදිහත් වුණොත් තමයි මට මේ හිතට දුකක් හරි සැපක් හරි මොන හරි දෙයක් ඒ වෙලාවේදී ඇති වෙන්නේ. ඒ වගේම මේවා ගෙවි යන දේවල් නේද, මේක ක්‍රියාවලියක් නේද ස්වාමින් වහන්සේ කියලා තමයි මට තේරෙන මට ඒක තමයි වඩාම සක්මනේදී පරයන්කේදීත් මං අර මූලික ආදුනික මට්ටමේ ඉන්න වගේ අවස්ථා ලැබුණාට ස්වාමීන් වහන්සේ අවසානයේ මට ඉතුරු වෙන්නේ අන්න එහෙම මේක මේ ගලණය වෙන ක්‍රියාවලියක් නේද කියලා. අන්න ඒක ස්වාමීන් වහන්සේ මට තවදුරටත් කරගෙන යන්න උපදේශයක් දෙන්න. ඔබ වහන්සේගේ ධර්මදේශනාව කමතහන් විස්තර ඔක්කොතම ස්වාමීන් වහන්සේ මටත් මගේ තිබිච්ච අඩුපාඩු සකසා ගන්න බෙහෙවින් උදා වුණා. පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් එතකොට ওই විදිහට අපි මේ අපිට මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක් සාමාන්‍ය ටික දවසක් කරගෙන කරගෙන යනකොට ඔන්න ඒ විදිහට මේ ඔක්කොම නිකන් මේ ක්‍රියාවලියක් නේද, මේ ස්තැනකින් ඇවිල්ලා එනවා නේද, මේ ස්තැනට දිය වෙලා යනවා නේද, මේ සියල්ල මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නේද කියලා ඔන්න ඒ විදිහට නිකන් හිතිවිලි විදිහට ඕක වැඩ කරන්න ගන්නවා. එතකොට ඒක නිකන් චින්තාමය ඥානයක් කියලා අපි කියන්නේ. මේක නිකන් ණයට ගත්ත එකක් තමයි. හැබැයි ණයට ගත්ත එක යම් කිසි විදියක උපකාරයකුත් අපිට කරනවා. උපකාරයකුත් කරනවා මේ වැඩේ ඇදගෙන යන්න. දැන් ඊයේත් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ සුදු මහත්තයෙක් මේ ධාතු මනසිකාරය කර මේ 4 elements ස්වාමීන් වහන්ස මම මේවා මේ inquire කරලා බලන්න ඕනේ නේද? මම මේ 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 දැනෙන්නේ මේ තද බව නේද? මේ දැනෙන්නේ මේ මේ රසණයක් නේද? මේ දැනෙන්නේ මේ වායුව නේද? මේ දැනෙන්නේ මේ තේජෝ නේද කියලා ওই විදියට බලන්න ඕනේ නේද? මේ ඉන්කෝයර් කරන්න ඕනේ නේද කියලා අහනවා. ඉතින් ඒක හොඳයි ආධුනිකයෙක්ට මුකුත් නැත්තම්. නමුත් සාමාන්‍ය අපි ওই සිහිය පුරුදු කරගෙන යනකොට අවදියක් එනවා. ඒ අවදියේදී අන්න අපි තොම් පරයන්ක භාවනාවක සක්මන් භාවනාවක මේ මුළු ඇඟම නිකන් ගිනිගන වගේ යම් කිසි විදියක රස්නයකට පත් වෙනවා. වෙන දේවල් ඔක්කොම යට කරගෙන අර තද ගිනිගත්තු රස්නයක් වගේ ස්වභාවයක් මේ ඇඟේ පහළ වෙලා එනවා. එතකොට මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? මෙන්න තේජෝ ස්වභාවය ඇවිල්ලා. ඇවිල්ලා කියන්නේ හොම්බෙම වැඩිලා ආයි හොයන්න දෙයක් නැහැනේ. හොයන්න දෙයක් නැහැ. ඒ වෙලාවට පලා යන්න තමයි හිතෙන්නේ. මොකද තේජෝ ඇවිල්ලා හොම්බෙම වැඩිලා. නමුත් ඒ වෙලාවට අන්න ඒ ක්‍රියාවලියක ඉඳියොත් ඔන්න තියෙන ධාතු ස්වභාව. තව වෙලාවකට ওই පරයන්කෙදි වගේ මේ කකුල් හරියෙන් පටන් අරගෙන මේක නිකන් මහා ගලක් වේගෙන එනවා වගේ නිකන් මේ මේ ගල් ගැහුණා වගේ මේ බුදුම ශක්තියක් මේකට ගොනු වුණා වගේ ස්වභාවයක් ඔන්න ටික ටික ධනිස් දිහාවෙන් පටන් අරන් ඇඟ උඩට එනවා. එතකොට හිතෙනවා මොකෙක් හරි මාව ගිල ගන්නවද මන් දන්නේ මොකක් හරි වෙලාද මන් දන්නේ කියලා. මේක කඩන්න නැතුව ඉඳියොත් සැක සංකා ඇති කරගන්න නැතුව ඉඳියොත් අන්න තේරෙනවා මේ ඔළුවට වෙනකම් මුළු ඇඟම ගල් ගැහෙනවා. තනිකර දැඩි ගලක් වගේ පත් වෙනවා. මුළු වටපිටාව විනාශ කරන්න පුළුවන් තරමේ ශක්තියකුත් එනවා වගේ හැඟීමකුත් එනවා. මේ ටිකත් එක ඉඳියොත් ඕම ඇවිල්ලා අන්න එයා මේ පටවි ස්වභාව පෙන්නුම් කරනවා. තව වෙලාවකට දෙනවා සෙම ඔටු අකඳුළු ඔක්කොම බේරෙනවා. මේ කය කඩා වැටෙනවා. නලල ගිහිල්ලා ඔළු බිම වදිනවා. ඕම හොම් පැටිකටත් එනවා. අන්න මේ ආපෝ ස්වභාවේ පෙන්නුම් කරනවා. ඊට පස්සේ අන්න තව වෙලාවකට මේ හුස්ම බල බල ඉන්නකොට ඒ කම්පන චංචල ගතිත් එක මේ කය පුදුම සැහැල්ලු වෙලා නිකන් විවේකී පාවෙන ස්වභාවයක් වගේ නිකන් වයිබ්‍රේෂන් එකක් වගේ බවට පත් වෙනවා. ඉතින් ඔය තියෙන්නේ ධාතු ස්වභාව. ආයි හොයාගෙන යන දෙයක් නැහැ. හොම්බෙම ඇවිල්ලා වැදුනා. ඉතින් ඒ ක්‍රියාවලියනේ අවශ්‍ය වෙන්නේ. ඒකට මග පෙන්නේ මොකක්ද? අන්න අර සිහියෙන් ඉඳගෙන කරන දේ. ඔය කරන සක්මන් පරියන්ක විදියට කරන ප්‍රතිපදාව. මෙතකොට දැන් මේ කියන කෙනාටත් මේක මේ පටිච්ච සමුප්පන්නයි, මේක මේ විදිහේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්, මේ ස්තැනකින් මතුවලා එන මේ ඔක්කොම නිකන් චින්තාමේ විදියට ණයට ගත්ත ඒවා. කමක් නැහැ, ඒවා හොඳයි, ඒක අවදියක්. නමුත් තව තාලයක් කරගෙන යනකොට අර විදියට හොම්බෙම ඇවිල්ලා ඔක වැදුනොත් ආයි වචනෙන් කියන දෙයක් තියනවද? වචනෙන් කියන දෙයක් නැහැ. හොඳටම තේරෙනවා අන්න තියනවා මේ කියන ස්වභාවය කියලා. එන්නේ විදිහට ඔය අවදිය පහු කරන්න ඕනේ. ඔය අවදිය නිකන් අර නිකන් අතරමැද අවදියක් ගැන ඔය කියන්නේ මේවා ඇවිල්ලා මේ හිතවිලි වලින් මේ මෙහෙම් නේද කියලා කියනවා. එතකොට ඒ ක්‍රියාවලියට අනුග්‍රහ කරන්න එපා. සමහර කෙනෙක් ඕකට අනුග්‍රහ කරනවා. ඕක උනාට කමක් නැහැ. උනාට අවුලක් නැහැ. නමුත් ඕකට අනුග්‍රහ කරන්න එපා. මේක පෝෂණය කරන්න එපා. තව තව මේ පටිච්ච සමුප්පන්නයි නේද? තව තව මේක මේ ස්තැනකින් මතුවලා එනව නේද? ස්තැනටම දිය වෙනව නේද කිය කිය. ওই ක්‍රියාවලිය පෝෂණය කරොත් අනේ එයා වැඩි අතර ගන්නවා. එයා ඉස්සර වෙනවා. එයාට ඉස්සර වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි නැවත නැවත මේ සිහිය පිහිටවනවා කියන සරලත්වයට එමු. ඉතිවිලි ඇවිල්ලා ඇයි එන එක නවත්තන්නත් එපා. ඕවා එන එක නවත්තන්නත් එපා. ඔය ටික තමයි මුලදී උදව් වුනේ. උදව් වුනේ කාම තමයි ඇවිල්ලා පස්සේ දවසක ලෙඩක් දාන්නේ. අර චන්න ඇමතියා බුදුරජාණන් වහන්සේ අරගෙන බෝධිසත්ව අවදීදී අරගෙන ගියානේ පන්නගෙන. ගිහිල්ලා අන්තිමට එන්න කවුල වාතයක් වුණානේ. පැවිදි වෙලා මේ චන්න භික්ෂුව විදියට එන වාතයක් වුණා. අන්තිමට භාග්‍යතුන් වහන්සේ අපවත් වෙන වෙලාවෙත් මේක විසඳ ගන්න බැහැ. අන්තිමට කියනවා ආනන්ද දැන් කරන්නත් බෑනේ මුකුත්. මොකද aran පැනලා ආවේ මමගේ තමයි බුදුන්. මම තමයි උස්සගෙන අරගෙන ආවේ. මම තමයි මාළිගෙන් පන්නගෙන අරගෙන ආවේ. මම තමයි ඇමතියා කියලා එන ලයින් එක ගිඳියේ. අන්තිමට බුදුරජාණන් වහන්සේට අපවත් වෙන වෙලාවේ කියනවා ආනන්ද මගේ මරණයෙන් පස්සේ මේ චන්න ඇමතියාට මොකද්ද දඬුවම මට මතක නැහැ නේ දඬුව. බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න. ආරේ ආරේ ප්‍රතිපදාවේ තියෙන්න දෙන්න පුළුවන් වන්දම දණ්ඩනේ. බ්‍රහ්ම දණ්ඩනේ. මොකද්ද? ගණන් ගන්න නැහැ. උඹ එන්න එපා අපිත් එක්ක කියලා ඌව ගණන් ගන්න නැතුව කපලා දානවා. කපලා දානවා. අන්න බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න ආනන්ද මගෙන් පස්සේ කියලා මම අපවත් වුණාට පස්සේ කියලා කියනවා. ජීවත් වෙලා ඉන්නකම් කරේ නැහැ. ජීවත් වෙලා ඉන්නකම් කරේ නැහැ. මොකද ආරේ ආරන් තියනේ අර ඌස්නේ නේ. අර උදව් කරපු එකම තමයි අන්තිමට එන්නේ ඇවිල්ලා කටුවක් එන්නේ බුදුම වාතයක් වෙනවා ඊට පස්සේ. ඇවිල්ලා කියනවා ඉතින් මේවා ඉතින් උපයගත දේවල් ඒ දවස්වල අපේ උදව් ගත්ත නම් දැන් ඉතින් අපිව දරාගෙන ඉන්න වෙනවයි කියලා. ඔන්න ඇවිල්ලා කියනවා. ඔන්න ඇවිල්ලා ගිය වෙලාවට ඉතින් මැරිලාවත් බේරෙන්න බැරි ප්‍රශ්න තමයි ඒවා. ඉතින් අර උදව් කරපු එකානේ. උදව් කරපු එක. අන්න ඒ එවිදියේ දෙයක් තියෙනවා. එවිදියේ දෙයක් තියෙනවා. ඉතින් ඒක කැඩලා බිඳලා දැම්මොත් කියනවා අපෝ කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති කට්ටිය අර කන්දර නැගගත්තේ නිමකට පයින් ගැහුවා කියලා කියනවා. ගහන්න එපැයි පයින්. නැත්නම් ඒ නිමගම තමයි ආපහු බස්සවන්නේ අපිව පහළට. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය 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 චින්තාමේ දේවල් ඒ දවස්වල උදව් කරා. උදව් කරාට මොකද දැන් ටික ටික කටුවක් වේගෙන තමයි ඉන්නේ. කටුවක් වුණා කියලා ඒක නිකන් දඟලගෙන අයින් කරන්නත් බෑ. ඒ වෙනුවට ඒ යන ක්‍රියාවලියට යන දෙන්න ඒක පෝෂණය කරන්න එපා. ඒක අනුග්‍රහ කරන්න එපා. ඒ වෙනුවට නැවත නැවත ඔය කරන සතිමත් පුහුණුව දිගට කරගෙන යන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. මට දැන් තේරුණා ස්වාමීන් වහන්සේ. මුකුත් නොකර තව දුරටත් ඒක එහෙම මේ අන්න ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්න එක තමයි වෙන්න ඕනේ. අර ඒ දැන් තියෙන අවස්ථාවත් මේ ස්වාමීන් වහන්සේ දැන් මම මේ කිව්වේ මට නේ ඔබ වහන්සේ දවස් තියෙනකොට ඉතන මම දැන් තව දෘෂ්ටියක් අල්ලගෙනද කියලා ස්වාමීන් වහන්සේ.
නෑ නෑ එහෙම තමයි. එකක් අතහැරලා ඒ තව එකක් අල්ල ගන්නවා. ඊට පස්සේ කියනවා ඒකත් හරි නෑ නේ උඹ තව එකක් අල්ලන්න ගියාම අන්න ඒකත් අතහැරලා තවත් එකක් අල්ල ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මම අර දෙකම අතහැරියා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මම දැන් ඉන්නේ බල්ලොට තුන්වෙනි එකක් අල්ලගෙන. ඊට පස්සේ තුන්වෙනි එක තුන තව කවුරුත් එකක් අහුවෙලා නේ කියලා. ආපෝ යනවා ආපෝ ඇවිල්ලා කියනවා හතරක් තුනක් අතෑරිය සයන්ස දැන් නම් මම එකක්වත් අල්ලගෙන නැහැ ෂුවර් මුකුත් මල්ලන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා හතරවෙනි එකකුත් තියෙනවනේ ආ කියලා. හෝක තමයි වැඩේ. එතකොට අර ලොකු ලොකු ඒවා අල්ලගෙන ඉඳපු එක ටික 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 පොඩි පොඩි ඒවා අල්ලගෙන ඒක තමයි ක්‍රමවේද. ඒක තමයි ආර්ය ප්‍රතිපදාව. එහෙම නැතු ඔක්කොම එකපාර අතාරින්න බෑ. ඔක්කොම එකපාර අතෑරියොත් පිස්සු වැදිලා තමයි නතර වෙන්නේ. ඔය එහෙම අතෑරීම් කතා කරන කට්ටිය පිස්සු වැදිලා තමයි නතර වෙන්නේ. එහෙම කරන්න බෑ. ඒ වෙනකොට ලොකු එකක් අතෑරලා පොඩි එකක් අල්ල ගන්නවා. අඩේ අඩේ අඩේට තියන්න ඕනේ කම්මාවක් හරි. අඩේට තියන්න ඕනේ. ඊට පස්සේ ඒක අතහැරලා තවත් පොඩි එකක් අල්ල ගන්නවා. ඒකත් අතහැරලා තවත් පොඩි එකක් අල්ල ගන්නවා. අර බොහොම හරිම ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේක. ප්‍රායෝගික ප්‍රතිපදාව. කටුගුරුන් දෙස්වායින් ආංශ කියන්නේ ප්‍රායෝගික නිසා අල්ල ගන්නවා, සාපේක්ෂ නිසා අතාරිනවා. ඒක තමයි වැඩේ. අන්න ඒක තමයි භාවනාවක් කියන්නේ. ඉතින් ඒක දිගට දිගට කරමු. ඒකින්ද ඔය අල්ලගත්තයි කියලා අවුලක් නැහැ. තව ටික දවසකින් තවත් එකක් ඕක අතහැරලා අලුත් එකක් අල්ල ගන්න පුළුවන්. ඒකත් කමන්නේ නැහැ. මේම දිගට දිගට යන එක තමයි වැඩේ. යෙදිලා ඉන්න එක තමයි වැඩේ. ඔය විවේකීව සම්මලේ පරියන්කේ එන විවේකී අගය කරමින් යන් හිතුවට හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ. බොහෝ සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ වහන්සේ උත්තර දී මගේ ප්‍රශ්නේට උත්තරයක් දුන්නා බොහොමද පිං ස්වාමීන් වහන්සේ.
අහන්න නැතුවම උත්තරයක් හම්බුණාද?
එහෙමනි ස්වාමීන් වහන්සේ මගේ හිත කිව්වාගේ මේ මම ගියා ස්වාමීන් වහන්සේ සිඩ්නි රිට්‍රීට් එකටයි මේ වැඩිපුර ගියා මෙල්බන් රිට්‍රීට් එකටත්. මම ස්වාමීන් වහන්සේ මේ කරගෙන යනකොට මේ ඇතුලෙන් ඔක්කොම කියනවා ස්වාමීන් වහන්සේ මේක අනිත්‍යයි කියනවා මේක දුකයි කියනවා මේක වර්තමාන මොහොත කියනවා. ඉතින් නතර කරන්නම බැහැ ඇතුලේ කියන කතාව. ඉතින් මට තේරුණා දැන් ටිකක් වැඩේ අවුල් කියලා. ඒ දිහත් පුළුවන් තරම් නිෂ්කලංකව බලන් හිටියා. මේ ප්‍රශ්නයක් ලියන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ උපදෙස් වලට.
තමන්නේ බස් එක නැගලා ඉන්නකොට නිකන් දන්නේම නැතුව වැඩේ සුද්ධ වෙලා යනවා ඉතින් එහෙම එකකුත් තියෙනවා එහෙම එකකුත් තියෙනවා ඒක නිකන් අර ප්‍රශ්න එක ඉදිරිපත් කරන දෙක තුන දෙ තුන් දෙනාට පින් අනුමෝදන් කළා අපිත් සමාදන් වුණාම හරි
එහෙමයි ස්වාමීන් වහන්සේ මම අද 31 වෙනිදා අන්තිම දවසේ ඉඳන් මේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අතක් ඉස්සෙල්ලා තියෙනවා නදී ඔබට පුළුවන් දැන් ප්‍රශ්න අහන්න
හොඳයි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මට අහන්න ඕනේ කියලා මේ හිතාගෙන හිටිච්ච ප්‍රශ්නය පහුගිය ටිකේ මේ එක්ස්පීරියන්ස් වෙච්ච එකක් පහුගිය ටිකේම ටිකක් රෑ එකපාරට ඇහැරෙන ගතියක් තිබුණා පාන්දර දෙකට තුනට එකට ඒ වගේ පස්සේ දැන් ඊට පස්සේ මම හිතුවා ඉතින් දැන් පොඩ්ඩක් අර සතිමත්ව නිදා ගන්න බලනවා කියලා උත්සාහයක් කරන්න ඕනේ කියලා මේ තිනිදා ගන්න වෙලාවට අර හිත මේ හුස්ම ගැන ඉහළ පහළ යෑම ගැන හිතමින් ඒට සතිමත් වෙමින් තමයි නිදාගත්තේ. ඉතින් ඒත් ඇහැරුණා. අර ඇහැරෙනකොට ආයි මේ නොදැනුවත්වම සිතුවිල්ල අඳුරා ගැනීමක් වුණා මේ අමුත් වෙන වෙන දේවල් කියන්නේ දැන් මම නිදාගත්තේ මේ හුස්ම ගැන අවබෝධ අවධානයෙන් අර රෑ මේ එකපාරට හැරෙනකොට හිත තියෙන්නේ වෙනමම මේ සිතුවිල්ලක වෙච්ච දෙයක් හරි පහුගේ මේ දවස්වල ඒ එදා දවස් හරි වෙච්ච සිතුවිල්ලක මොකක් හරි අර එහෙම එකක් හිත හිත තමයි හිත තිබිලා තියෙන්නේ ඒ ඕක දැන් දවස් දෙක තුනක් වුණා බල මේ පහුගිය දවස් දෙක තුනේම මේ ඉතින් ආයිත් මේ හිත මේ මොකද්ද මේ අමුතුම පටලැවිල්ලකනේ හිත තියෙන්නේ කියලා ආයෙ ඉතින් නෑ මං දැන් ආයෙත් හරියට සතිමත් වෙලා නිදන්න ඕනේ කියලා ඉතින් ඒ විදිහට තමයි උත්සාහ කරේ දැන් අද සාකච්ඡා වුණ විදිහට ඒක එහෙම තමයි ඔය අරමුණු නැවතීමක් නැතුව එනවා කියන එක දැම්මට අර එහෙම හිතුණා ඒත් නමුත් අර අහන්න හිටපු හින්දා ඒ ප්‍රශ්නේ මේ අහන්න ඕනේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ මේ ඉතින් මේ හිත කියන්නේ අර එහෙම අපි හිතුවාට එක එක්ක තැන්පත් භාවයක් හරි එහෙම කිසිම දෙයක් නැද්ද කියලා මේ අහන්න ඕනේ කියලාද හිතුනේ මොකද හැමදාම හරිම අමුතුම තත්ත්වයක රෑ හැරෙනකොට හිත තියෙන්නේ ඒක දැනුවත් ඒක මේ නොටිස් කරෙත් ඉතින් අර පහුගිය ටික එකපාරට රෑ ඇහැරෙන්න ගත්ත හින්දා නැත්තම් ඉතින් අර වෙනදාට නම් අර එහෙම බොහෝ දවස් වලට එහෙම සතිමත් වෙලා නිදිනවා කියන එකක් තේරුනෙත් නෑ ගොඩ වෙලාවට ඉතින් පහුවෙන්දට තියෙන දෙයක් ගැන හිත හෝ අර එහෙම ලොකුවට මොකක්වත් තේරුමක් නැතුව නිකම්ම නින්දට ගියේ ඉතින් අර ඇහැරෙන්න හින්දා තමයි මේ මෙහෙම වෙන්න ඕනි කියලා හිතලා නිදාගත්තේ ඒත් ඇහැරෙනකොට මේ අමුතුව මේ සිතුවිලි හිතන්නේවත් නැති සිතුවිලි වල මේක තමයි හිත තිබිලා තියෙන්නේ ඒ ගැන මොකද ස්වාමීන් වහන්සේ කොහොමද එහෙමද ඒ කියන්නේ එහෙම අපිට පොඩ්ඩක්වත් එහෙම හිත තැන්පත් භාවයකින් නිඳෙදි උත්සාහ කරත් එහෙම හිතින්නේ නැද්ද කියලා මේ අහන්න ඕනේ කියලා හිතුවා ස්වාමීන් වහන්සේ
හොඳයි ඒ නිරීක්ෂණය හොඳයි ඔයගේ දෙයක් දැන දැකගත්ත එක වටිනවනේ ඒකෙන් ඔහොම ප්‍රශ්නයක් හරි අහන්න පුළුවන් මේ මෙහෙම මාතල මේ වගේ ක්‍රියාවලියක් යනවා කියලා දැනුවත් වෙන එක තමයි ප්‍රධාන දේ. ඒ දැනුවත් වුණාට පස්සේ බේතක් තියෙනවා. එතකොට අපි හිතුව දැන් ওই නිින්ද වෙලාව පොඩ්ඩක් අමතක කරලා සාමාන්‍ය පරයන්කයක වගේ ඉන්නකොට අපි හුස්ම බලමින් ඉන්නවා. නමුත් හුස්මෙන් මිදිලා මේ හිතවිලි වලට මේ හිත යනවනේ. ඒ යන්නේ මොන වගේ හිතවිලි වලටද කියලා ගත්තොත් ඔන්න ඔය වගේ මොන මොනවාදෝ හේතු කාරණා සහිත දේවල් ටිකකට අපේ හිත යනවා. එතකොට යන තැන ගැන අපේ එච්චර මනාපයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ යන්න හේතු කාරණාවක් තියෙනවනේ. ඒ හේතුව තාම දුර වෙලා නැහැ. ඒකයි මේ දේවල් තවමත් ඔය හිතේ බලපවත්වන්නේ. අන්න ඒ වගේ දෙයක් අපි පරයන්ක භවනාවකදී අත්දකිනවා. එතකොට යා නැවත නැවත බලහත්කාරයෙන් හුස්මට ගැනීමම නෙමෙයි අපි නිර්දේශ කරන්නේ. ඒ වෙනුවට මෙන්න මේ ක්‍රියාවලියට යන්න දෙන්න. එතකොට එයා ඇවිල්ලා එයාගේ කතාවක් කියලා අන්තිමට එයාට මෙපා වෙලා යන දවසක් එනවා. අන්න ඒ දවස එනකන් අපිට ඉවසීමක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපිට බෑ මේ හිතවිලි එන්න බෑ. මගේ භාවනාව හරි නෑ කියලා කියනවා. දැන් අපිටම කෙනෙක් අවිල් අපිට නතර නතර බනිනවා. දැන් බනිනකොට ඔන්න පළවෙනි දවසේ බනිනවා. දෙවෙනි දවසේ බනිනවා. තුන්වෙනි දවසේ බනිනවා. මේ බනින්නේ මේ මිනිහට මොකක් හරි හේතු කාරණාවක් තියෙන හින්දානේ. සද්ද නැතුව ඉඳියොත් මේ බැනුම ඇඟට ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අන්න දවස් ගාණක් බැන්නට පස්සේ මේ මිනිස්සයාට නැතු යනවා. වෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද අර බනින්න තියුණු හේතු කාරණා දුර වෙලා ගියා. අරකට අරගෙන ඒකත් එක හටන් කරන්න ගියොත් තව තව ඒකට බර වැඩි වෙනවා. දැන් ඔය බුලීන් කියනකොටත් ඔයගේ තමයි. බුලි කරන්නේ ඒගොල්ලන්ට මොකද්ද එන්ජොයිමන්ට් එකක් තියෙනවා. අර බුලීන් වලට ලක් වෙන දරුවා අසරණ වෙන බව හරි. නමුත් අර අර ඇවිල්ලා 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 අර අර රියැක්ෂන් එක ඉන්නේ ඒගොල්ලෝ ෆීඩ් වෙන්නේ. අර දරුවා අර බුලීන් කරනකොට අඬනවා. ඒ දක්වන ප්‍රතිචාර වලින් තමයි අරගොල්ලොන්ට ජොලියක් එන්නේ. ප්‍රතිචාර නැත්තම් දවසක් එනවා, දෙකක් එනවා, තුනක් එනවා, ප්‍රතිචාරයක් නැහැ. අන්න අතහැරලා දාලා යනවා යන්න. වෙන එකෙක් හොයාගෙන යනවා. එන්න එක තමයි වැඩේ. එතකොට අපි අර මේ හිතවිලි මේ වගේ දේවල් මේවට මොකද්දෝ හේතු කාරණාවක් තියෙනවා. ඒ හේතුව දුර වෙලා නැහැ. ඒකයි නැවත නැවත පරියන්කෙකදී වගේ එන්නේ. නින්දෙදි කොහොමත් වෙනවා ඉතින්. නින්දෙදි කොහොමත් වෙනවා. නින්දෙදි අපේ පාලනේ ගිලිහෙනවනේ. ගිලිහුණාට පස්සේ ඔය පරියන්ක භාවනාවකදී ඔය එන්න හදලා නවත්ත ගත්ත ටික ඒ වගේ ටිකක් තමයි නින්දෙදි එන්නේ. ඉතින් අපි කරන්නේ මොකද්ද? පරියන්කෙකදී මේකට මුහුණ දෙන්න ශක්තිය හදා ගන්නවා ටික ටික. මේක මගේ නෙමෙයි, මේක ඇඟට ගන්න තු ඉන්න පුළුවන්ද කියන ශිල්පේ තමයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අද දවසේ ධර්ම දේශනාවෙදිත් අපි පැහැදිලි කරා. මේ තුනෙන්ම වෙන්වීමක් තමයි කාම සබහ කාමයන්ගෙන්, රූපී ස්වභාවයෙන්, අරූපී ස්වභාවයෙන්, මේ තුනෙන්ම වෙන්වීමක් තමයි නිවන විදියට පණවන්නේ. ඊතර වෙන් වෙලා කොහෙවත් යනවා නෙමෙයි, අරවැය අයිතිය අපි අතහරිනවා. ඩිස්ක්ලේමර් එකක්, ඕනර්ෂිප් එක ඩිස්ක්ලේම් කරනවා. මේක මේ මගේ අයිතියක් මම බාරගන්නේ නැහැ. දැන් අර බැසිල් ඇවිල්ලා කිව්වේ කඩුවෙල එහා පැත්තේ ඉඩම ගැන. කඩුවෙල සක්මන් කරනකොට ඒකත් පේනවනේ. අන්න බැසිල් ඇවිල්ලා කිව්වා මගේ නෙමෙයි. මගේ නෙමෙයි. ඊට පස්සේ ආගෙට දැන් නඩුව යන්නේ මොකටද? නඩුව යන්නේ මේ හොරකම් කරපු එකට නෙමෙයි. ඒ වෙනුවට නඩුව යන්නේ මේ ඉඩම මෙයාගේ කියලා ඔප්පු කරන්න තමයි නඩුව යන්නේ. වෙන මොකටවත් නෙමෙයි. මොකද මගේ නෙමෙයි කියනවා. ආකිටෙක්චර් ඇවිල්ලා කියනවා මෙයා තමයි පුෂ්පා තමයි මට කියලා මේවා ඇදව ගත්තේ. නැකත් බලපු එක ඇවිල්ලා කියනවා මෙහෙම මෙමය මම මෙයා තමයි ඇවිල්ලා නැකත් බැලුවේ. බිල්ඩින් එක හදපු එක ඇවිල්ලා කියනවා මෙයා තමයි ඉන්දිය බලන්න කියලා. අන්න අරක තමයි ඔප්පු කරන්න යන්නේ. මොකද අයිතිය දුරු කළා. අයිති දුරු කරාට පස්සේ කරන්න දෙයක් නැහැ. අයිති දුරු කරාට පස්සේ කරන්න දෙයක් නැහැ මගේ නෙමෙයි කිව්වට පස්සේ. අර ඔක්කොම අනාතනාත වෙලා යනවනේ. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඔය එකක්වත් මගේ නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? අර විල මැද තනි වූ ජනයාට මොකද්ද මේ පිළිසරණ? බුදුරජාණන් වහන්සේ අර මහා සුනාමියක් නැගිලා එනවා, මහා ගංගාතුරක් නැගිලා එනවා, කොහොමද මේකෙන් බේරෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද? අකිංචනං අනාදානං. කිසිවක එල්බ නොගැතගත් බවත්, කිසිවක් අල්ලා නොගත් බවත් ඔන්න ඕක තමයි පිහිට. ඒ කියන්නේ ගංගාතුරේ ගහගෙන යන දෙයක් නැහැ. ඒක අමුතු කතන්දරයක්නේ. අපි බලන්නේ ගෙයත් බේරගෙන, දරුවෝ ටිකත් බේරගෙන, මගේ ඇඟත් බේරගෙන, ඔක්කොම බේරගෙන යන්නනේ. නෑ, බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකක්වත් ගහගෙන යන දෙයක් නැත්තම්, ගහගෙන යන දෙයක් නැත්තම් මොන ගංගාතුරාවත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒකී ස්වභාවයට තමයි ඔය ජව කැවි කැවි එන්නේ. අන්න මේ දැන් මේ යන ක්‍රියාවලිය, ඔය හිතවිලි මොකද්දෝ හේතු කාරණාවක් එක පිටිපස්සේ තියෙනවනේ. ඒක සක්මනක පරියන්කෙක එනවා. අන්න එනකොට අපි පුහුණු වෙනවා මේ හිතවිලි ආවට මේ ඒ හිතවිලි වල ඒ කතන්දරේ කියලා එයාට යන්න දෙනවා. එයා ඇවිල්ලා පළවෙනි දවසේ මොකද්දෝ කියනවා. ආපහු දෙවෙනි දවසේ තිනවා. ආපහු තව මොකද්දෝ කියනවා. තුන්වෙනි දවසේ තිනවා. ආපහු මොකද්දෝ කියනවා. ඔන්න ඔය කියන්න ඉඩ දීලා ඉන්න ඕනේ. ඒ කතන්දරේ කියන්න ඉඩ දීලා ඉන්න ඕනේ. එතකොට ඒ පරියංකෙදි දකින්න පුළුවන් මේගොල්ල තවදුරටත් එන එක නැවතුණා. එන එක නැවතුණා. තවදුරටත් හේතු කාරණා නැහැ. අන්න ඕකයි කියන්නේ දනිමින් දකිමින් මේ කුල කෙලෙස් දුරු කරනවා. දනිමින් දකිමින් ආයි නිකන් එහෙම නැතුව නිකන් අමතක කරපු පමණින් ආවේ නැති පමණින් එහෙම දුරු වෙන්නේ නැහැ කෙලෙස්. දනිමින් දකිමින්, දනිමින් දකිමින් කියන්නේ දුකසේ තමයි ඉතින්. දුකසේ තමයි. දුකසේ නමයි. නමුත් එහෙම තමයි කළ යුත්තේ. එහෙම නැතුව නිකන් අන්ධ භාවයකින් නොදනිමින් නොදකිමින් එහෙම කෙලෙස් දුරු වීමක් නැහැ. ඒකයි කියන්නේ ඔය කපාට කෙලෙස් දුරු කරන්න යන්න එපා. ඒකට පොඩ්ඩක් කෙලෙස් එක ඉන්න. ඉන්න. ඒක නිකන් නිකන් මෙච්චර කාල නිකන් ද්විතීයෝ පුරුෂෝනේ, දෙවැනි පුරුෂයා. ඔය අම්මලා තාත්තලා නෙමෙයි ඔය සංසාරේ ගමන පුරාවට ඔය කෙලෙස් වලට තමයි කරට අත දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ද්විතීයෝ පුරුෂෝ, දෙවැනි පුරුෂයා. මේ දීර්ඝ සංසාරයක මේ මිනිස්සයා ගමන් කරනවා. ද්විතීයෝ පුරුෂෝ කවුද? ඔන්න ඔය ටික තමයි. හරි, දෙවැනි පුරුෂයා එයාව කරගෙන මේ තණ්හාව, මේ කෙලෙස් ස්වභාව දෙවැනි පුරුෂයා කරගෙන. ඒතර එහෙම ආපු ගමනක එකපාරට උඹලා කොහොමද එහෙම ඉන්නේ කෙලෙස් දුරු කරනවා කියපු ගමන් අර ගත්ත එක තමයි වරදින්. ගත් එක තමයි වර්ධිනේ වෙනකොට දුරු කරන්න යන්න හොඳ නැහැ. නිකන් ඔහේ උන්ටත් තියෙන්න ඕනේ වැඩලා ඉන්න ගයක් වහලයක් තියෙන්න ඕනේ මෙච්චර කලින්ද පෙවුන්නේ කියලා පොඩ්ඩක් ඉන්න දුන්නා නම් අන්න තේරෙනවා ඒ ඉන්න දීම තුලින්ම දනිමින් දකිමින් දුරු වීමක් තියෙනවා. අන්න ඒක ඇති කරගන්න. ඒක පරියන්කේදී ඇති කරගන්න. එතකොට තේරෙනවා නින්දේ පාලනය ගිලිහුණාමත් අන්න ඒ ක්‍රියාවලියටම තමයි යන්නේ. මේ හිතවිලි අර විදියට ආවට ඒකේ අවධානයක් නැත්නම් ඒකේ අයිතිකාරත්වයක් නැහැ. එහෙම නැත්නම් මේවා ප්‍රශ්න නෙමෙයි, ප්‍රශ්න නෙමෙයි වුණ ගමන් හිතවිලි එන්නේත් නැහැ. ඒකයි කියන්නේ මේ 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 ප්‍රතිපදාවක් තුලින් සුවනින්දක් ලැබෙනවායි කියන්නේ. නින්දෙයි සුවනින්දෙයි වෙනස මෙට්ටේ නෙමෙයි මාරු වෙලා තියෙන්නේ. ওই විදියට එහෙට මෙහෙට පෙරලි පෙරලි තනියෙන් කියෝ කියෝ මේ ගොරෝ ගොරෝ ওই විදියට තමයි ඉන්නේ. ඉන්නේ මොකද හේතුව? අර අරවා වැඩ කරනවා යට. වැඩ කරනවා යට. නින්දෙන් මලොත් ඔන්න ඒක තමයි වැඩි. ඒක නිසා අර දනිමින් දකිමින් අර අවදිව ඉන්න වෙලාවක මේක හුරු කරගත්තොත් පුරුදු කරගත්තොත් අන්න ටික ටික තේරෙනවා ඒ පරියන්කේ වෙන වෙනස නින්දෙදිත් වෙනවා. ඒක සඳහා ඉතින් කාලයක් පුහුණු කරන්න ඕනේ. අරවට මුහුණ දෙන්න ඕනේ දුකසේ. දුකසේ මුහුණ දෙන්න ඕනේ. එහෙම මුහුණ දිදී යනකොට තේරෙනවා අන්න නින්දෙදිත් හිත විවේකයි. තව දෙයක් කියන්නම්. ඔය සාමාන්‍යයෙන් සිහියෙන් නින්දට වැටුනහම ඔය විදිහට අවදිව නින්දට වැටුනහම ඒකේ තියෙනවා මනස විවේක කරන සුළු ගතියක්. එතකොට සාමාන්‍යයෙන් එහෙම නිදි ගන්න කෙනෙක් අර නිකන් අර මුලාවෙන් නිදි ගන්න කෙනෙක්ට වැඩිය විවේකයිනේ අර නින්ද. එතකොට මොකද වෙන්නේ? රෑ මැදියමේ අවදි වෙනවා. ඒ අවදි වීමෙදි කියන්නේ ඇති කියලා කියන්නේ නිදිය ගත්ත ඇති. ඊට පස්සේ ඕනනම් සක්මන පරියන්කයක් කරන්න පුළුවන් අර ඇහැරෙන වෙලාවෙන්. මොකද හේතුව? අර විවේකයේ ඇති කියන අදහසින් තමයි ඔය ඇහැරෙන්නේ. සාමාන්‍ය සිහියෙන් නිදි ගත්තාම තමයි ඒක වෙන්නේ. අසිහියෙන් නිදි ගත්තට ඉතින් අර පැය 10ක් නිදි ගත්තත් මදිනේ. ඒකින්ද ඔය අචාන්චා හාමුදුරන්ගේ පොතක තියෙනවා එක නිින්දක් නිදිය ගන්න කියලා. ඕන ගාන පැය ගානක් එක නිින්දක් නිදියන්න. අතර මගදී ඇහැරිලා චූ කළා වතුර ටිකක් බීලා ආපහු නිදි ගන්න එපා. ඒ වෙනුවට අර ඇහැරුණානේ ආයි නිදියන්නේ නැහැ. අන්න ඒ විදිහට හදා ගන්න පුළුවන් නම් තේරෙනවා ඔය ඔය විවේක වෙලා ඇහැරෙන. ඊට පස්සේ අපිට අමාරුවේ නිදිමතක් හදාගෙන ආපහු නිදිය ගන්න පුළුවන්. ඒක දෙයක් නැහැ. නමුත් සක්මන පරියන්කයක් කරොත් ඒ වෙලාවේ අන්න ඒ විදිහේ වෙනසකුත් හදා ගන්න පුළුවන්. මොකද සිහියෙන් නිදිය ගන්න කෙනෙක්ට හොඳටම තේරෙනවා අර විදිහේ පැය ගාණක් නිදියගෙන ඇහැරෙනවා. ඇහැරෙන්නේ ඇති කියාගෙන. ඇති කියාගෙන ඇහැරෙන්නේ අපි ඉතින් අමාරුවෙන් අපෝ ඊයේ රෑ වෙලා නිදිය ගත්තේ අපරාදීයේ හැසෑයන මහන්සි වුණා කියලා ආපහු නිදිය ගන්නවා. ආපහු නිදිය ගන්නවා. එහෙම මොණි නෑ. ඒ වෙනුවට අර විදිහේ දෙයකට ප්‍රයෝජනයක් ගන්නත් සුදුසුයි ඒ වගේ වෙලාවක්. බලන්න ඉතින් පුළු පුළුවන් විදියට තම තමන්ගේ ගෙවල් දොරවල් වල තත්පත් එක්ක නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේදී මේ කෙලෙස් පපි උත්තාන අනිස කෙලෙස් උනත් ඒකම තමයි එතකොට උත්තරේ ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒ කියන්නේ අත දාන්න නැතුව බලන් ඉඳීමම පමණයි උත්තරේ.
අනුසය කියන්නේ මතුවෙලත් නැහැ නේ. අනුසය මට්ටම තමයි අර කී විදියට මේ හේතු කාරණා තියෙනවා මතුවෙලා නැහැ. නමුත් පරිඋත්තාන මට්ටම කියන්නේ නැගි හිටියා. වීතික්කම කියන්නේ කඩාන බිඳගෙන ගියා, ශික්ෂාපද කඩාන ගියා. නමුත් අර අනුසය මට්ටමේදී මතු නොවුනත් යට තියෙනවනේ බඩු. ඒක තමයි මේ කියන්නේ මේ විදියට විවේක මනසක් නැද්ද කියලා අහන්නේ. අන්න අනුසය මට්ටම් තමයි ඇවිස්සලා එන්නේ නින්දෙදී. කියන්නේ බඩු තියෙනවා යට, හේතු කාරණා තියෙනවා. ඒවා තිබිද්දී වැඩේ කෙලවර වෙන්නේ නැහැ. අර පාපිස්සයාට දූවිලි වගේ. පාපිස්සෙන් උඬව හරි පිරිසුදුයි. උස්සලා බැලුවාම අපපඩසරි දූවිලි හත් අටුවක් ඒක යට. එන්නේ විදිහ දෙයක් අපි ළඟ තියෙනවා. ඒතකොට සාමාන්‍ය පරියන්කේක ඔය මනස විවේක වෙනකොට අර අනුසය මට්ටම් නැග නැග එන්න පටන් ගන්නවා. පරිඋත්ทาน තත්ත්වයට නැගි හිටිනවා. නැගි හිටියාම ඒකට මුණ දෙමින් තමයි ඒ වෙනස කළ යුත්තේ. එතකොට තේරෙනවා නින්දෙදිත් ඒ වෙනස සිද්ධ වෙනවා. එහෙම නැත්තම් නිදි ගත්තාම බඩ ඔක්කොම ඇවිස්සලා එනවා. ඒකයි වැඩි අපිට එහෙම යථාර්ථයෙන් පලා යන්න බෑ. මේ එහෙම බෑ. එහෙම කරන්න බෑ. අපි නිකන් අමතක කළා, මේව කළා, සුරුට්ටුවක් බීලා, ෂොට් එකක් දාගෙන එහෙම අමතක කරන්න බෑ ඔය යථාර්ථේ. මේක බොහොම බරපතල විදියට ඇතුළත තියෙනවා. ඒකනේ නිකන් අර අර සොනිල් එදිරිසිංහගේද කොහෙද අර සින්දුවක තියෙන. අර මොකද්ද ගිරිකුලකින් විසිවි මහ පොළොවට පාවියේදී ගත දෙවටෙන මේ සීත සුලන් රැල් අවහෝ සැපයි කිවලු. මේ කො බීලා වෙරි වෙලා ගිහිල්ලා වැටිලා කොහෙන්දෝ විසි වෙලා පොළොවට වදින්න මගේ එනවා. මොකිනෝ පට්ට හුළඟ. මරු අප්පා හුළඟක් වදිනවා හරි හීතලයි කියලා. ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ? ඔන්න ඇවිල්ලා හොම්බ වදිනවනේ බිම. ඒ වගේ තමයි ඔය යථාර්ථය අමතක කළා, රියැලිටි එක අමතක කළා, සූස්තියක් දාගෙන අපිට ඉන්න පුළුවන්. නමුත් ඒක බොහොම ටික කාලයයි රහසේ පාවෙනකන් විතරයි. ඊට පස්සේ ඊට වැඩිය හොම්බෙම ඇවිල්ලා වදිනවා, මහ පොළොවම ඇවිල්ලා වදිනවා. අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට ඒ යථාර්ථයට අවදි වුණේ නැත්තම් අපි කොච්චර කාලයක් රඳයිද කියන්න බෑ. පහුගිය දවසකත් කෙනෙක් කියන සයින්වංශ මේ වෙනස මගේ වුණේ නැත්තම් මම එක්කෝ මානසික රෝහලක ලෙඩෙක් විදියට, වෛද්‍යවරයෙක් විතර නෙවෙයි ලෙඩෙක් විදියට, ලෙඩෙක් විදියට. එහෙම නැත්තම් එක්කෝ මම මේ ලෙඩ කැන්සර් එකක් හරි මොකක් හරි අසනීපයක් හදාගෙන හොඳ වෙලාවට සයින්වංශ මේ දුකසේ මම ඉන්නේ. මට සතුටක් නෑ, මට විවේකයක් නෑ, මම ඉන්නේ බොහොම දුකෙන්. නමුත් මම කැමති මේ වෙච්ච වෙනසට. මොකද අන්න රියැලිටි එක තමයි දැන් තියෙන්නේ. දැන් යථාර්ථයේ තියෙන තවදුරටත් බොරු කරන, තවදුරටත් නිකන් මවාපාන දෙයක් නෙමේ. මෙන්න මගේ හිතේ ඇත්ත ස්වභාවය, මෙන්න මගේ ඇත්ත ප්‍රශ්න, මෙන්න මගේ මානසික තත්වය. ඒක බොහොම කටුක වෙන්න පුළුවන්, ඒක බොහොම දුකසේ වෙන්න පුළුවන්. නමුත් අර කරන බොරුවට වැඩිය බොහොම වටිනවා. අන්න මේ නිකන් අර උලංගේ පාවෙලා යන ටික විතරක්, පට්ට උලංග කියලා ගියාගෙන ගිහිල්ලා හොම්බ ගිහිල්ලා යනවාම පොළවේ, එතකොට වැඩි ඉවරයිනේ. අන්න ඒ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. යථාර්ථය කවදා හරි දවසක ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනකොට අමාරුයි වැඩි. ඉදිරිපත් වෙන්නේ බොහොම භයංකාර විදියට. ඒ ඉදිරිපත් වෙන්න කලින් අර විදියට මානසික රෝගියෙක් වෙලා පිස්සන් කොටුවකට වැටෙන්න කලින්, මේ විදියට ලෙඩක් දුකක් එන්න කලින්, කැන්සර් එකක් හැදෙන්න කලින් බේරගත්තොත් යහපත්.
එහෙම ස්වාමීනි. දරු ස්වාමීනි, අනුශය කියන්නේ අපිට දැක ගන්න පුළුවන් ඒක පරිඋත්ทาน වුණොත් විතරමයි. කියන්නේ අපිට එතකන් තේරෙන්නේ නැහැ ඒක මේ හරියට වෙන් කරගන්න බෑ, මේ අනුශයද යටති මොන වගේ එකක්ද කියලා. ඒක මතුවෙලා ආවොත් පමණමයි ඒකත් හරියටම කියන්න බෑ ස්වාමීනි. අනුශය කෙලෙස්ද වෙන තීන කෙලෙස්යක්ද කියලා. එහෙම වෙන් කිරීමක් කරන්න අමාරු වෙනේද ස්වාමීනි?
ඕක ඔය ප්‍රශ්නේ දැන් රෙකෝඩ් වෙලා තියෙනවනේ. ඕක ලියා ගන්න කොලේක. ලියාගෙන භාවනා කරන වෙලාවට ඔය ප්‍රශ්නේ කියවලා, මේ මොකද්ද මේ මං අහපු ප්‍රශ්නේ, මේකේ මොකද්ද උත්තරේ කියලා පරීක්ෂාවක් කරන්. ඊට පස්සේ සති 3-4කට පස්සේ මේ අහගෙන ඉන්නවා. දැන් ඔය 20ක් විතර පිටසක් සාකීටත් ඉන්නවා. ඒගොල්ලෙන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේම assignment එකක් මට ලැබුණා. මෙන්න මම දෙන උත්තරේ. සති 3-4ක් කල් දෙන්නම් ජනවාරි මාසේ ඉවර වෙනකොට කියන්න.
එහෙමයි ස්වාමීනි.
අන්න නැති දවසේ කියවන වඩාත් හොඳයි.
අපි අද ගෞරවනීය ස්වාමීන් ඉතාම වටිනා සාකච්ඡා වාරයක් මෙහෙව්වා. ඔබ වහන්සේ අප වෙනුවෙන් කළ මහඟු සේවය වෙනුවෙන් අපි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන්. නාමන්ත එනම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, සිරු දිනගෙන අවසරයි. ස්වාමීන් වහන්සේ දැනට නදීප් සිග්නල් ප්‍රශ්නයක් නිසා විසන්දි වී තිබෙනවා වැඩසටහනේ, ඒ නිසා මම ඉතුරු ටික කරගෙන යන්නම්. ඊළඟට තියෙන පුණ්‍යානුමෝදනා මම සිදු කරන්නම්. අද දිනේ නම් කියන අවසරයි ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් අපිට විචිත්‍ර වූ සතිමත් වීම සම්බන්ධව විචිත්‍ර වූ ධර්ම දේශනාවක් පවත්වමින් සහ ඊට අනතුරුව ප්‍රශ්නෝත්තර වාරයට හරහා අප වෙත ඉතා වටිනා සහ ප්‍රායෝගික උපදේශ මාලාවක් ලබා දෙමින් මේ වැඩසටහන මෙහෙවනු ලැබුවා මූලාසනය හොබවමින් ඔබ වහන්සේට මේ රැස් වූ පුණ්‍යස්කන්ධයනුත් මේ වැඩසටහන් මාලාව අද මේ අවුරුදු අවසාන දිනේ මේ වසර පුරාවටත් මේ වැඩසටහන් මාලාව ආරම්භයේ සිට රැස්නා වූ සීලු පුණ්‍යස්කන්ධයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තීන් අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිර්වාණ අවබෝධය පිණිස මේ හේතුන් පිණිස මේ සීලු පුණ්‍යස්කන්ධයන් හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන මේ තාක් සම්බන්ධ වූ සියලුම නිස්සරණ වාසී ස්වාමීන් වහන්සේලාට ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම නිස්සරණ වනයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේලා වේවා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත් වේවා. ඒ වගේම නිර්වාණ අවබෝධය පිණිස හේතු පිණිස මේ පුණ්‍ය සංස්කාරයන් සැකසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන ප්‍රමිතිය සහ වැඩසටහනේ ඉදිරියේ ගෙනීම සඳහා දායක වූ සියලුම සංවිධායක මණ්ඩලයේ සමාජික පිරිසටත් මේ සියලු කුසල් ස්කන්ධයන් අනුමෝදන් වේවා. ඔවුන්ට නිරෝගී දීර්ඝායුෂ සම්පත්ති නත් වේවා. නිවන් පිණිස, නිවන් අවබෝධ වීම පිණිස මේ හේතු සම්පත් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දිනේත් මේ වැඩසටහන් සම්බන්ධ වූ සියලු දෙනාටත්, සූම් හරහා සම්බන්ධ වූ සියලු දෙනාටත්, මික්සෙල්ආර් හරහා සම්බන්ධ වූ සියලු දෙනාටත් ඒ වගේම මේ වැඩසටහන පුරාවට සම්බන්ධ වූ වැඩසටහන් මාලා පුරාවට සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ති නත් වේවා. නිවන් අවබෝධ වීම පිණිස හේතු ලෙස සැකසේවා. සාදු සාදු සාදු. අපේ ඊළඟට මේ බුද්ධ ශාසනයේ බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ශාසනයට අපපකාර වූ පින් කැමති සියලු නොපෙනෙන පිරිසත් නම් මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී නිවන් සම්පත්තත් වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහන් සඳහා නොපෙනෙන ලොව සිට අපට ආශිර්වාද කරන්නා වූ සියලු පිරිසට ගාථා සජ්ජායනයෙන් පුණ්‍ය අනුමෝදනා කරමු. එතාවතා ච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අප සියලු දෙනා නමින් මේ පරිලෝය යන්නට යුතුන සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. නිවන් අවබෝධ වන තුරුම අප වෙත, අප සියලු දෙනා වෙත කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය පමණක්ම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤං මහිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චාතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.
සාධු සාධු සාධු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං.